नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से उपादान पच्चया भवो भूतो दुःखं निगच्छति जातस्य मरणं होति एषो दुःखस्य सम्भवो तस्मा उपादानक्कया सम्मदन्याय पण्डिता जातिक्कयं अभिज्ञाय न गच्छन्ति पुनः भवन्ति. මේ අවස්ථාවට සම්බන්ධවෙලා ඉන්න පිනතුනි අදත් අපි මේ ඉරිද දවසේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මං හිතන්නේ වැඩ රාජකාරි බහුල කාලයක්, එහෙම නැත්තම් නොයෙකුත් විවිධ විදියේ වැඩ යෙදිච්ච කාලයක් අලුත් අවුරුද්දකුත් උදා වෙලා තියෙන නිසා. ඉතින් කොහොම කොහොම හරි බලමු ඒ අතරේ අපිට පුළුවන් විදිහට මේ වැඩසටහන හැකි පමණින් කරගෙන යන්න. ඉතින් ඒ සඳහා එකතු වෙච්ච පිරිසට පොඩි මතක් කිරීමක් කළා. එහෙම නැත්නම් අදහසක් ඉදිරියෙන් තියලා අද ධර්ම දේශනාව පටන් ගන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි අරගත්තොත් දැන් මේ අවුරුදු කාලෙනේ ගෙවුනේ. එතකොට අවුරුදු ක්‍රීඩාවක් ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත් අපි දන්නවා දැන් අපි කඹෑදීමක් කියලා ක්‍රීඩාවක් සාමාන්‍ය අවුරුද්දට කරනවා. සාමාන්‍ය දිනදා ජීවිතෙත් කඹෑදීමක් කරනවා. ඒ කොහොමදත් අවුරුද්දට විශේෂයෙන් කඹෑදීමක් කරනවා. එතකොට මේ කඹෑදීමේ ක්‍රීඩාවේදී අපි පොඩ්ඩක් බැලුවොත් අන දෙපිලක් බෙදිලා හොඳට සූදානම් වෙලා අන්න ඉතින් දෙපැත්තෙන් කඹේ අල්ලගෙන මේ ක්‍රීඩාව පටන් ගන්නවා. පටන් අරගෙන ඉතින් කොහොම කොහොම හරි තමුන්ගේ පැත්තට මේක ඇදලා අල්ලගෙන එලිලා ඉඳලා කොහොම හරි තමුන්ගේ පැත්තට ඇද ගන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ, උත්සාහය තියෙන්නේ. ඉතින් මේ විදිහ උත්සාහයකින් මොකද කරන්නේ, අර කඹේ එලිලා ඉන්නවා. ඉතින් ඔහොම ඔහොම එලිලා ඉල්ලා ඉන්නකොට විටේක අපිට හැඟීමක් එනවා, දැන් නම් මේක අපේ පැත්තට ඇදිලා එන පාටයි. දැන් නම් මේක අපේ යටතේ, අපේ පාලනේ යටතේ තියෙන පාටයි කියලා යම් කිසි හැඟීමක් ඇති වෙලා එනවා. යම් කිසි අවස්ථාවක් උදා වෙලා එනවා. ඉතින් එහෙම අපි හිතුවට සමහර විට මේක අපේ පැත්තට ඇදිලා එන පාටක් තියෙනවා. මේක අපේ පාලනයට නතු වෙලා තියෙනවා කියලා හිතුවට මොකද ඔන්න විටේක නැවතත් එහා පැත්තට විරුද්ධ දිශාවට මේක ටිකෙන් ටික ඇදිලා යන ගතියක් ඔන්න මතුවෙලා එනවා. ඉතින් ඒ වගේ අවස්ථාවේදී කොහොම හරි අපි උත්සාහ කරනවා මේක කොහොම හරි තව තව ඇදලා අපේ පැත්තටම ඇද ගන්න පුළුවන්ද, මේ යන ගාමන වළක්වන්න පුළුවන්ද කියලා බොහොම උත්සාහයක්, දැඩි උත්සාහයක් දරනවා. ඊළඟට අර වටපිටාවේ ඉන්න කට්ටිය කෑ ගහනවා. ඒ කෑ ගහන කට්ටියගේ මූණු දිහා බල බල කොහොම හරි බලනවා තව තව මේක අපේ පැත්තට ඇදගෙන මේ අපේ දිශාවට මේක නතු කරගෙන කොහොම හරි එලිලා එන්න තමයි අපේක්ෂාව. නමුත් ඔන්න ටිකෙන් ටික අර එහා පැත්තේ ක්‍රීඩකයන්ගේ බලය නිසා, ඒ ශක්තිය නිසා මේක ටිකක ටික ඔන්න දැන් පාලනයෙන් ගිලිහි ගිලිහි අන්න එහා පැත්තට ඇදිලා යන ගතියක් මතු වෙලා එනවා. ඉතින් ඒ අවස්ථාවේදී යම්කිසි මොහොතක් එනවා අපිට මේක අතාරින්න සිද්ධ වෙන මොහොතක්. ඒ අතාරින්න සිද්ධ වෙන මොහොත හැම වෙලෙම තීරණාත්මක මොහොතක් තමයි. ඒ තීරණාත්මක මොහොතේදී අපි තීරණයක් ගත යුතුයි, දැන් මේක අතහැරලා මේක යන්න දෙනවා කියන තීරණයට අපිට බැස ගන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් තව දුරටත් එල්ලිලා හිටියොත් මොකද වෙන්නේ? අන්න ගිහිල්ලා බිම දිගේ ඇදිලා ගිහිල්ලා ධනිස් පොල් කටු තුවාල කරගෙන මඩ නාගෙන තමයි අන්තිමට නැගිටින්න වෙන්නේ. අන්න කඹෑදීමේ ක්‍රීඩාව. එතකොට සමහර විට දැන් පහුගිය දවස්වල අවස්ථාවක් ලැබෙන්නේ නැති කීප දෙනෙක්ට මේ වගේ දෙකේ දෙන්න, මේ වගේ අවස්ථාවක් අරගන්න. කොහොම කොහොම හරි ඉතින් ඔන්න ඔය විදිහේ සලකුණක්, ඒ විදිහේ පෙනුමක් මෙන්න මේ කඹෑදීමේ ක්‍රීඩාවක් තුළ තියෙනවා. ඉතින් අර අර කඹේ එලිලා ඉන්නකොට ඒක අල්ලගෙන කොහොම හරි අපේ වශයේ පවත්වන්න උත්සාහ කරාට, මේ එලිලා ඉන්න උත්සාහ කරාට අනේ යම් අවස්ථාවක මේක අතාරින්න, එහෙම නැත්නම් මේකත් එක්ක ඇදිලා යන්න කියන අවස්ථාවක් ගැළපිලා එනවා. මේක අතහැරියේ නැත්නම් විපතටපත් වෙනවා කියන අවස්ථාවක් ගැලපිලා එනවා. ඉතින් එන්නේ අවස්ථාවට අපි සූදානන්ද කියන ගැටලුව තමයි අපේ අපේ ජීවිතවල තියෙන්නේ. හැමදාම අපි මේ ජීවිතවල හිතුවාට කල්පනා කරාට දැන්නම් මගේ අවසේ මේක පවතිනවා. දැන්නම් මට ඕන විදිහට මේක පවත්වා ගන්න පුළුවන්. දැන්නම් මගේ පැත්තට මේ ජීවිත ගමන ඇදිලෙන පාටයි කියලා හිතුණාට මොකද? අන්න තව ටිකකින් නොදැනීම අනිත් දිශාවට ඇදිලා යන්න උත්සාහවත් වෙනවා. අනිත් දිශාවට ඇදිලා යන ආකාරයක් නිරූපණය වෙනවා. තමුන්ගේ පාලනය යටතෙන් ගිලිහුණා කියන ආකාරයක් නිරූපණය වෙනවා. ඉතින් මොකද කරන්නේ? අල්ලගෙන දඟලන්න ගියොත් අන්න දනිස් පොල් කටු තුවාල වෙලා මූණ බිම ඇතිලිලා මඩ නාගෙන තමයි නැගිටින්න වෙන්නේ. ඉතින් මේ ජීවිත ගමන එක්තරා විදිහක හැම වෙලේම මෙන්න මේ එල්ලිලා ඉඳීමේ ක්‍රියාවලියත් එක්ක ගෙතිලා තියෙන දෙයක්. අපි හැම වෙලේම කල්පනා කරන කොහොම හරි මේක එල්ලිලා ඉඳගෙන මේක මට ඕන විදිහට පවත්වාගෙන ඉන්න තමයි අපේ කල්පනාව තියෙන්නේ. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික කෙනෙක් තේරුම් ගත්තොත් මේ අල්ලගෙන ඉඳියට මොකද මේවා අපිට අවශ්‍ය විදිහට පවත්වන්න බෑ. මේ අල්ලගෙන ඉන්නේ ඉන්න ඒක පිළිබඳ වෙහෙසක්, ඒකෙන් තව තව වැඩි වෙහෙසක් අපිට මතුවලා එනවා කියන ආකාරයක් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් අපේ ජීවිතවල මෙන්න මේ කඹේ අතාරිනවා කියන එක, එහෙම නැත්නම් යම් කිසි විදිහක මේ අතහැරීම කියන එක අපිට කොයි විදිහටද පුරුදු කරන්න පුළුවන් කියලා දරන උත්සාහයක තමයි අපි හැම දෙනාම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් එදිලා ඉන්නේ. ඉතින් ඒ වගේ උත්සාහයක් දරනකොට මෙන්න මේ කියන කතාව බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම අපි තව තව ඉදිරියට අරගෙන යන්න උත්සාහයක් ගමු. ඉතින් මේ ඒ හා සම්බන්ධ ගාථාවක්, ඒ ඔය කියන කතාවත් එක්ක ගැළපිලා යන ගාථාවක් තමයි මම අද ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් ඒ සූත්‍රය ගැන අපි කලින් දවසකත් මං හිතන්නේ කියලා තියෙනවා, කොහොම කොහොම හරි කියවිලා තියෙනවා. ඉතින් නැවතත් මතක් කරගත්තොත් මේ වේදානුපස්සනා කියන සූත්‍රේ සඳහන් වෙන දෙයක් තමයි මම මේක ගාථාවක් තමයි ඉදිරියෙන් තිබ්බේ. එතකොට එතන ඒ සූත්‍රයට නිධානයේ විදිහට සඳහන් වෙන්නේ මෙන්න බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂු සංඝයා වහන්සේලා පිරිසක් සමග එලිමහන් ඉඩකඩක වැඩ ඉන්නවා. අපි හිතමුකෝ ගස් කීපයක් යට වගේ වෙන්න ඇති වැඩ ඉන්නවා. ඉතින් ඒ අවස්ථාවේ පසළොස්වක පොහේ දවසක්, එතකොට හඳ එළිය වැටිලා තියෙනවා රාත්‍රියක. ඉතින් මේ පින්නතුන් හිතා ගන්න පුළුවන් මොන වගේ දර්ශනයක්ද මේ තියෙන්නේ නැති කියලා. ඉතින් එන්නේ දර්ශනය අතරින් බුදුරජාණන් වහන්සේ යම්කිසි අවස්ථාවක මෙන්න මේ භික්ෂු සංඝයා වහන්සේලා පිරිස දිහා පොඩ්ඩක් බලලා, සමහර විට හඳ දිහාත් පොඩ්ඩක් බලලා, වටපිටාව දිහා පොඩ්ඩක් බලලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. මේ මහණෙනි යම්කිසි විදිහක ද්වේ ආකාරයකින්, ආකාර දෙකකින් මෙනෙහි කිරීමක් තියෙනවද? අන්නේ මෙනෙහි කිරීම තමුන්ගේ මේ දුක් කෙලවර කිරීම සඳහා හේතු වෙනවා. අන්නේ මෙනෙහි කිරීම හොඳට හිතට ගනිල්ලා, ධාරණය කර ගනිල්ලා මම දේශනා කරනවා කියලා යම්කිසි ප්‍රකාශයක් කරා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා, එසේ ස්වාමීනි අපිට මේක කියලා දෙන්න කියලා. එතකොට ඔන්න ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආකාර දෙකකින් මෙනෙහි කරන ඒවා ටිකක් කියාගෙන යනවා. මෙන්න මෙහෙමත් එක් ආකාරයකින් මෙනෙහි කරන්න පුළුවන්, මෙන්න මෙහෙමත් තව ආකාරයකින් මෙනෙහි කරන්න පුළුවන්. මෙන්න මේ ආකාර දෙකෙන් මෙනෙහි කරොත් ඒක නිවනට මේ දුකෙහි කෙලවර කිරීමට හේතු වෙනවා කියලා හැම එකකම පෙන්නනවා ආකාර දෙකක්. මේ දෙකේ දෙකේ ඒවා පෙන්න තමයි අරගෙන යන්නේ. එතකොට අන්න 16ක් මේ විදිහට කොටස් 16කට කඩලා පෙන්නනවා 16 ආකාරයක් අර දෙකේ යුගල්. ඉතින් ඔන්න ඔය එක් ස්ථානයක තියෙන මෙනෙහි කිරීමක් තමයි අපි ඔය අද ඉදිරියෙන් තියාගත්ත කොටස. එතකොට එතන සඳහන් වෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙම කියනවා. පළවෙනි මෙනෙහි කිරීම, යම් තාක් දුකක් හටගනීද ඒ සියල්ල උපාදානයේ හේතු කොටගෙන. ඔන්න පළවෙනි මෙනෙහි කිරීම විදිහට මෙහෙම හිතන්න කල්පනා කරන්න කියලා ඔන්න පළවෙනි එකක් කියනවා. මොකද්ද? මේ යම් කිසි දුකක් වෙහෙසක් හටගන්නවද ඒ සියල්ලම උපාදානයේ හේතුවෙන්. මෙන්න මේක පළවෙනි විදිහට නැවත නැවත මෙනෙහි කරන්න කියලා කියනවා. ඉතින් ওই උපාදානයි කිව්වහම වචනේ බරට ගන්න ඕනේ. හිතා ගන්නකෝ අර කඹේ එලිලා ඉන්න කතාව. අන්නේ එලිලා ඉඳීම තුලින් තමයි මේ දුක් ඇති වෙන්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට යම් තාක් දුකක් ඇති වෙනවද ඒ සියල්ල අන්න අර විදිහට එලිලා ඉඳීමක් තුලින් තමයි ඇති වෙන්නේ කියලා පළවෙනි විදිහට මෙනෙහි කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට කියනවා දෙවැනි ආකාරය මොකද්ද? මේ එල්ලිලා ඉන්න එක ඉතිරි නොකර දුරු කරොත් අන්න දුකෙහි රැස්වීමක් නැත. මේ එල්ලිලා ඉන්න ගතිය අපේ ඉවර කළා දැම්මොත්, අපි ඒක අයින් කළා දැම්මොත් අන්න දුකෙහි රැස්වීමක් නැත කියලා දෙවැනි ආකාරයක් ගෙනහැර දක්වනවා. මෙන්න මේ ආකාර දෙකෙන් මෙනෙහි කරොත් උඹලට අනිවාර්යෙන් මෙන්න මේ යහපතක්, සැනසීමක්, මේ දුකෙහි කෙලවර කිරීමක් ලං කරගන්න පුළුවන් කියලා ඔන්න තමන්ගේ මෙනෙහි කරන ආකාරයක් බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. අර 16න් එක ආකාරයක් තමයි මේ පෙන්නන්නේ. එතකොට එහෙම කියලා තව ටිකක් අර නිකන් මේ පිරිස උනන්දු කරන්න, මේ දේශනාව තව ටිකක් කුළු ගන්නන්න වගේ අන්න යම් කිසි ගාථා දෙකක් ඉදිරියෙන් තියෙනවා. මෙන්න මේ මෙනෙහි කිරීම සම්බන්ධයෙන් තව තව විස්තර කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා දෙක ඉදිරියෙන් තියන්නේ. මොකද්ද කියන්නේ? උපාදාන පච්චයා බහෝ භූතෝ දුක්ඛං නිගච්ඡති. මෙන්න මේ එලිලා ඉඳීම තුලින්, මේ එලිලා ඉඳීම හේතු කරගෙන පැවැත්මක් මතුවෙනවා. ඊළඟට මේ පැවැත්ම තියෙන එක්කෙනා හැම වෙලෙම දුකට පත් වෙනවා. පැවැත්මක් මතුවෙන එලිලා ඉඳීම නිසා එතකොට පැවැත්ම තියෙන කෙනා දුකකට පැමිණෙනවා. ඊළඟට කියනවා ජාතස්ස මරණං හෝති ඒසෝ දුක්ඛස්ස සම්භවෝ. උපන්නාට අනිවාර්යෙන් මරණය ලියවිලා තියෙනවා. උපන්නාට මරණයක් ලියවිලා තියෙනවා. අන්න ඒසෝ දුක්ඛස්ස සම්භවෝ. මෙන්න මේක තමයි දුකෙහි හට ගැනීම කියලා ඔන්න පළවෙනි ගාථාව. ඊළඟට කියනවා තස්මා උපාදානක්ඛයා සම්මදඤ්ඤාය පණ්ඩිතා. එම නිසා මෙන්න මේ උපාදාන ෂය කිරීමෙන් නුවණැත්තෝ මනවින් අවබෝධ කර මේ උපාදාන ෂය කරනවා. මෙන්න මේ හේතුව නිසා නුවණැති පුද්ගලයෝ මේක මනවින් අවබෝධ කරලා මෙන්න මේ එල්ලිලා ඉඳීම ෂය කරනවා, ඒක දුරු කරනවා. ජාතික්කයන් අභිඤ්ඤාය නාගච්ඡන්ති පුනබ්භවಂತಿ. මෙන්න මේ එලිලා ඉඳීමේ දුරු කිරීම, එහෙම නැත්නම් මම තවදුරටත් එල්ලෙන්නේ නැහැ කියන දේ දැනගෙන මෙන්න මේ නැවත නැවත පැවැත්මකට එන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මෙන්න මේ විදිහට නැවත නැවත දුකකට පැමිණෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මෙන්න ওই ගාථා දෙක තමයි බුදුරජාණන් වහන්සේ මේ මෙනෙහි කිරීම තව තව පැහැදිලි කරන්න අපිට ගෙනහැර දක්වන ගාථා දෙක. ඉතින් අපි පොඩ්ඩක් මේ කියන කතාව පොඩ්ඩක් නැවත නැවත පැහැදිලි කරගන්න, නැවත නැවත මතු කරගන්න තව උත්සාහයක් දරමු. ඉතින් මෙතන අපි කිව්වා මේ කියන්නේ යම්කිසි එලිලා ඉඳීමක් ගැන කියලා. ඒකට අර කඹේ කතාවෙන් හොඳට තේරෙනවා. ඒ කඹේ එලිලා ඉන්නකොට, මේක ඇදිලා යනකොට අපිවත් ඒත් එක්කම ඇදිලා යාමක් සිද්ධ වෙනවා. අන්න ඒ ඇදිලා යාම පිළිබඳ තමයි මේ කියන්නේ. මොකද්ද? මෙන්න මේ එලිලා ඉඳීමක් නිසා හැම වෙලෙම පැවැත්මක් තියෙනවා. පැවැත්මක් තියෙනවා, භවයක් තියෙනවා. ඒ භවයට පැමිණි තැනැත්තා අනිවාර්යෙන් දුකකට පැමිණෙනවා. එලිලා ඉඳීහා මේකත් එක්ක ඇදිලා යනවා. එතකොට ඒ ඇදිලා යාමත් එක්ක අන්න දුකකට, වෙහෙසකට, පීඩාවකට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ විදිහට භවයක්, මේ විදිහට පැවැත්මක් තියෙන තැනැත්තාට හැම වෙලෙම දුකක් උරුම වෙලා තියෙනවා. ඉතින් පැවැත්ම කියලා අපි හිතන මේ උපත මරණ දෙක අපිට පෙන්වන්න පුළුවන් ඕලාරික වශයෙන්. එතකොට අන උපන්නාට අනිවාර්යෙන් මරණයක් ලියවිලා තියෙනවා. ඒ අතරමැද තව තව හොඳ හොඳ ඒවා ටිකකුත් ලියවිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ගමන තමයි අපි යෙදිලා ඉන්නේ. ඉතින් ඒ ආගේ යෙදිලා ඉන්නකොට අපි හිතනවා මේ එහෙනම් මේ පැවැත්මක් මතුවෙන්නේ උපදින අවස්ථාවේ විතරද? එහෙම නැත්නම් මේ පැවැත්ම කෙලවර වෙනවා වගේ දැනෙන්නේ මේ මැරෙන අවස්ථාවේ විතරද කියලා අපි ගොඩක් වෙලාවට හිතන්න, කල්පනා කරන්න පුළුවන්. නමුත් ඇත්තටම මේක මේ මොහොතක් මොහොතක්, ෂණයක් ෂණයක් පාසා ඇති වෙන අල්ලා ගැනීමක් ගැන තමයි කියන්නේ මේ. ෂණයක් ෂණයක් පාසා ඇති වෙන පැවැත්මක් ගැන තමයි කියන්නේ මේ. ඒක උපතේදී අපිට හොඳට පැහැදිලිව දක්නට ලැබෙනවා. නමුත් මොකද වෙන්නේ? මේක මේ ගත කරන හැම මොහොතක් මොහොතක් පාසාම තියෙන උපාදානයක් ගැන තමයි මේ කතා කරන්නේ. හැම මොහොතක් මොහොතක් පාසාම තියෙන පැවැත්මක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට ඒක මේ මරණ මොහොතේ හරි උපදින මොහොතේ හරි විතරක් මතුවෙන එකක් නෙමෙයි. ඒ වෙනුවට මේ මොහොතක් මොහොතක් පාසා හැම වෙලේම පැවැත්මක් තියෙනවා. අල්ල ගැනීමක් තියෙනවා. ඉන්නේ අල්ල ගැනීම හේතු කරගෙනම අර විදිහට නැවත නැවත පැවැත්මක් ඇති වෙලා යනවා. ඉතින් ඕක තමයි මරණ මොහොතේදී වෙන්නේ, උපදින මොහොතේදී වෙන්නේ ඕක තමයි. ඉතින් දැන් පහුගිය දවසක හොඳ වටිනා තොරතුරක් දක්නට ලැබුණා. මොකද්ද මේ මේ යම් කිසි කුකුල් බිත්තර ගැන කරපු අධ්‍යයනයක්. එතකොට එතන සඳහන් වෙනවා මෙන්න මේ බිත්තරේ හෙළුවට පස්සේ, බිත්තරේ දැම්මට පස්සේ ඔන්න යම් කිසි විදිහක අධ්‍යයනයක් කරනවා. මේකේ කට අයින් කරලා අපි හිතමුකෝ ලයිට් එකක් ගහලා කැමරාවක් සෙට් කරා කියලා. එතකොට එන්නේ විදිහ අධ්‍යයනයක් තමයි කරන්නේ. කොහොම හරි අරක සජීවීව තියාගෙන අන්න අර කට අයින් කරලා මේ ඇතුලේ තියෙන ආකාරය, ඇතුලේ යන වෙනස පෙන්නලා දෙන්න උත්සාහ කරන මොන විදිහ වෙනසක්ද දවස් අනුරූප වෙන්නේ. එතකොට පළවෙනි දවසේ ඒ බලනකොට කිසිම එහෙම ලොකු වෙනසක් දක්නට නැහැ. අනස් ඒ කහමදේ තියෙනවා, වටපිටාවේ ඕජස තියෙනවා. ඒක තමයි පළවෙනි දවසේ තියෙන දර්ශනය. නමුත් අන්න දෙවැනි දවස වෙනකොට මෙන්න මේ පැවැත්මක් යම් කිසි විදිහක ඇති වෙලා දවස් දෙක වෙනකොට, දෙවැනි දවස වෙනකොට මේකේ වෙනසක් දකින්න ලැබෙනවා. මේ නිවැරදි උණුසුම නිවැරදි විදිහට මේ රැකලා තියෙන බිත්තරේ වෙනසක් දක්නට ලැබෙනවා. ඒක කලිනුත් තිබුණ වෙනසක්. නමුත් අන්න ඒක පිටතට පෙනෙන්න ගන්නවා. මොකද්ද පෙනෙන්න ගන්න වෙනස? අන්න යම් කිසි තිත් දෙකක් වගේ, ඒකට ගෑවිච්ච තිත් දෙකක් වගේ මේ කහමැදේ මැද්දෙන් ඇති වෙලා එනවා. කහමැදේ මැද්දෙන් ඇති වෙලා එනවා. එතකොට අන්න තිත් දෙකක් තියෙනවා යම් කිසි. ඒ තිත් දෙක එකට සම්බන්ධ වෙලා තියෙනවා යම් කිසි කෙන්දකින් වගේ. එතකොට මෙන්න මේ මොකද්ද මේ ඇති වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවා. ඒ පරීක්ෂණය කරන කට්ටිය මෙන්න හදවත පළවෙනි තිත, ඊළඟට උඩින් තියෙන තිත තමයි මොළය. ඔය දෙක ඇති වෙනවා දෙවනි දවස වෙනකොට. ඊට පස්සේ කියනවා 3-4 දවස් වෙනකොට මේ හදවතයි මොළයයි කියන සැකිල්ල සම්පූර්ණයෙන් පෙනෙන්න ගන්නවා. හොඳට අර ස්නායු පද්ධතිය, ඒ සුසුම්නාව සමග මොලේ, ඒ වගේම හොඳට ගැහෙන හදවතක්, මේ නැවත නැවත ගැහෙන ඒ ලේ ශරීරය පුරාවට යවන, ඒ වගේම ආපහු එකතු කරන හදවතක් පෙනෙන්න ගන්නවා. එතකොට හොඳට ලං වෙලා බැලුවොත් පේනවා අර හදවතේ ඒ කුටීරවල ගැස්මත් පෙනෙනවා කියලා. හොඳ ලස්සන රූප දර්ශන ටිකක් පෙන්නලා තියුණා. එතකොට මොකද අන්න දවස් 3-4 වෙනකොට මෙන්න ගැහෙන හදවතුකුත්, ඒහා සම්බන්ධ මොළයකුත්, ඒ වගේම ශරීරයේ සැකිල්ලකුත් බිහිවෙලා ඉවරයි. එතකොට අන්න අර ක්‍රියාවලියට අනුව බාහිර පරිසරයට දෙයක් මැවෙනවා. ඇතුළත යන ක්‍රියාවලියට අනුව බාහිර පරිසරයට දෙයක් මැවෙනවා. ඉතින් බලන්න අර අපිට හිතෙන්නේ මොකද්ද මේ කුකුලෙ බිහි වෙන්නේ දවස් 21කට පස්සේ කියලා. එහෙම එකක් නැහැ. දවස් දෙකෙන්ම පේන්න ගන්නවා. ඒතර කලින්ම බිහි වෙලා ඉවරයි. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් අපිට දකින්න පුළුවන්. මේ ඇතුළත තියෙන බිත්තරයක් ඇතුළත. ඊළඟට මවකුසකට වැසගත්තත් ඔය වගේම දෙයක් තමයි තියෙන්නේ. ගිහිල්ලා අන්න අර විදිහට තැම්පත් වුණාට පස්සේ ඉතින් ඔන්න ටිකෙන් ටික ඒ කර්මානුකූලව තමුන්ගේ අල්ලගත්ත දෙයට අනුව අන්න ඉතින් භවයක් පැවැත්මක් හැදිලා එනවා. එතකොට කිකිලියගේ බිත්තරයක් ගිහිල්ලා අල්ලගත්තොත් කුකුළු පැටුවෙක් විදිහට පැවැත්මක්, ඒව නැත්තම් මවකුසක් අල්ලගත්තොත් ඒ විදිහේ පැවැත්මක්, ඒව නැත්තම් අපායක් ගිහිල්ලා අල්ලගත්තොත් ඒ විදිහේ පැවැත්මක් මතුවෙලා එනවා. අන්න පැවැත්මකට පැමිණිය තැනැත්තා අන්න දුකකට පත් වෙනවා. එතකොට අපි හිතමුකෝ කුකුලෙක් විදිහට පැවැත්මක් අල්ලගත්තොත් මොකද වෙන්නේ? අන්න දවස් කිහිප 20 ගාණක් මාස කිහිපයක් කකා බිබී ඉඳලා බෙල්ල ගහලා යන දුකකට පැමිණෙන්න පුළුවන්. ඊළඟට අපායක ගිහිල්ලා පැවැත්මක් අල්ලගත්තොත් මොකද වෙන්නේ? අන්න නැවත නැවත පිලිස්සි පිලිස්සි මරණයට පත් වෙන, නැවත නැවත දුක් වේදනා, දැඩි වූ දුක් වේදනා විඳිමින් අවුරුදු 100 ගණන්, දහස් ගණන්, දසදහස් ගණන් ගෙවන පැවැත්මක් ලැබෙනවා. ඊළඟට මව කුසකට බැසගත්තොත් අන්න යම් කිසි විදියක වතුර බෑගයක වගේ අන්න මාස 9ක් ගත කළා ඒ මනුෂ්‍ය මවකගේ කුසට බැසගත්තොත් අන්න උප්පත්තිය ලබනවා. එහෙම නැත්නම් තිරිසන් මවකගේ කුසට බැසගත්තොත් ඒ විදිහ උප්පත්තියක් ලබනවා. අන්න මෙන්න මේ අල්ලා ගැනීම තුලින් කොහොමද පැවැත්මක් බිහිවෙන්නේ. ඉතින් ඔය කුකුල් කතන්දරෙත් එක්ක මට පොඩි දෙයක් මතක් වෙලාව මොකක්ද මේ සාමාන්‍යයෙන් ඔය මේ ධර්මය වැඩි වැඩියෙන් විස්තර කරන වැඩි වැඩියෙන් කරුණු ගෙන හැර දක්වන ඔය අටුවාවල එහෙම සඳහන් වෙනවා මෙන්න මේ පැවැත්මකට බැසගන්නේ එහෙම නැත්නම් මේ විඤ්ඤාණය බැසගන්නේ මේ හදවතට කියලා. එතකොට හදවත තුල තමයි මේ විඤ්ඤාණය ඇති වෙමින් නැති වෙමින් පවතින්නේ. ඒ ලේ ධාතුවේ තමයි පවතින්නේ. එහෙම නැතුව මොලේ නෙමෙයි කියන යම්කිසි අදහසක් තියෙනවා. මේ විදිහ අදහසක් ප්‍රකාශ කළා තියෙනවා. එතකොට දැන් අර රූපෙ දිහා බැලුවාම අර කුකුළු බිත්තරේ දිහා බැලුවාම මේ ගැහෙන හදවතක් තමයි මුලින්ම මතුවෙන්නේ. ඊට පස්සේ ඒකට අනුව තමයි අර ස්නායු පද්ධතියක සැකිල්ලක් මේ ශරීරයේ සැකිල්ලක් මතුවෙලා එන්නේ. එතකොට කොහොමද අර කහම දෙයකින් අර විදිහට ගැහෙන හදවතක් මතුවෙලා එන්නේ කියලා අපිට පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න පුළුවන්. ඉතින් ඕකට විද්‍යාඥයන්ට නම් ඉතින් ඕක දිවිනා ගන්න විදිහ හිතීමක් කල්පනා කිරීම. නමුත් එතනින් එහාට ගියපු මෙන්න මේ විදිහේ හිතක පරිවර්තනයක් මෙන්න මේ විදිහක හිතක පැවැත්මක් තියෙනවා කියලා අපි දන්නවනම් ඒ විදිහ හැඳිනා ගැනීමක් තියෙනවනම් අන්න අපිට තේරෙනවා එතකොට මෙන්න මේ අල්ලා ගැනීම නිසා යම් කිසි විදිහක පැවැත්මක් අපිට මතුවලා එනවා. අර විදිහට මේ හැමදාම හැම මොහොතෙම තුල අපි තුල තියෙන අල්ලා ගැනීම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ අල්ලා ගැනීම අර අවසාන මොහොතෙත් ඒ විදිහටම තියෙනවා. එහෙම නැතුව අලුතෙන් මතුවෙන අල්ලා ගැනීමක් නෙමෙයි. එතකොට එන්නේ අල්ලා ගැනීම නිසා ඔන්න නැවත 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 අර විදිහට පැවැත්මක් බිහි වෙලා එනවා. ඉතින් පැවැත්මකට පත් වුණ ගම මොකද වෙන්නේ? ඒකට අනුව දුක් කරදර බාධක මතුවෙලා එනවා. කුකුල් පැවැත්මක් නම් කුකුල් දුක් කරදර, අපායක පැවැත්මක් නම් ඒ විදිහේ දුක් කරදර, මනුස්ස පැවැත්මක් නම් ඒ විදිහේ දේවල් මතුවෙලා එනවා. අන්න කියනවා ඉතින් මොකද්ද මේ විදිහට පැවැත්මකට බැසගත්ත තැනත්තට දුක උදා වෙලා එනවා. ඉතින් මෙන්න මේ ආදීනෝය දකින්නවනම් මෙන්න මේ විදිහට මේ පැවැත්මේ තියෙන මේ අල්ල ගැනීමේ තියෙන දුක ආදීනේ පැත්ත දකිනවා නම් අන්නේ තැනැත්තා අන්නේ පඬිත පුද්ගලයා මොකද කියන්නේ? මෙන්න මේ අල්ල ගැනීම ටිකෙන් ටික දුරු කරන්න, මේ අල්ල ගැනීම මනවින් අවබෝධ කරන්න උත්සාහ ගන්නවා. ඒ උත්සාහය තුළින් මේ තැනැත්තා දවසක යන විශිෂ්ට ඥානයෙන් තේරුම් ගන්නවා මගේ තවදුරටත් අල්ල ගැනීමක් නැහැ. මගේ තවදුරටත් අල්ල ගැනීමක් නැහැ. ඉතින් අන්න ඒක නිසා නැවත මම පැවැත්මකට එන්නේ නැහැ කියලා මැරෙන්න කලින්ම තේරුම් අරගෙන ඉවරයි. මැරෙන්න කලින්ම තේරුම් අරගෙන ඉවරයි. ඔන්න මොකද්ද මගේ පැවැත්මක්, එහෙම නැත්නම් මගේ නැවත නැවත අල්ල ගැනීමක් නැත කියන කතාව තේරුම් අරගෙන ඉවරයි කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මේ උපාදාන කතාවත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අපි තව ටිකක් ඕකර නැවත නැවත ආපහුවෙමු. ඒ එන්න කලින් අපි හිතුවොත් මෙන්න මේ අල්ලා ගැනීම මොන විදිහ අල්ලා ගැනීමක්ද කියලා මේ අල්ලා ගැනීම තව ටිකක් පැහැදිලි කරගන්න අපි උත්සාහයක් ගත්තොත් එතකොට එතන යම්කිසි ස්ථානයක සඳහන් වෙනවා මෙන්න මේ මොන විදිහේ අල්ලා ගැනීමක්ද මේ කරන්නේ, මොන විදිහ අදහසක්ද මේ නැවත නැවත ඉස්මතු වෙන්නේ කියලා සඳහන් වෙනවා. ඉතින් එතන කියනවා මොකද්ද? ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. ඔන්න ඔය විදිහ අල්ල ගැනීමක් තමයි නැවත නැවත මතුවෙන්නේ කියලා සඳහන් කරනවා. ඒතං මම මේ මම කියලා අල්ල ගැනීමක් නැවත නැවත එනවා. මේ මම මේ මම මේ මම කියලා අල්ල ගැනීමක් නැවත නැවත එනවා. ඊළඟට ඒසෝ හමස්වි මේය මගේය කියලා අල්ල ගැනීමක් නැවත නැවත එනවා. මේය මගේය කියලා අල්ල ගන්නවා. දැන් ගෙදර දොරේ වැඩ කරනකොට කොච්චර නම් දේවල් මේ මගේ කියලා අල්ල ගන්නවද? ඊළඟට මේ මම කියලා අල්ල ගන්නවද? ඊළඟට සඳහන් කරනවා ඒසෝ මේ අත්තා මේ මගේ ආත්මය කියලා යම් කිසි විදිහක තව අල්ල ගැනීමක් තියෙනවා. ඔන්න ඔය අල්ල ගැනීම නැවත නැවත මොහොතයක් මොහොතක් පාසා ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවෙමින් පවතින දෙයක්. සිදුවෙමින් පවතින දෙයක්. ඒක තමයි මේ යන ගමන. ඒ ගමන නැවත නැවත කලින් කලට අලුත් වෙවි වගේ ගමනක සිද්ධ වෙනවා. ඉතින් මේ අල්ල ගැනීම තව තව විස්තර කරන්න ගියොත් තව කොටස් වලට කඩලා පෙන්වන්න ගියොත් මෙන්න මේ කාමයන් අල්ල ගැනීමක් තියෙනවා. කොටස් හතරකට කඩලා පෙන්නනවා කොහොමද මේ කාමයන් කෙරෙහි අල්ලා ගැනීමක් තමුන් ලංකරගත දේවල් වටිනවා ප්‍රණීතයි කියලා. ඔන්න ඉතින් අල්ලා ගැනීමක් තියෙනවා. ඊට පස්සේ නොයෙකුත් දිට්ටි අල්ලා ගන්නවා, නොයෙකුත් අදහස් උදහස් අල්ලා ගන්නවා. මේ අදහස් උදහස් ස්ථිර කරගන්න මම මේ විදිහ අදහස් තියෙන කෙනෙක්, මට මේ වගේ අදහස් තියෙන කට්ටිය තමයි ප්‍රිය, මට මේ විදිහ අදහස් නැති කට්ටිය අප්‍රියයි කියලා. ඔන්න ඉතින් තව අල්ලා ගැනීමක්. ඊළඟට සීල වෘත අල්ලා ගන්නවා. යම් විදිහට සීල වෘත අල්ල ගන්නවා. මේ විදිහේ සීලයක් රැක්කනම් මට මේ තැන්ට යන්න පුළුවන් කියලා අල්ල ගන්නවා. ඉතින් අර ඩබලක් ඇවිල්ලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ගාවට. මොකද්ද? එක්කෙනෙක් කොයි විදිහේ වෘතයක් දල්ලලා තින්නේ? බල්ලෙක් විදිහට කල්ගත කරන වෘතයක් අල්ලගත්ත එක්කෙනෙක්. ඊට පස්සේ අනිත් එක්කෙනා හරකෙක් විදිහට කල්ගත කරන වෘතයක් අල්ලගත්ත එක්කෙනෙක්. ඉතින් ඇවිල්ලා කියනවා මේ කෙනෙක් බල්ලෙක් විදිහට අර කැරකිලා වාඩි වෙනවා. අනිත් එක්කෙන හරකෙක් වගේ පැත්තෙන් වාඩි වෙනවා. වාඩි වෙලා කියනවා භාග්‍යවතුන් වහන්ස මේ මගේ යාළුවා මේ බල්ලෙක් වෘතයක් රකින්න කෙනෙක්. බල්ලෙක් විදිහට තමයි වැඩ කටයුතු. ඇඟේ ඇඳුමක් නැහැ. ඊළඟට මේ ආහාර ගන්න බල්ලෙක් විදිහට. ඊට පස්සේ වැඩ කටයුතු කරන්න බල්ලෙක් විදිහට. ඉතින් මෙයා මරණින් මත්තේ මොන විදිහේ උපත්තියක් ලබයිද කියලා බුදුරජාණන් වහන්සේට අමුතු විදිහේ ප්‍රශ්නයක් දානවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා නිකන් මේ එක විදිහක උත්ප්‍රාසය තමයි, මේ විහිළුවක් තමයි මේ කට්ටියට කරන්නේ කියනවා. මොකද්ද ඔය ප්‍රශ්නේ තියේවා, ඕක මගෙන් අහන්න එපා කියලා ඔන්න මේ ප්‍රශ්නේ අහපු මනුස්සයාට කියනවා. ඉතින් අහන්න එපා ගුවාම ඒකමනේ ඔළුවට එන්නේ ඊට පස්සේ. ඉතින් මේක දෙවෙනි පාරටත් අහනවා මේ භාග්‍යවතුන් වහන්සේ, මේ මගේ යාළුවා මෙන්න මේ විදිහට බල්ලෙක් විදිහට කටයුතු කරනවා. එතකොට එයාට මේ මරණයෙන් මත්තේ මොන විදිහේ උප්පත්තියක්ද, දිව්‍ය ලෝකයකට එහෙම යන්න පුළුවන් වෙයි නේද කියලා ආපහු අහනවා. දෙවෙනි පාරක් කියනවා ඕක අහන්න එපා කියලා. ඉතින් අහන්න එපා ගොහම නැවතත් මේ ප්‍රශ්නේ මතුවලා එනවා. ඉතින් කාට හරි මොනවාරි අහන්න එපා ගොත් වෙන දෙයක් තමයි ඉතින් වෙලා තියෙන්නේ. ඉතින් තුන්වෙනි පාරටත් අහනවා. ඉතින් ඕක කොහොම කොමාරි ගිහිලා අන්තිමට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඉතින් මට බේරෙන්න බැරි හින්දා මං ඉතින් කියන්න. මෙච්චර මේ අහන හින්දා මම ඉතින් කියන්න කියලා ඔන්න ඉතින් පැහැදිලි කිරීමක් කරනවා. දැන් මේ තැනැත්තා මේ විදිහට වෘතයක් අල්ලගෙන මේ විදිහට කටයුතු කරනකොට අන්න මොකද්ද මේ කරන්නේ? බලු හිතක් වඩනවා. ඊළඟට බලු සීලයක් සමාදන් වෙලා ඉන්නවා. බලු සංකල්ප දියුණු කරනවා. ඉතින් මෙන්න මේ විදිහට බලු සංකල්ප, බලු සීල, බලු හිතක් වඩලා අන්තිමට ගිහිල්ලා බල්ලන් අතරම තමයි ඉතින් උප්පත්තිය ලැබෙන්නේ. වෙනමකුත් වෙන විදිහකක් බලාපොරොත්තු වෙන්න බෑ. මේක හරි ගියොත්, මේ විදිහට මේ වඩපු සීලය හරි ගියොත්, මේ වඩපු සංකල්ප හරි ගියොත්, මේ වඩපු බලු හිත හරි ගියොත් අන්න බල්ලන් අතරේ උප්පත්තිය ලබනවා. බැරිලාවත් වැරදුනොත් ඉතින් නිරයට යනවා. ඔන්න ඔය දෙක ඇරෙන්න වෙන ගමනක් මට පේන්නේ නැහැ කියලා මෙන්න මේ කරන මේ වෘතයේ ආනිසංස සඳහන් කරනවා. හරි ගියොත් බල්ලන් අතර උප්පත්ති ලබනවා, වැරදුනොත් නිරයට යනවා. ඔය දෙක ඇරෙන්න ඔය කරන වැඩෙන් ප්‍රතිඵලයක් ගන්න බෑ කියලා සඳහන් කරනවා. ඉතින් මේ තැනත්ත මොකද කරන්නේ? අඬන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආපහු කියනවා නිකන් අර විහිළුවේ උපරිම අවස්ථාවට වෙවිලා, ඉතින් ඕකනේ මම කිව්වේ අහන්න එපයි කියලා කලින්ම. දැන් ඉතින් ඇහුව හින්දානේ මම උත්තර දුන්නේ. දැන් ඉතින් උත්තර දුන්නේ හින්දානේ ඔයා අඬන්නේ කියලා කියනවා. නෑ නෑ මම මේක හින්දානේ මෙයා අඬන්නේ. මම මෙච්චර දවසක් මේ විදියට වැරදි මතයක් අරගෙන මේ විදියට කාලේ නාස්ති කරපු හින්දා තමයි මම අඬන්නේ කියලා සඳහන් කරනවා. ඔන්න වෘතයක් අරගෙන දඟලපු දැඟලිල්ල. ඊළඟට අවසානයේ සඳහන් කරනවා මෙන්න මේ ආත්මවාදයක් අල්ලගෙන කටයුතු කරනවා. මට මේ විදිහේ ආත්මයක් තියෙනවා, මං මේ විදිහේ ආත්මයක් සහිත කෙනෙක්, මේ විදිහට දීර්ඝ කාලයක් පැවැත්මක්, මේ නැවත නැවත භවයෙන් භවයට යන ආත්මයක් මට තියෙනවා කියලා අන්න ඒ විදිහේ අදහසකුත් අල්ල ගන්නවා කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය අල්ල ගැනීම පිළිබඳ සඳහන් කරන දේවල් ටික තමයි ඔය තියෙන්නේ. ඉතින් අපි ඕක තව තව පොඩ පොඩ පැහැදිලි කරගන්න බැලුවොත්, දැන් පහුගිය දවසක අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් යම් කිසි අසනීපයක් හැදිලා ඔන්න ගිහිල්ලා බෙහෙත් ගන්න. ඉතින් බෙහෙත් ගන්න ගියාම මං හිතන්නේ පෞද්ගලික ස්ථානයකටද කොහෙද ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ලෙඩ්ඩු පොලිමක් ගිහිල්ලා තියෙනවා. කොහොම හරි ඉතින් සිවුරින් දද කොහෙද ඔය ලෙඩ්ඩු අතරින් යන්න ලැබිලා. ඉතින් කොහොම හරි ඔන්න යම් කිසි දොස්තර මහත්තයා ඉන්න තැනට ගිහිල්ලා තියෙනවා. ඉතින් ගියාට පස්සේ බැලුවාම දැන් දොස්තර මහත්තයා වාඩි වෙන මේසේ පුටුවයි තියෙනවලු, වෙන පුටුවක් නෑලු, වෙන වාඩි වෙන්න ඉඩක් නෑලු. ඉතින් මේ සයින්වාස ඔකද කරලා තියෙන්නේ අර මේසේ ගාවටම ගිහිල්ලා. ඊට පස්සේ ටක් ගලකොල සොයින සොයින දන්න අර අරෙහෙන් අතනින් වාඩි වෙන්න කියලා. බලනකොට කාමරේ යහා කෙරෝලේ තව පුටුවක් පනෝල තියනවලු. එතකොට දැන් අර මීටර් ගණනාවක් දුරින් තමයි පුටුවක් පනෝල තියෙන්නේ. ඊට පස්සේ මේ සොයිනාස කියනවා ඉතින් නලාවක් තිබ්බෙවත් මුකුක්වත් නෑලු. ඊළඟට ඈත තියා වචනින් ප්‍රශ්න අහලා යම් කිසි බේට් ටිකක් ලියලා දුන්නලු වැඩි වුණොත් එහෙම ආණ්ඩුවේ ස්පිරිතාලයකට යන්න කියලා. ඊට පස්සේ මේ දොස්තර මහත්තයා ඔක්කොම ඇඳ පැළඳගෙන හරියට අර රසායනික විකිරණශීලී ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලෙ කොයි විදිය සූට් එකක් ගහනවා දන්නේ වගේ සූට් එකක් ගහගෙන ඉන්දියා කියලා සඳහන් කරනවා. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බැලුවොත් ඉතින් දැන් මේ ලෝකේ උඩු යටිකුරු වෙච්ච කාලයක්නේ. අර තියෙන වටිනාකම් ඔක්කොම එහෙ මෙහෙ වෙච්ච කාලයක්නේ. දැන් මේ කොරෝනා කියලත් ඉවරයක් නොවන කාලයක්නේ. ඉතින් අර තිබුණ කලින් තිබුණ හදාගත්ත මතවාද කලින් ස්ථිරයි කියලා හදාගත්ත වටිනා කියන දේවල් ඔක්කොම බංකොලොත් වෙලා තමයි දැන් තියෙන්නේ. ඒ ඔක්කොම ඒ ආයතන ඔක්කොම උඩු යටිකුරු වෙලා තමයි තියෙන්නේ. එතකොට ඉස්පිරිතාල ගත්තොත් කලින් බොහෝම ප්‍රියමනාප විදියට හොඳට වැඩ කටයුතු කරගෙන ගියා. නමුත් දැන් ඒවා බංකොලොත් වෙලා. ඊළඟට ඉස්කෝල ගත්තොත් කලින් හොඳට ළමයින්ට අධ්‍යාපනය දෙමින් පැවතුණා. දැන් ඒවා බංකොලොත් වෙලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා බැලුවොත් අන්න අර අල්ල ගැනීම පමණටම ඔන්න ඒකේ අදීනවයක් ඇවිල්ලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් වෛද්‍ය වෘත්තියක් කරන කෙනෙක් බොහොම අමාරුවෙන් ඉගෙන ගන්න ලොකු උත්සාහයක් දරමින් ගිහිල්ලා තමයි ඒ විදිහේ ඉලක්කයක් ලං කරගන්නේ. ඉතින් ඒ ලං කරගෙන බොහොම ගරුගාම්භීර වෘත්තියක් විදිහට මේක පවත්වගෙන ඉන්දියට මොකද දැන් ඔන්න මරණය හා ගැටෙන දෙයක් බවට මරණයට මුහුණ දෙන දෙයක් බවට පත් වෙලා විල්ලා තියෙනවා. එතකොට ලෙඩාට වැඩිය බය වෙන තත්ත්වයක් නොසර මහත්තයාට උදා වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මෙතන සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය ඒ වෘත්තියේ දිලා ඉන්න කට්ටිය එහෙම ඉන්නවා නම් හිතමාරුවක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඇත්තටම සමහරු අපිට ඇහිලා තියෙන සඳහන් කරනවා ඔන්න ඉස්පිරිතාලේක වැඩට යනවා නම් ඒ වැඩට යනකොට නිකන් මරණයට කැප වෙලා යනවා වගේ තමයි උදේට ගෙදරින් ඉක්මිලා යන්නේ. ඊට පස්සේ හවසට එන්න ලැබෙයිද නැත්නම් නිරෝධායනය වෙන්න ලැබෙයිද කියලා දන්නේ නැහැ කියලා ඒ විදිහේ බයකින් තමයි නිප්පිලා යන්නේ. අන්න ඉතින් බලන්න ඒ රැස් කරගත් දේවල් කොච්චර වටිනා කියන දේවල් විදිහට කොච්චර අමාරුවෙන් අධ්‍යාපනය ලැබලා කොච්චර නම් පොත් කන්දක් පාඩම් කළාද වගේ දේවල් රැස් කරගත්තේ. නමුත් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? අන්තිමට කොයි වගේ දුකකටද අපි වැටිලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. අන්න අර විකිරණශීලී ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙක්ගේ වගේ කිට් එකක් ගහගෙන ඉන්න වෙලා ඊට පස්සේ ලෙඩුන්ට බෙහෙත් කරන්න ගියාට මොකද ලෙඩාව ළඟට ගන්න බැරි වෙලා තියෙනවා. ලෙඩාව කාමරේ කෙරවලෙන් තියන්න වෙලා තියෙනවා. ඉතින් එතකොට අන්න අර රැකපු සම්ප්‍රදායවල් ඊළඟට හදාගත්ත ක්‍රමවේද සියල්ලම උඩු යටිකුරු වෙච්ච මොහොතක් තමයි තියෙන්නේ. ඊළඟට පහුගිය දවසක තව සිදුවීමක් මට දක්න ලැබෙන මොකද්ද මෙන්න මේ YouTuber කෙනෙක්. එතකොට යම්කිසි බටහිර රටක ඒ විදිහේ වැඩසටහන් කරන කෙනෙක්. ඉතින් මේ තැනත්තා කියනවා, ඇත්තටම ගෑනු ළමෙක් මේ තැනත්තා දැනෙත්ති කියනවා මොකද්ද මෙන්න මේ ඒ රටවල මේ විදිහට තනි තනියම ජීවත් වෙලා ඒ විදිහට නිඳලා පුරුදු. දැන් එතකොට මේ අපාර්ට්මන්ට් එකක් ඇතුළට කාමරයක් දෙකක් ඇතුළට කොටු වෙලා දැන් අවුරුදු ගාණක් ඉන්න වෙලානේ. දැන් අවුරුදු එකමාරකට කිට්ටුයි. ඉතින් මෙන්න මේකෙන් ඇති වෙලා ආපු පීඩනය පිළිබඳ, මේකෙන් ඇති වෙලා ආපු වෙහෙස පිළිබඳ තමුන්ටම පැහැදිලි කිරීමක් කරනවා. කොහොමද මේක පැහැදිලි කරන්නේ? අන්න යනවා අතීතෙට. අතීතෙට ගිහිල්ලා 2020 ජනවාරි වල ඉන්න මට පැහැදිලි කරනවා ඔන්න 2021 අප්‍රේල් වල ඉඳලා ඇවිල්ලා. 2021 අප්‍රේල් වල ඉඳලා ඇවිල්ලා ඔන්න පැහැදිලි කරනවා මේ මටම මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ කිසි දෙයක් නොදන්න මේ විදිහේ විපත්තියක් මේ විදිහේ වෙහසක් එයි කියලා නොදන්න කෙනෙක්ට තමයි මේ ගිහිල්ලා පැහැදිලි කරන්නේ. මේ විදිහේ දෙයක් නොදන්න තමුන්ටම තමයි මේ ගිහිල්ලා පැහැදිලි කරන්නේ කියනවා. ඉතින් මේ විදිහට මේ මන් නිකන් මේ පොඩ්ඩක් නිකන් අනාගතෙන් පණිවිඩයක් අරගෙන ආවේ. එහෙම ලොකුවට බරපතලට ගන්න දෙයක් නැහැ. එහෙම බය වෙන්න දෙයක් නැහැ කියලා ඔන්න ඉතින් පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මේ අහනවා මොකද්ද මේ යන වසංගතය ගැනද ඔය කියන්නේ? ඒකත් තියෙනවා නම් තමයි, එහෙම එකකුත් තියෙනවා නම් තමයි කියලා ඉතින් ඔය කියනවා. ඉතින් ඒක මේ බරපතල වෙනවා. ඒකෙත් දෙයක් නැහැ. ඒක ගණන් ගන්න දෙයක් නැහැ. එච්චර ඒවා හිතන්න යන්න එපා කියලා. දැන් අන්න කොරෝනත් දැකලාම එපා වෙලා තියෙන්නේ. මේකත් දැන් සාමාන්‍යකරණේ වෙලා. මේක ඉවරයක් බලාපොරොත්තු වෙයි මුල් කාලේ ගේවට. මොකද දැන් එහෙම අපේක්ෂාවකුත් නැහැ. ඊළඟට ඔහොම කතා බහ කරලා අන්තිමට අහනවා, මම මේ පොඩ්ඩක් නිකන් මූණ පොඩ්ඩක් අත ගෑවට කමක් නැද්ද? මට හරි ආසයි මේ මිනිස්සෙගේ උණුසුම කොයි විදිහද කියලා පොඩ්ඩක් මූණ අත ගාලා බලන්න. ඊළඟට මේ අතට අත දුන්නට පොඩ්ඩක් ළඟදි කාට හරි අතට අත දෙන්න එහෙම ලැබුණාද? එතකොට මොන වගේ හැඟීමක්ද දන්නේ මතුවෙන්නේ නේද කියලා. ඔන්න විමසා සිටිනවා. මේ තමුන්ගෙම්ම විමසා සිටිනවා අවුරුද්දක් එකමාරක් පස්සට ගිහිල්ලා. ඊට පස්සේ අහනවා කාවරි හග් කරන්න එහෙම ලැබුණාද? ආ ඊයේත් මම හග් කරානි කෙනෙක් නෑ. එහෙමත් දෙයක් වුණාද කියලා විමසා සිටිනවා. අන්න කොයි විදිහේ මානසිකත්වයකට කොයි විදිහේ තත්වයකට ලක් වෙලා තියෙනවද කියලා අපිට දකින්න පුළුවන්. අන්න පැවැත්ම තුලින් මතුවලා එන දුක තමයි මේ පෙන්වුම් කරන්නේ. ඉතින් මානසික රෝගීන් බවට සෑහෙන පිරිසක් පත් වෙලා තියෙනවා. පිස්සෝ බවට සෑහෙන පිරිසක් පත් වෙලා තියෙනවා. නොයෙකුත් විකෘති වලට යොමු වෙලා සෑහෙන පිරිසක් පත් වෙලා තියෙනවා. ඊළඟට මද්‍රව්‍ය වලට සෑහෙන පිරිසක් යොමු වෙලා තියෙනවා. අන්න ඉතින් තත්ත්වය. දැන් මෙහි පවුලක් ගත්තොත් සාමාන්‍ය දෙතුන් දෙනෙක් එකට ඉන්නකොට කොහොම කොහොම හරි ওই පීඩනේ පොඩ්ඩක් බෙදිලා ගිහිල්ලා යම් කිසි දෙයක යැපීමක් ඇති කරගන්න පුළුවන්. නමුත් අර තනි තනියෙන් ගෙවන තරුණ ජීවිත ඒ විදිහට අර කලින් පුරුදු විදිහට පාටි දම දම ඒ රෑ තිස්සේ ඒ යම් යම් ස්ථානවල ගිහිල්ලා ගැවසෙමින් පිරිස් අතර ගැවසෙමින් නටමින් සින්දු කියමින් බොමින් ගත කරපු පිරිස්වලට සෑහෙන අපහසුතාවයක් වර්ධනය වෙලා ඇවිල්ලා තියෙනවා. මෙහෙත් අපහසුතාවයක් වර්ධනය වෙලා තියෙනවා. පවුල් නඩත්තු කරන්නේ කොහොමද, දැන් මේ කන්න බොන්න දෙන්නේ කොහොමද, රැකී රක්ෂාවලට යන්නේ කොහොමද කියලා අපහසුතාවයක් වර්ධනය වෙලා තියෙනවා. සාපේක්ෂව ඉතින් වෙනසක් තියෙනවා. ඉතින් කොහොම කොහොම හරි අන්න මේ අල්ලා ගැනීම තුලින් මතුවෙන දේ තමයි මේ පෙන්නුම් කරන්නේ. ඊට පස්සේ පහුගිය දවසක කෙනෙක් ආවා. දැන් මේ විදිහ ප්‍රතිපදාවක් වඩන්න ආපු කෙනෙක්. එතකොට අපි හිතමු මේ විදිහට දැන් සිහියක් පුරුදු කරනවා. සිහිය පුරුදු කරනකොට අපි කල්පනා කරොත් හිතුවොත් මොකද්ද මේ කරන්නේ කියලා, ඇත්තටම මේ අත්හැරීමක් තමයි අපි පුරුදු කරන්නේ. කොහොමද මේ අත්හැරීම පුරුදු කරන්නේ? අන තමන්ගේ ඒ වර්තමාන මොහොතේ මතුවෙන දේ විවේකීව සිහිය පිහිට ගනිමින් අත්හැරීමක් තමයි සිද්ධ කරන්නේ. සිහිය පිහිටනවා කියන්නේ මේක අල්ල ගන්න වෙනකොට අත්හැරීමක් සිද්ධ කරනවා. එතකොට හුස්ම දිහා බලාගෙන ඉඳියොත් අන්න හුස්ම දිහා සිහිය පිහිටවගෙන ඉන්න බලනවා. එතකොට මොකද වෙන්නේ? අපේ හිත පැනලා නොයිකුත් නොයිකුත් දේවල් අල්ල ගන්න උත්සාහ කරනවා. අපි හිතම සිතුවිල්ලක් අල්ල ගන්නවා. එහෙම නැත්නම් සද්දයක් අල්ල ගන්නවා. එහෙම නැත්නම් ගේපතේ තියෙන දැනීමක් අල්ල ගන්නවා. කකුලේ වේදනාවක් අල්ල ගන්නවා. ඔන්න ඔය විදිහට දේවල් අල්ල ගන්නවා. ඉතින් මේ අල්ල ගැනීම එකපාරට අපිව මුලාවටපත් කරමින් තමයි සිද්ධ වෙන්නේ. එකපාරට දන්නේත් නැහැ මම වෙන දිහාවක හිතවිලි හිතමින් යනවා කියලා. නමුත් අනේ යම්කිසි මොහොතක තේරෙනවා මොකද්ද මම දැන් ඉන්නේ වෙන තැනක. මම දැන් වෙන දෙයක් අල්ලගෙන තමයි ඉන්නේ. අනේ අල්ල ගැනීම දැනගත්තොත් අනේ ඒකම හේතු වෙනවා අපිට මේකෙන් මිදිලා නැවතත් හුස්මට එන්න. එහෙම නැත්තම් නැවතත් ඇවිදිනවා කියන හැඟීමට එන්න. ඉතින් ඔන්න ඔය හුරුවනේ කරන්නේ. එතකොට නැවත නැවත මේ හිත පැනලා විවිධ දේවල් අල්ල ගන්නවා. අල්ල ගන්න මොකද ඒක දැන ගැනීම තුලින් දුරු කිරීමක් සිද්ධ කරනවා. එහෙම නැත්තම් සිහිය පිටවීම තුලින් අතහැරීමක් සිද්ධ කරනවා. ඉතින් ඔය හුරුවනේ නැවත නැවත කරන්නේ. එතකොට නැවත නැවත මේ අල්ල ගන්න දේවල් නැවත නැවත සිහිය පිටවෙමින් අතහැරීමක් තමයි කරන්නේ. ඒ විදිහේ හුරුවක් තමයි කරන්නේ. ඉතින් එහෙම කරන්න ගියත් අපි කොච්චරනම් දේවල් මේ ප්‍රතිපදාව තුලින් අල්ල ගන්නවද කියලා බැලුවොත් ඒක ටිකක් විසඳ ගන්න අමාරු ප්‍රශ්නයක්. දැන් කෙනෙක් සමහර වෙලාවට මේ මූලික කමටහන විදිහට දෙන දේ අල්ල ගන්න උත්සාහ කරනවා. හුස්ම හොඳයි, පයට දැනෙන දැනීම හොඳයි. නමුත් ඉතුරු සියල්ල මම අයින් කරන්න ඕනේ කියලා අර කරපු වැඩේ තුලින් අල්ල ගැනීමක් ඇති කරගන්නවා. එතකොට හුස්මෙන් පිටතට යන්තම් හරි මේ හිත ඇදිලා ගියොත් අන්න මම අල්ලගෙන ඉඳී එක නැතුව ගියා කියන චෝදනාව තමයි එන්නේ. හිතවිල්ලකට ගියා මාව මගේ වැඩේට බාධා වුණා, මගේ භාවනාව කැඩුණා කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා කියවිල්ලා. ඊළඟට අපි හිතමු අතේ පය වේදනාවක් ආවොත්, එහෙම නැත්නම් කකුල හිරු වැටුණොත්, එහෙම නැත්නම් කවුරු හරි කැස්සොත්, එහෙම නැත්නම් මැස්සෙක් කැවිලා වැවොත් ඔන්න විලාප තියෙනවා. ඉතින් මගේ භාවනාව කැඩුණා. එතකොට අර උපක්‍රමශීලීව අල්ලගන්න දීපු කමටහනත් අමෝරා ගන්නවා. ඉතින් ඒකට දොසක් කියන්න බෑ. මොකද හේතුව මෙන්න මේ සංසාර ගමනක් පුරාවට ඔව අමෝරගෙන තමයි පුරුදු. අමෝර ගන්න තමයි හුරුව ඇති කළ තියෙන්නේ. නමුත් අන්න කමටහනත් අල්ලගන්නේ ඒකත් අතාරින්න බලාපොරොත්තු වෙන. ඒක අල්ලගන්නේ අනිත් ඒවා එකපාරට සියල්ලම එකපාරට අතාරින්න බැරි හින්දා එහෙම නැත්නම් මේ ගඟට පයින්කොට මොකක් හරි පීනන්න ඒ ගොඩ වෙන්න උපකාරයක් විදිහට පොඩි පාරු කෑල්ලක් වගේ එකක් විදිහට තමයි ඔය කමටහන දෙන්නේ. එතකොට ඒ පාරු කරේ තියාගෙන යන්න ගියොත් එතනින් එහාට ගමනක් නැහැ. ඉතින් මොකද වෙන්නේ? අන්න කමටහනක් අල්ලගෙන ඉතුරු ඒවා අල්ල නොගෙන ඉන්න එකක් අපි පුරුදු කරනවා. නමුත් යම් කිසි වෙලාවක් එනවා අන්න මේ කමටහනත් අතාරින්න පුරුදු වෙන්න ඕනේ. කමටහනත් අතාරින විදිය ටික ටික හුරු කරගන්න ඕනේ. ඉතින් ඒ අවස්ථාවල් තමයි අන්න සිතුවිල්ලක් එනකොට උදා වෙලා එන්නේ. කවුරු හරි කහිනකොට උදා වෙලා එන්නේ. ඊළඟට අන්න කකුලේ වේදනාවක් එනකොට උදා වෙලා එන්නේ මොනවද? අන්න අර කමටහනත් අතාරින්න පුළුවන්ද? ඒ අතහැරීමෙන් මට කොයි විදිහේ වෙහෙසක් ඇති වෙනවද කියලා දරන පරීක්ෂණයකට අවස්ථාවක් තමයි උදා වෙලා එන්නේ. අන්න ඒ විදිහට නැවත නැවත කරනකොට තේරෙනවා මේ එන දෙයක් හැම දෙයක්ම සිහිය පිටවෙමින් අතහැරීමක් තමයි අපි පුරුදු කරන්නේ. මේ හිත තුළ ඒ මොහොතක් මොහොතක් පාසා එන අල්ල ගැනීම දකිමින් අපි ටික ටික අතහැරීමක් හුරු කරනවා. අතහැරීමක් හුරු කරනවා. ඊළඟ අපි හිතමු දැන් ඔහොම ගිහිල්ලා යම් කිසි විදිහක විවේකී තත්ත්වයක් උදා වෙලා આવොත් මේ තැනත්තා ඒක අල්ල ගන්නවා. ඊට පස්සේ ඒක නැති වෙලා ගියපු ගමන් කියන බලන්නකො ඉස්සර නම් මම මේ වාඩි වුණාම මෙහෙම ජොලියේ හරි පහසුවෙන් ඉඳියා, දැන් නම් දැන් ලුණු කපලා ලුණු දැම්මා වගේ බොහොම පහසුවකින් තමයි ඉන්නේ කියලා මම අර විවේකය අල්ලගෙන. ඊළඟට අපි හිතමු යම් කිසි විදියක නොදැනෙන තැනකට වගේ ගියොත්, යම් කිසි හිස් තැනකට වගේ ගියොත් මේ තැනත හිස් තැන අල්ල ගන්නවා. හිස් තැන නැති වෙලා ගියපු ගමන් ඔන්න චෝදනා පත්‍රයක් සහිත වෙනවා, මම මේ විදියට හිස් තැනකට ගියා බලන්නකො ආපහු නම් යන්න විදියක් ලැබුණේ නැහැ කියලා. ඔන්න ඔය විදිහට ප්‍රතිපදාව තුලිනුත් මේ අල්ල ගැනීම කොයි විදිහකටද මතුවලා එන්නේ, මේ අල්ල ගැනීම නැවත නැවත ඉදිරිපත් වෙන්නේ කියලා අපිට අත්දකින්න පුළුවන්. ඉතින් කෙනෙක්ගේ කමටහන් වார்த்தාවකට සමන් දෙනකොට හොඳට අහගෙන ඉරියොත් තේරෙනවා අන්න මොකද්ද අල්ලගෙන තියෙන්නේ. ඒක මත පදනම් වෙලා කොයි විදිහටද අන්න පැවැත්මක් ඇති වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ හොඳ අවස්ථාවක් ගැළපීලා පහුගිය දවසක මට මොකද්ද යම් කිසි කාලයක් තිස්සේ කරපු කෙනෙක් වගේ කෙනෙක් ආවා. ඉතින් කරපු කෙනෙක් වගේ කෙනෙක් කියලා මම මේ කියන්නේ විශේෂයෙන්. ඉතින් ඇවිල්ලා ඉතින් කිව්වා ලොකු විස්තරයක් කිව්වා. ඉතින් කියන එක මට එච්චර ඔලුවට ගියේ නැහැ. කොහොම හරි ඉතින් මම ඉතින් ආවව මූලික උපදෙස් ටික දාලා දීලා මෙන්න මේක අහන්න. මේක අහලා තමන්ගේ ඒ තේරෙන විදිහට කරන්න කරලා ලියන්න කියලා ඔන්න පැවරුමක් කරලා ආවා. ඊට පස්සේ පැය දෙකක් විතර ගෙවිලා කොහොම හරි අර විස්තර ටිකත් අහලා ඊට පස්සේ ආපහු ඇවිල්ලා හම්බෙලා කියනවා ඔබ වහන්සේ මං කල්පනා කරාලු ඇයි මට මේ විදිහේ දෙයකට මාව යොමු කරේ කියලා. මට තේරුණාලු මොකක් හරි වැරදි වැටහීමක් තමයි මෙතන තියෙන්නේ කියලා. මං වගේ මෙච්චර භාවනා කරපු කෙනෙක්, මෙච්චර ඉහළට ගියපු කෙනෙක් ඇයි මේ විදිහට මූලික උපදෙස් දෙන්න වගේ පහත් තත්යකට දාලා, ඒ විදිහේ මොන්ටිසෝරි පන්තියකට දාලා මේ විදිහට මාව යොමු කරේ මොකක් හරි වැරදි වැටහීමකින් තමයි කියලා ඔන්න ඉතින් සඳහන් කරනවා. ඊට පස්සේ ඉතින් ඔන්න දැන් තමයි මගෙත් ඉතින් හොඳට අවධානය ආවේ. ඊට පස්සේ ඉතින් ඔය කියනවා මම සමත භාවනා චතුත්ථ ධානයට වෙනකන් වඩපු කෙනෙක්. ඔන්න එකක් චතුත්ථ ධානයට වෙනකන් සමත භාවනා වඩපු කෙනෙක්. ඊට පස්සේ ඊළඟට කාසින භාවනා වඩපු කෙනෙක්. ඔන්න දෙක. ඊළඟට කියනවා සංඛාරූපේක්ඛාට වෙනකන් විපස්සනා වඩපු කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ විදිහ අසාධාරණයක් කරන එක වටිනවද මං අහන්නේ කියලා ඔන්න කියනවා. ඉතින් කොහෙත්ත තමයි උඹට වැරදීමක් බරපතල වැරදීමක් තමයි වෙලා තියෙන්නේ. අම්මෝ එහෙනම් උතනින් එහාට කරගෙන යන්න මේ විදිහේ මූලික උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඉතින් ආපහු හරවල ඇව්වා. ඉතින් අපේ කතාව අහපු වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන කෙනෙක් කියනවා සංඛාර උපේක්ඛා කියන්නේ ඔක්කොටම උපේක්ෂා වෙන්න එපැයි. හැබැයි මේ සිදුවීමට උපේක්ෂාවක් නැහැ. ඒ සිදුවීම ඇරෙන්න ඉතුරු සංඛාර ඔක්කොටම උපේක්ෂාව තමයි තියෙන්නේ. ඔන්න ඉතින් බලන්න ළඟා කරගත්ත දේවල් කොච්චර නම් වටින කියන දේවල් ටිකක් මේ අතහැරීම තුලින් එකතු කරගෙන තියනවද කියලා බලන්න. අන්න චතුර්ථ ධානය එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ අර විදිහට කසින භාවනා එකතු කරගෙන තියෙනවා. ඊළඟට සංඛාර උපේක්ඛාව වෙනකන් විපස්සනාවකුත් එකතු කරගෙන තියෙනවා. එන්න බේතෙන් හැදිච්ච ලෙඩ. ඉතින් කවදානම් මේ ටික අතාරින්න පුළුවන් වෙයිද? අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ අල්ල ගැනීමත් විවිධ විදිහයි. කාමයේ අල්ලගත්ත නැති කෙනා අර විදිහට සීලබුතයක් අල්ල ගන්නවා. එහෙමත් නැත්නම් මේ විදිහට දික්තියක් අල්ල ගන්නවා. එහෙමත් නැත්නම් ආත්මවාදයක් අල්ල ගන්නවා. ඉතින් කාමයේ අතාරින එක ඇත්තටම ලේසි. ඔය සාමාන්‍ය කකා විබින්න මනුස්සේට මොනව හරි කියන එක හරි ලේසි, ඒ මනුස්සයට පැහැදිලි කරලා දෙන එක ලේසි. නමුත් මේ දික්ටි අල්ලගත්ත කට්ටියට, මේ විදිහට ශ්‍රීල වෘත අල්ලගත්ත කට්ටියට, මේ විදිහට ආත්මවාද අල්ලගත්ත කට්ටියට ඔවා කියලා දෙන එක බොහොම අපහසු වැඩක්. බුදු කෙනෙක් වුණත් මග ඇරලා යනවා. ඉතින් මමත් මොකද කරේ, ටක් ගාලා රිවර්ස් ගියර් එකට දාලා මම කිව්වා බොහොම බරපතල වැරදීමක් තමයි වෙලා තියෙන්නේ, අම්මෝ තනියම කරගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ ගිහිල්ලා හම්බෙලා ඉතුරු ටික සුදුසු විදියට කරගන්න කියලා මම මාරු වෙලා ගියා. මාරු වෙලා ගියා මොකද අපිට එහෙම මුකුත් එකතු කරගන්න ලැබිලා නැහැ මෙච්චර තාලෙට. තාමත් ඉතින් පොඩි හැඟීමක් තියෙනවා මොනවා හරි හම්බ වෙයි කියලා. අර විදියට චතුර්ථ ධානයක්වත් හම්බ වෙයි, එහෙම නැත්නම් සංඛාර උපේක්ඛා ඥානයක්වත් හම්බ වෙයි, එහෙම නැත්නම් කසින ධානයක්වත් හම්බ වෙයි කියලා හිත යටත පොඩි හැඟීමක් තියෙනවා ඇත්තටම. ඒකෙන් හින්දාද කොහෙද මෙච්චර මේ පහර දීමක් සිද්ධ කරන්නේ? කොහොම හරි හම්බ වෙලා නැහැ, මුකුත් හම්බ වෙලා නැහැ. ඉතින් අර එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා දැන් මේ බුදු වුණාට පස්සේ අර විදියට දැඟලිල්ලක් දඟලලා බුදු වුණාට පස්සේ දැන් ඒත් ඉතින් මූණ එච්චර හරි නැහැ නේ, මූණ ඉතින් එහෙම ලොකු සතුටකුත් පේන්නේ නැහැ, දුකකුත් පේන්නේ නැහැ. ඉතින් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා මේ මහාන ඔබ සතුට වෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ අහන්නේ මොකද, මොනවා ලබා ගත්තටද මං සතුට වෙන්නේ කියලා අහනවා. එහෙනම් මහාන ඔබ දුක් වෙනවද? මොනවා නැති වුණාටද මම දුක් වෙන්නේ කියලා විමසසිටිනවා. එහෙනම් මහාන ඔබ මේ පැවිද්ද ගැන කලකිරලාද ඔහම ඉන්නේ කියලා විමසසිනවන්නේ. ඉතින් තේරෙන්නේ නැහැ මොකද්ද මේ ලැබිලා තියෙන්නේ කියලා. අන්න අල්ල ගත්තනම් දෙයක් ඒක දුරු කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ භාවනාවක් වඩලා, එහෙම නැත්නම් සිහියක් වඩලා, මොනවා හරි රැස් කරගෙන ඉඳියානම් ටිකක් ඒ ටික අයින් කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වෙනුවට ලැබිච්ච දෙයක් නැහැ. මොනවා හරි ලැබුණා නම්, කවුරු හරි කියනවා නම් මොනවා හරි හම්බුණා, කවුරු හරි කියනවා නම් සංඛාර උපේක්ඛා, කවුරු හරි කියනවා නම් මම සෝවාන් වෙලා කියලා හොඳ විශ්වාසයෙන් අරගන්න පුළුවන්. ඒක නම් ලැබිලා නැහැ. ඒ ඇරෙන්න වෙන වෙනම ටිකක් ලැබිලා තියෙන්න පුළුවන්. ඔන්න බලන්න හරිම උත්ප්‍රාසය දනවන එක්තරා ආකාරකින්, හරිම විහිළුවක් වගේ මේ කරන වැඩේ තුලින් මතුවලා එන දේවල්, කරන වැඩේ තුලින් අපි එකතු කරගන්න දේවල්, ඒ වෙනුවට අතහැරීමක් පුරුදු කරනවා නම්, ඒ අතහැරීම ටිකෙන් ටික කරගෙන යනකොට අන තේරෙනවා කිසිම දෙයක් එකතු කරගන්න හැකියාවක් නැහැ. කිසිම දෙයකට ලේබලයක් දාගන්න හැකියාවක් නැහැ. මොකද එකතු කරගත්තොත් අන්න ඒක වෙනස් වෙනකොට දුකකට පත් වෙනවා. අර බුදුරජාණන් වහන්සේ කියනවා වගේ ලේබලයක් දාගත්තොත් අන්න ඒක වෙනස් කරනකොට දුකකටපත් වෙනවා. ඒ ලේබලේ මාරු වෙනකොට දුකකටපත් වෙනවා. ඉතින් ඒකෙහිඳ ධර්මයේ උනා දේශනා කරනකොට, බණක් උනත් කියනකොට අපි විශේෂයෙන් උත්සාහ කරනවා මොකද්ද? කට්ටියට එක එක ඉලක්ක නොපෙන්න ඉන්න. ඉලක්ක පෙන්වන්න ගියොත් අන්න එතනම ඒක අල්ලගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඔන්න දැන් පිටමක දැන් ඔය ආනාපාන සති සූත්‍රයේ තියෙනවා පීවර ගානක් තියෙනවා. එතකොට ඒ විදිහට පෙන්වන්න ගියොත් ඒ අනුපිළිවෙලට ඒ පියවර ගණන පෙන්නුවොත් මොකද වෙන්නේ? මේ පියව පෙන්නන පියවරක් මේ තැනත් අල්ල ගන්න උත්සාහ කරනවා. ඔන්න සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි සික්කති කියලා ඔන්න ටිකක් කියලා ඉන්නවා. ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමි සික්කති කියලා ටිකක් කියලා ඉන්නවා. ඊට පස්සේ ආටක් ගාලා ඊළඟ පියවරට පයින්නවා. ආ ඒක හරි. ඊළඟට පස්සම් භයං කාය සංකාරං. ඉතින් ඕක තමයි ගමන. ඒ වෙනුවට බණක් වුණත් කියනකොට ওই ටික කලවම් කරලා කිව්වට පස්සේ හොයාගන්න බෑනේ මේ මොකක් ගැනද කියන්නේ, කොහෙද ඉලක්කය කියලා හොයාගන්න බෑ. අර දුමාරේ මැද්දෙන් තමයි බණක් වුණත් කියන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අන්න අර ඉලක්කය පෙන්නපු ගමන් ඒක අල්ලගත්ත ගමන් ඉතින් එතනින් එහාට හොඳ කරන්න පුළුවන් ලෙඩ නෙමෙයි හැදෙන්නේ. හොඳ කරන්න බොහොම අමාරු ලෙඩ තමයි හැදෙන්නේ. අන්න ඒ වෙනුවට අපි ටික ටික හුරු කරොත් මෙන්න මේ විදිහ අතහැරීමක් මෙතන අතර තේරෙනවා. හැන හැම දෙයක්ම අතාරින්න තියෙනවා. මේ අල්ල ගන්න උත්සාහ කරන, නැවත නැවත අල්ල ගන්න උත්සාහ කරන දේවල් සියල්ලම අතාරින්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ හුරුවක් හදාගන්න තියෙනවා. ඉතින් මෙතන අමුතු වචනයක් සඳහන් වුණා අභිඤ්ඤාය කියලා. මෙන්න මේ ජාතික්කයන් අභිඤ්ඤාය. මෙන්න මේ පැවැත්ම, එහෙම නැත්නම් මේ ජාතිය ෂය වුණා කියලා විශිෂ්ට ඥාණයෙන් දැන කියලා සඳහන් කරනවා. එතන මේක හිතනවා කවුරු හරි කෙනෙක් අන්න එහෙනම් අමුතු එකක් පහළ වෙයි මට ලොකුවට පෙනෙන්න ගනි ඉස්සරහා මම මේ විදිහට පැවැත්මක් නැහැ කියන එක කියලා. මේ වෙනුවට මෙන්න මේ වර්තමාන මොහොත තුලින් තමයි මේ විශිෂ්ට ඥාණය මතුවලා එන්නේ. මොකද්ද? මගේ හිත තුල දැන් නැවතත් එක එක දේවල් අල්ල ගැනීමක් නැහැ කියලා. කාලයක් තිස්සේ අත්දකින්නකොට නැවත නැවත මේ සිදුවීම් අතරේ වෙන කරදර බාධක අතරේ මම ඒවා අල්ලගන්නේ නැහැ කියන එක මේ තනත්තට තේරුම් යනකොට අන්න අභිඥාවෙන් එහෙම නැත්නම් විශිෂ්ඨ ඥාණයෙන් තේරෙනවා මට මෙතනින් මත්තට භවයක් නැහැ. මෙතනින් මත්තට පැවැත්මක් නැහැ. මොකද මේ මොහොතේ මගේ හිත කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ. පැවැත්මක් හදන්නේ නැහැ. අන්න එහෙනම් මරණ මොහොතෙත් මට පැවැත්මක් මතුවෙන්නේ නැහැ කියලා තමුන්ගේ මේ වර්තමාන මොහොත තුලින් පහුගිය කාලේ ගත කරපු කාලේ අත්දැකීම තුලින් මේ තැනැත්තට තේරෙනවා අන්න මරණ මොහොතේදී සැනසීමක් ළඟා වෙලා එනවා. අන්න ඕක තමයි විශිෂ්ඨ ඥාණය. නැත්තම් එතනිනුත් තම මොකක් හරි හදාගෙන අල්ලගන්න නිගොඩදෙනෙක් උත්සාහ කරන්නේ. ඉතින් කොහොම කොහොම හරි ටිකක් වෙලාවත් ගියා. අපි පටන් ගන්නකොටත් පොඩ්ඩක් පරක්කු වුණා. ඉතින් කොහොම කොහොම හරි අපි ප්‍රාර්ථනා කරමු මෙන්න මේ ධර්ම දේශනාවත් මේ විදිහ අතහැරීමකට මේ විදිහ පැවැත්ම ෂය කිරීමකට හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. අපේ කෞර්ණ්‍ය ස්වාමීන් වහන්සේ අදත් බොහොම අර්ථවත් ධර්ම දේශනාවක් සිද්ධ කළා. මේ උපාදාන මගින් දුකක් ඇති වෙන්නේ කොහොමද කියන කාරණය සහ එක මේ ප්‍රතිපදාව අල්ලා ගැනීම තුළින් පවා ඒ දුකම මතුවෙන්න පුළුවන් කියන කාරණාවත්, ඒ වගේම මේ උපාදාන අත්හැරීම තුළින් කොහොමද අපි කියන දුකෙන් නිදහස් වන්නේ කියන කාරණාව මේ ඔබ වහන්සේ බොහොම පැහැදිලිව ඉදිරිපත් කරා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ආත්මවාදයක් අල්ලා ගැනීම කියන්නේ මොකද්ද? මට අනිත් කාරණා තුන තේරෙනවාට ආත්මවාදයක් අල්ලා ගැනීම කියන කාරණේ තේරෙන්නේ නැහැ.
ආත්මවාදයක් අල්ලා ගන්නවා කියලා කියන්න උත්සාහ කරේ. එතකොට දැන් ඔය මේ දිගට පවතින ආත්මයක් අල්ලගත්ත පිරිස් දැකලා තියෙනවද මේ වටපිටාවේ බලනකොට? සමහර විට මේ ප්‍රතිපදාව තුල නැති වුණත් වෙන වෙන පුද්ගලයෝ දැකලා තියෙනවද, වෙන වෙන ආගම් පදනම් කරගෙන ඉන්න කට්ටිය මේක දිගට පවතින ආත්මයක් තියෙනවා කියලා? අන්න ඒ පිළිබඳ තමයි සඳහන් කරන්නේ. මේ මම පැවැත්මක් තියෙනවා, මෙතනින් මලහම තව තැනක මෙතනින් මොකක් හරි පිට වෙලා ගිහිල්ලා තව තැනක උප්පත්තිය ලබනවා. එහෙම දිගට දිගට පවතින විඥානයක්, පවතින ආත්මයක් තියෙනවා කියලා මතවාදයක් අල්ල ගන්නවා. ඉතින් එහෙම අල්ලගත්ත හාමුදුරුවෝ ඉන්දියා කියලා සඳහන් කරනවා. එතකොට එක හාමුදුරු කෙනෙක් කියනවා, මොකද්ද මම ප්‍රකාශ කරනවා, මම භාග්‍යවතුන් වහන්සේකින් අහලා තියෙනවා මෙන්න මේ විදිහට පැවැත්මක් තියෙන එක දිගට යන විඥානයක් තියෙනවා කියලා. එතකොට හාමුදුරුවෝ මේක අහලා ගිහිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේට, බලන්නකෝ මේ මේ විදිහ එකක් කී කියනවනේ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා, එන්න කියන්න කියලා අහනවා. දැන් ඔබ මෙහෙම එකක් කියනවා. ඔව් ස්වාමී, මම එහෙම එකක් කියලා දෙනවද? නෑ ස්වාමීනි. ඊට පස්සේ අන්න අහනවා, එහෙම මෝඩ කතාවක් කියන්නේ මොකද? මේ විදිහට දිගට පවතින ආත්මයක් පිළිබඳව මම දේශනා කරනවාද? ඒ වෙනුවට මේ ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියාවලියක් තමයි මම පැහැදිලි කරලා දෙන්නේ කියලා සඳහන් කරනවා. අර විදිහට දිගට පැවැත්මක් නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් අත්‍තරම අපිට බැලුවහම දිගට පැවැත්මක් පේනවා. දැන් TV එකක් දිහා බලා ඉන්නකොට ඒ රූප නොකැඩි පවතින බව පේනවා. නමුත් ඇත්තටම ඒ රූප රාමු ගොඩක එකතුවක් තමයි අපිට එක දිගට එහෙම පේන්නේ. එතකොට පොඩ්ඩක් ෆ්‍රේම් රේට් එක අඩු වෙච්ච ගමන් ඔන්න පේන්න ගන්නවා අතරමැද කැඩෙනවා කියලා. අන්න ඒ විදිහේ පැවැත්මක් තමයි ඔය තියෙන්නේ. ඒ වෙනුවට ස්ථීරව ආත්මයක් තියෙනවා කියලා හිතාගත්තොත් ඒ වගේ උපාදානයක් ගැන තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම තින් මේ පැහැදිලි කිරීමට. අපිට ඊළඟට තියෙන්නේ කමඨහන් වාර්තා ඉදිරිපත් කරන්න. ඊට කලින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ උපදේශ ඇතිව අපි සකස් කරපු ආධුනික යෝගාවචරයන්ට අවශ්‍ය උපදේශ පත්‍රිකාව මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ස්ක්‍රීන් එකේ මම තන Zoom එකෙන් සම්බන්ධ වෙනාට දැන් පේනවා ඇති. මික්සලාර එකකටත් මම ඒ විස්තර ඉදිරිපත් කළා තියෙනවා. හැමදාම මතක් කරනවා වගේම මේක මේ ඇවිදින්න සහ ඉඳගන්න පුළුවන්, සිහිය තියෙන ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ඉතාමත්ම ලේසි පහසු ක්‍රියාමාර්ගයක්. අවුරුදු 7 අවුරුදු 5-6 වගේ ඉඳගෙන අපි දැකලා තියෙනවා දරුවෝ මේ සතිය වඩනවා. ඉතින් ඒක නිසා මේ වැඩිහිටි අපිට ඇත්තටම කියනවා නම් එහෙම ලොකු සමාවට කාරණා නැහැ. ඇත්තටම අපිට කරන්න පුළුවන් මේක අපිට තියෙන එකම දේ, අපිට මේ හැකි සංඥාව ඇති කරගෙන, මේක උවමනාවක් ඇති කරගෙන, මේක අපේ ජීවිතයට වටිනවා කියන දේ දැනගෙන ඒක සඳහා දවසකට පොඩි වෙලාවක් වෙන් කිරීමේ අවශ්‍යතාවය විතරයි අපි හැම කෙනෙක්ම කරන්න තියෙන. එහෙම කරලා මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ උපදෙස් අරගෙන මේ විදිහට වැඩසටහනට සම්බන්ධලා ඉදිරියට වැඩ කරගෙන යන්න කියලා මතක් කරනවා හැමෝටම. කාට හරි මේ මූලික උපදෙස් අලුත් කරගන්න හරි අලුතෙන් මූලික උපදෙස් ලබා ගන්න හරි උවමනාවක් තියෙනවා නම් ඒ ඒ සත්‍යමත් ඇවිදීම සහ සත්‍යමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් නිසාන වනය මගින් ඉදිරිපත් කරපු වීඩියෝස් වල ලින්ක්ස් මම දාලා තියෙනවා චැට් සූම් එකේ චැට් සෙක්ෂන් එකට සහ මිචලාර් එකට. ඒක මාර්ගෙන් ඔගලන්ට ඒ උපදෙස් නැවත අලුත් කරගන්න පුළුවන්. එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒවා බලලා නිතර නිතර මේ සම්බන්ධයෙන් තියෙන අවබෝධය අලුත් කරගන්න කියලා මතක් කර සිටිනවා. ඒ ඒ විදියට උපදෙස් ලබාගෙන අර කලින් මතක් කරා වගේම දිනපතාම පොඩි වෙලාවක් විනාඩි 15ක් 20ක් වගේ පොඩි වෙලාවක් සතිමත් ඇවිදීමට සහ සතිමත් ඉඳ ගැනීමට යොමු කරන්න. ඒ එහෙම දිනපතා එහෙම පොඩි වෙලාවක් කරලා පැය දෙකක් වගේ සම්පූර්ණ කාලයක් සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම කළාට පස්සේ ඒ ඒ තමන්ට ලැබිච්ච අත්දැකීම් තමන්ට පුළුවන් විදිහට සටහන් කරන්න. ඒ සටහන් කරලා يعني තමන් ඇවිදිනකොට කොහොමද තමන්ට ඇවිදීම දැනුනේ සහ සතිමත් ඉඳ ගැනීමදී කොහොමද තමන්ට ඒ සතිමත් ඉඳ ගැනීම දැනුනේ කියලා එක සඳහන් කරලා ඒක අපිට Google Form එකක් තියෙනවා. ඒකට හරි එහෙම නැත්නම් ඊමේල් එකට හරි යොමු කරන්න පුළුවන්. ඒ අදාළ ෆෝරමය සහ ඊමේල් ලිපිනයත් Zoom chat section එකට සහ Mixlr එකට මම යොමු කරලා තියෙනවා. ඊට පස්සේ දැන් හැමදාම අපි මේ විදියට ඉදිරි දවසේ මේ වෙලාවටම සම්බන්ධ වෙලා ගෞරවනීය ස්වාමින් වහන්සේගේ සුතනුභවයක් වශයෙන් මේ ඉදිරිපත් කරන ධර්ම දේශනාවෙන් පස්සේ අපිට මේ වන ඔබ විසින් ඉදිරිපත් කරන කමඨහන් වාර්තා මෙමෙත අත්දැකීම් වාර්තා ගෞරවනීය ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරනවා. කරලා ඔබට සුදුසු ලබා දිය යුතු යම් උපදෙසක් තියෙනවා නම් වෙනස් කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් ඇතිව තවදුරටත් ඉදිරියටත් මේ සත්‍ය වැඩිම කරගෙන යන්න ඔබට පුළුවන්. ඉතින් ඊට අමතරව මේ විදියට වාර්තා වෙන ගමන් දිගටම මේ අපි මේ ඉදට පවත්වන මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ ඊට අදාළ Zoom links අවශ්‍ය තොරතුරු මම Mixlr එකට සහ Zoom එකට යොමු කරලා තියෙනවා. ඒක තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් අපිට ඉදිරිපත් කරන්න කියලා ලබලා දීපු උපදෙස් පත්‍රිකාව. මම දැන් අපේ අද දවසේ කමඨහන් වාර්තා අත්දැකීම් වාර්තා ඉදිරිපත් කරන්න ප්‍රශ්න විචාර වැඩසටහනට පාත්වගෙන යන්න නදීප් මහත්මයාට ආරාධනා කරනවා.
බොහොමත්ම පින් රාජිකා, අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අද අපිට එක වාර්තාවෙන් ස්වාමීන් වහන්සේ ලැබිලා තියෙන එකක් අපේ වියානදුවගෙන්. It is written in English. Let me read it out. And before, actually, she also, this time also presents three nice paintings. Let me share the screen. What day is it? Asked who? It is today, squeaked Piglet. My favorite day, said Pooh. That's the first painting and the scripture along with it. And the next one is actual report. Mindful sleeping, I was lying down on the floor. I relaxed my body. I put my hands on the tummy. I noticed my tummy goes up and down. I also noticed my breathing. Once my mom came to my mind. And underneath that, Swaminathan says, also can see the painting. Yana sitting, standing next, lying next to her mom. And there's a small dialogue as well between Viana and mom. So I'm not sure it is written in a singular. Can I read it in a singular or English?
You can go ahead with singular for that part, no?
Yes. චූටු දුවගේ සතිමත් බවින් උපන් වදන්. දුව, අම්මි ටීවී බලන්නද? මම, නෑ නෑ ඊයේ ගොඩක් වෙලා බැලුවා, අද ඕනේ නෑ. දුව, ඒ ඊයේනේ අද නෙමේනේ ඒක වෙලා ඉවරයිනේ තෙවනි කනසේෂන් එක සන්නස මම හරි දැන් භාවනා කරන වෙලාව ඉඳ ගන්න දුව මට අද බෑ නිදිමතයි මම ඒකට කමක් නෑ විනාඩි දෙකක් කරමු දුව කියනවා මම මයින්ඩ්ෆුලි ස්ලීප් කරනවා මට බෑ ඊළඟ කනසේෂන් එක දුව ටීවී බලනවා මම කතා කරාට ඇහෙන්නේ නෑ ගෙනගේ අම්මා නොටිස් කරලා තියෙනවා මම කියන වියනා කියනවා කියන එක ඇහෙන්නේ නැද්ද මම දැන් ඕක ඕෆ් කරන්න කිව්වා කියලා මම හිතන්නේ දුව ඉතින් මම මයින්ඩ්ෆුලි නේ හිටියේ එතකොට ඇහුනේ නෑ next report සයින්වන්ස mindful walking I was walking mindfully back and forth on the carpet. There was also a yoga mat on the floor. I felt different sensations when I walk on the carpet and the yoga mat. Yoga mat is softer than the carpet. My mind also went to a sound. I did not feel I was walking while I was listening to the sound, but my body was walking. I really don't understand that how my body walks when my mind is with the sounds, not walking. That's a nice, another painting as well, so I'm answer. That's the end of the reports.
Okay, that's the end report, no? Right. So first of all, this is 6 years old and I would like to appreciate her consistency because every week she's presenting a report. Maybe her mother is pushing her. Still, we get to see a report every week. So that's how you have to do this practice. If you practice and if you are not reporting, then we don't know where you are going. Maybe you are moving in a wrong direction. So you have to always practice and report back. That's one of the most important part of the practice. If you don't report back, then you might go in a wrong direction. So every time you have to practice, then report, get the advice, then do it again. So this loop, this cycle, you have to follow again and again for years. Then only you are able to understand about the practice more and more. So you can do it on your own. But first few years, you have to always report back and tell us your experience. And that way only we can improve. So first, the initial one was the homework I gave, I guess, that Winnie the Pooh. Today is my favorite day. Yes. Further up, I guess. Yes, this is the one. So this is the homework I gave her last time, about 2 weeks back, I guess. Winnie is asking a question. What day is it? And his friend is answering, it's today. And Winnie is saying, my favorite day. So this has much deeper meaning because our practice is appreciating what we have today. Appreciating the moment, appreciating the current activity. So this gives a deep message about the present day or the present moment or the present activity. So she has done a very nice drawing about it and maybe she can, you know, put this poster on her room near the table or something so she can see it every time walks into the room. So every time it will be a reminder of the present moment, present day and the present activity, which is our favorite. We can't say our, which is my favorite activity, which is my favorite moment and which is my favorite day. So that's one thing. Then, Nadeep, if you can move further down to that report about sleeping. Okay, this one. Yes, so now here, now she tried to do mindfully falling asleep. So she has a lot of information, info about the posture and the tummy movements and the thoughts in her mind. So there's a drawing as well, multiple colored daughter and two colored mom, right? So Now, when we try to be mindful while falling asleep, that allows us to sleep more peacefully and without bad dreams, of course, and wake up peacefully, wake up fresh. So these things are added benefits of the mindfulness. So every day, anyway, you fall asleep. So if you try to practice like this, you will notice you can feel the posture. You know that your posture is like this. You know that your tummy is moving. And thoughts also come to your mind. Maybe things happen during the day. You will get thoughts. You will get different ideas. Maybe somebody's image. Maybe somebody's words. Maybe they will hurt you. These thoughts or the images or the sounds. So anyway, this is the current flow. So before sleeping, you have to just let them go. It is letting go also. In our Dhamma talk also, we mentioned about letting go. So that's also the same. While sleeping, you just let go of these thoughts. Let go of these ideas. Let go of these images that comes to your mind. So just let them flow naturally. You don't have to restrict them. Don't try to push them away. Don't try to suppress them. Instead, you can just let them go. Let the natural flow continue and just be the observer. Just become aware that these things are flowing. These images are coming to my mind and all these things happening while I try to fall asleep. Then naturally you will go into sleep after this outflow, after this coming of these thoughts and things in your mind. Then naturally your mind will become calm and fall into sleeping. So that's letting go before you fall asleep. Just give a few minutes to let go of things that you have done during the day. Let go of thoughts, let go of images you have acquired during the day. So that's one important part of the practice. Anyway, you are sleeping, so why don't you fall asleep mindfully? That's the idea. Then further down, what else was there? Okay, these things. මේවා නම් ඉතින් මේ 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 අම්මගේ කමටහන් තමයි දැන් ඉතින් සුද්ධ වෙන්නේ. එතකොට දුවගේ නෙමෙයි. ඉතින් පොඩ්ඩක් මේ වාගේ සිහිය පුරුදු කරන දරුවෝ ඉන්නකොට ඉතින් අමාරු වෙනවා ඉතින්. ලේසි නෑ. ඉතින් අමාරු වැටෙනවා තමයි දෙමම්පියෝ. ඉතින් මොකද ඒගොල්ලන්ට අමුතුම විදිහේ ප්‍රඥාවක්, අමුතුම විදිහේ විස්ඩම් එකක් මතුවෙලා එනවා මේ වගේ දේවල් වලින්. ඉතින් ඒක මේ වර්තමාන මොහොතෙන් මතුවෙන දෙයක්. එක පැත්තකින් කට්ට කෛරා ටික කමක් කියලා අපිට කිව්ව හැකි මේ කියන දේවල්. නමුත් මේ කල්පනා කරලා හිතලා බලලා කියන දේවල් නෙමෙයි. ඒ වෙනුවට මේ නිකන් සිදුවීම දිහා බලා ඉඳලා දෙන ප්‍රතිචාර තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ වර්තමාන මොහොතේ. එහෙම නැත්නම් මේ අතහැරීම තුලින් ලබන ප්‍රඥාව. දැන් අපි හිතමු වැඩිහිටියෙක් වුණත් මේ දේ පුරුදු කරනකොට ටික 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 අර තමුන්ගේ තානාන්තර මතවාද වෘත්තීන් අතහැරලා මේ සරලත්වයකට තමයි ඇවිල්ලා වැටෙන්නේ. එතකොට හරියට බය වෙනවා අපි මේ වගේ දේවල් අතහැරලා මට මොකක් වෙයිද, මේ මං අමාරුවේ රැස් කරගත්ත දේවල් ටික මොනවා වෙයිද, මම මේ රැස් කරගත්ත තනතුරු මොනවා වෙයිද කියලා අනිතින් හිතනවා, කල්පනා කරනවා. නමුත් ඇත්තටම ඒවා අතහැරීම තුළින් තමයි නියම ප්‍රඥාව මතුවෙලා එන්නේ. ඒවා අතහැරීම තුළින් තමයි තැනට සුදුසු නුවණ මතුවෙලා එන්නේ. ඒවා අතහැරීම තුළින් තමයි කොමන් සෙන්ස් මතුවෙලා එන්නේ. අර මොකද්ද කියනවා මේ PhD එකක් ගැන ඉලස්ට්‍රේටඩ් ගයිඩ්. ඒ කියන්නේ මේ නිකන් රූපරාමු අනුව පෙන්නුම් කිරීමක් PhD එකක් ගැන. එතකොට කියනවා මොකද්ද මේ මානව දැනුම කියලා ලොකු රවුමක් තියෙනවා. මේ රවුමේ මුලින් තමයි මේ සෙන්ටර් එකෙන් තමයි අපි පටන් ගන්න, කේන්ද්‍රයෙන් තමයි අපි පටන් ගන්න. එතකොට ඕ ලෙවල් කරනකොට මේ ලොකු රවුම ඇතුළත පොඩි කෑල්ලක් අපි කවර් කරනවා. සෙන්ටර් එකේ ඉඳලා පොඩි රවුමක් අපි අඳුන ගන්නවා. ඊට පස්සේ ඒ ලෙවල් කරනකොට ඒ රවුම පුරාවට යන්නේ නැහැ. ඒ වෙනුවට අපි එක දිශාවකට තව පොඩි කෑල්ලක් අඳුර ගන්නවා. ඊට පස්සේ කැම්පස් ගියාම අර අඳුරගත්ත කෑල්ලෙත් තව පොඩි දිහා ටිකක් ඇතුළට එහාට අර කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයේ බවුන්ඩරි එක දිහාවට අඳුනගෙන අඳුනගෙන යනවා. ඊට පස්සේ ඔහොමම ගිහිල්ලා PhD එකක් කරන තත්ත්වෙට ඉගෙන ගත්තාම මොකද වෙන්නේ? අන්න අර කේන්ද්‍රයේ ඉඳලා මේ වෘත්තයේ බවුන්ඩරි එකටම ඇවිල්ලා ඉතින් ඇවිල්ලා මේ වෝල් එකට හේත් වෙලා තමයි ඉන්නේ. හැබැයි එන්නේ කොහොමද? අර මුළු වෘතයම කවර් කරගෙන නෙමෙයි. ඒ වෙනුවට එක රේඛාවක් වගේ දිගේ තමයි එන්නේ. එක ශේෂ්ත්‍රයක් දිගේ තමයි මේ දැනුම වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යන්නේ. එතකොට විද්‍යාව පැත්තෙන් නම් විද්‍යාව පැත්තෙන්. වෙන පැත්තකින් නම් වෙන පැත්තකින් ගිහිල්ලා කොහොම හරි අර බිත්තියටම හේත්තු වෙනවා. ඊට පස්සේ බිත්තියට හේත්තු වෙලා දැන් ඉතින් PhD එකක් කියන්නේ සාමාන්‍ය අලුත් දෙයක්නේ, අලුත් දැනුම් සම්භාරයක්නේ. ඉතින් අර බිත්තියට ප්‍රෙෂර් එකක් දීගෙන අවුරුදු කීපයක් තිස්සේ මෙන්න මේ වෝල් එක තල්ලු කරගෙන බලාගෙන ඉන්නවා. ඉඳලා 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 කොහොම හරි අන්න මේ වෝල් එකෙන් මේ බවුන්ඩරි එකෙන් පොඩි කෑල්ලක් ගිව් අප් කරනවා. මේ බවුන්ඩරි එකෙන් පොඩි කෑල්ලක් අන්න අර තව ටිකක් අර මානව දැනුම තව පොඩ්ඩක් එහාට තල්ලු කරමින් කඩාගෙන යනවා. පොඩි නිකන් රවුම් බාගයක වගේ කෑල්ලක් එළියට යනවා. අර බවුන්ඩරි එක අර කෙලවර තව ටිකක් එහාට තල්ලු වෙනවා. තව ටිකක් නොදන්න දිහාවට තල්ලු වෙනවා. එතකොට මේ තැනත්තට තමුන්ගේ ජීවිතේම තමයි මේක. මේ අලුතෙන් ඇතිවෙච්ච රවුම් කෑල්ල තමයි මුළු ජීවිතේම. මේක තමයි ලං කරගෙන, මේක මගේ කරගෙන, මේක මම හොයාගත්තේ කරගෙන ඉන්නේ. නමුත් අන්තිමට අවසාන චිත්‍රය දිහාවට අපි සූම් අවුට් කරලා බැලුවොත්, අර අපි ආපු පාර දිහා බැලුවොත් අන්න අර මානව දැනුම් සම්භාරය කියන එකේ එක රේඛාවක් දිගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. එක රේඛාවක් දිගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අර මගේ ලෝකය කියලා හදාගෙන ඉන්න කෑල්ල බොහොම චූටි කෑල්ල. අර ලොකු දැනුම් සම්භාරය කියන පැදුරේ තිතක් විතරයි මෙන්න මේ මගේ කියලා අල්ලගෙන ඉන්න කෑල්ල. ඉතින් ඕක අතාරින්න කොච්චර අමාරුද කියලා ඇතිලි බලව සෙල්ලන්නේ. වයස යන්න 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 ඉතින් තව තව ඝන බහල වීමක්, තව තව කේස් හාඩ්නින් වීමක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් කලාවට ඉතින් ඔය වෘත්ති කියවහම ලොකු ලොකු ඉගෙන ගත්තියා කට්ටියහම හරි අමාරුයි ඉතින් මේ වගේ දෙයක් කරන්න. මොකද ඇවිල්ලා ඉතින් කියන්නෙම අර අල්ලගත්ත ටික තමයි, ප්‍රකාශ කරන්නෙම අර අල්ලගත්ත ටික තමයි. ඉතින් ඒ අතරින් ආපහු අර කේන්ද්‍රයට යනවා කියන්නේ කොච්චර අමාරුවක්ද? අර අමාරුවෙන් ඉදිරියට අරන්ගිය දැනුම් සම්භාරය අතහැරලා නැවතත් මුලට එන්න පුළුවන්ද? අර පොඩි දරුවෙක් විදියට පටන් ගත්ත කේන්ද්‍රයට එන්න පුළුවන්ද කියලා බැලුවොත් අන්න ඒ කේන්ද්‍රය තුල තියෙනවා, ඒ නොදැනීම තුල තියෙනවා, ඒ වර්තමාන මොහොත තුල තියෙනවා අර මුළු විශ්වයේම දැනුම් සම්භාරය. එක පැත්තකින් අර අතහැරීම තුලින් අර මුළු රවුමම වගේ දැනුමක් අපිට එකතු වෙනවා. අර එක දිශාවකට ගියපු රේඛාවක් අතහැරීම තුලින් රවුමක් කුරුම වෙනවා. ඔන්න ඔහොම දෙයක් තියෙනවා. ඉතින් ඒ අනුව මතුවලා එන කට්ටකම තමයි මේ පේන්නේ. ඉතින් කොහොම හරි. හරි, ඊළඟ කොටස. Okay, this is walking meditation and here she is mentioning that while walking the mind wanders off and when she came back the body was walking. There was a question with how this body is functioning without me. Actually, your mind is also functioning without you. You just try to take it as mine. You just try to say it is mine. But instead, your mind and body, they are functioning without you. When you fall asleep, they are functioning perfectly. It is breathing, it is doing the heart pumping, and the mind is also doing all the things we don't know. But still, it is functioning, both mind and body. So if you are not there, if you are not watching, then that is the best situation. That is the best opportunity for you to see the proper functioning of our mind and body. So when you wander off to sounds, your body is working perfectly. So every time you have to let your attention move to the sounds. It will move naturally, you don't have to do anything. When you hear a sound, look back at your body. It is working perfectly. Then again another opportunity will come. When your attention move to a thought, look back at your body. It is working perfectly. When your attention is in a sight, if you look back, your body is working perfectly. When you do brushing, if you look back, it is brushing perfectly. When you eat your meals, if you look back after wandering off, you will notice that it is eating perfectly. So these things happen in an automated mode. So you just have to let go, let them happen automatically, and just be the observer. If you do like that, then you will notice your mind is functioning perfectly, your body is functioning perfectly. The only problem is that you can't say it is yours. Just a body is functioning, just a mind is functioning, and you are just the observer. So continue to practice. When you go to the sounds, just see how your body is working perfectly. When you go to thoughts, just see how your body is working perfectly. So that way you have to again and again do this practice. So you have a question, how it is happening. So in order to find the answer, you have to do this observation more and more. Observe it more and more and tell us what is happening. Tell us how it is walking perfectly, how it is breathing perfectly, how it is eating perfectly, how it is brushing perfectly. Then we will have more information to come to a conclusion. So you have to observe more and tell us more details about this.
Many merits, Swaminathan sir. That's the end of the written reports. Swaminathan sir, apita avasthawa thiyenada vaachika prashna idiripat karanna?
Gamu apita dan ara උදේ තියෙන අනිත් වැඩසටහන නැහැ ඒක ඉඳ මෙහෙම හදිස්සි යන්න.
එහෙම සම්මත. ආගලා ඉන්න අයගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තමගේ ප්‍රශ්න තිබෙනවා නම් රේස් හෑන්ඩ් ඔප්ෂන් එක ක්ලික් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දෙකක් එසවි තිබෙනවා සම්මත. කල්පණි මහත්මීට අවස්ථාව අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ස්වාමීන් වහන්ස මම වියානගේ අම්මා. වියානට මේ ස්වාමීන් වහන්සේට කියන්න දෙයක් තියෙනවලු. කමක් නැහැ කිව්වොත්
නෑ බල මොකද්ද කියන්න දැනික
නෑ ඔයා. අයියෝ ස්වාමීන් වහන්ස කතා කරන්නේ බලන්න කිව්ති
ලියලාම එවන්න කිව්ව එතකොට හරි.
ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මොකද්ද කියන්න ඕන කියවේ මේ ස්වාමීන් වහන්සේට මේ රිපෝර්ට්ස් බලන්නට thank you කියලා.
ආහා you are welcome do you have to continue practicing so that is the best gift you can give us.
ඒක කියන්නේ මම ගත්තා ස්වාමීන්
වහන්සේ. හොඳයි
තෙරුවන් සරණයි.
සුදීර සමරවික්‍රම මහත්මයාට අවශ්‍ය.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි කියන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ භාවනා දෙකීමක් විස්තර කරන්න ගත්තේ පරයන්ක භාවනම්පන මේ සියුම් කම්පන චංචල වලට තමයි හිත යන්නේ. ගිහිල්ලා ටික වෙලා ඉන්නකොට නිදිමතට වගේ يعني ගාමිණන්ස එතකොට මේ නිදිමතත් එක්ක ඉන්න ටික ටික මේ හොඳට සතිය වේදනකට වෙන්නේ ඒ නිදිමත කම්පන චංචල වලට ගිහිල්ලා ඒ කියන්නේ ඒ නිදිමතත් එහෙමම නැති වෙලා කම්පන චංචලත් එක්ක ඉරවසේ දාඩිය දාලා මේ ගොඩක් පරයන්ක වල හිම වෙනවා ස්වාමිනාන්ස නතර වෙලා වගේ හිම ඉන්නවා මේ වාඩිල දැන් මම කියන එක දෙන්නේ සක්මන් භාවනාවේ ස්වාමිනාන්ස දැන් සක්මනේ වලට දැන් අන්තිම දැනීමත් එක්ක තමයි තියෙ මේ අන් පටන් ගන්නට ගිහිලා අපහු එනකොට මත් කම්පන චංචල වලට ඒ කියන්නේ වය පොඩි කම්පන චංචලයකට ඇවිල්ලා තමයි එන්නේ. සාමාන්‍ය ජීවිතේදීත් අර ගොඩක් කෙනෙක් එක දිගට ඔහේ වැඩ කරගෙන යනවා ඉඳලා හිටලා එකපාරට මනාපමනාප සමහරලාට පහළ වෙනවා. අර නිකන් ඔහේ ඉන්න ගතියක් තමයි සාමිනාංශ දැන් තියෙන්නේ.
හොඳයි. එතකොට දැන් ඔය කම්පල චංචලයක ඉන්න තාක්කල් අර අල්ල ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි අර ධර්මදේශනාවේදී සඳහන් කරපු විදිහට උපාදානයක් නැහැ ඔය ඉන්න තාක්කත්. එහෙම නැතුව ඔය ඉබේ ගලාගෙන යන දැනීමක් තමයි තියෙන්නේ. ඉතින් තාස්නෙට දාඩිය දානවා, හීතල දිහිරි ගඩ පිපෙනවා, ඊට පස්සේ කම්පන චංචල දැනෙනවා. ඉතින් ඔය කම්පන චංචලේ තමයි ඔය පැවැත්මේ තියෙන මූලිකම ආකාරය. ඔය පැවැත්මේ තියෙන අඩුම මට්ටම තමයි ඔය කම්පන චංචල ගතිය. ඒතකොට ඒකත් එක්ක ඉන්න තාක්කල් අලුතෙන් අල්ල ගැනීමක්, අලුතෙන් රැස් කිරීමක්, අලුතෙන් එල්ලීමක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේක මේ කිසි රසක් නෑනේ. අර ලුණු ඇඹුල් නැති හොද්දක් වගේ ඉතින්. එහෙම නැත්තම් අර ලුණුත් නැති ඇඹුලුත් නැති සුදු ලුණුත් නැති ලුණු කැඳ තියෙන්නේ. අන්න ඒ වගේ එකක් වගේ නිකන් බතුයි වතුරයි විතරයි. ඉතින් ඕක කන්න අමාරුයි ඉතින්. ඉතින් අපි හිතනවා මොකක් හරි මේකට ලුණු ටිකක් තියුණා නම්, එහෙම නැත්තම් මේ ඇඹුල් ටිකක් තිබ්බනම් සුදු ලුණු ටිකක් තිබ්බනම් කියලා හිතෙනවා ඉතින්. ඒ හිතන එක ස්වභාවිකයි. නමුත් තේරුම් ගත යුත්තේ තමයි ඔය ඕවා එක ඉන්න තාක්කල්, ඔය කම්පැනි චංචලයේ එක ඉන්න තාක්කල් අලුතෙන් රැස්වීමක් වෙන්නේ නැහැ. අලුතෙන් අල්ලා ගැනීමක් වෙන්නේ නැහැ. ඉතින් අපේ හිත ඕකට කැමති නැහැ. මොකද අර සංසාර ගමන පුරාවට ගිහිල්ලා තියෙන අනිත් පැත්තනේ. ඒක ඉතින් එකපාරට හරවනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. හරවන්නත් අමාරුයි. මොකද අර අල්ලලා අල්ලලා පුරුදු වෙලා තමයි ඉන්නේ. ඉතින් මේක කොහොමද මේ වැඩක් නැහැනි කියලා හරි අල්ලගන්න බලනවා. මේකට කොහොම හරි අලුතෙන් මොන හරි ටිකක් දාගන්න පුළුවන්ද කියලා බලනවා. මේකට මම අලුත් වෙන ක්‍රමයක් හොයාගෙන ගියොත් හරිද කියලා බලනවා. මේකට මට ධ්‍යාන භාවනාවක් කරොත් හරිද කියලා බලනවා. දිව්‍ය ලෝකයකට ගියොත් හරිද කියලා බලනවා. එහෙම නැත්නම් අර විදිහට මෛත්‍රී බුදුහාමුදුරුව හම්බ වෙනකම් පොඩ්ඩක් මනුස්ස දිව්‍ය ලෝක සංචරණය කළා උන්නාසයේ ඉස්සරහයි කෙලින්ම නිකන් නිවන් යන්න තමයි කට්ටියගේ කල්පනාව තියෙන්නේ. නමුත් එහෙමනම් නිවන් යයි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඉතින් සොරි තමයි. එහෙම නිවන් යන්නේ නැහැ. ඒ වෙනුවට ඔය වැඩේ කරන්න ඕනේ. ඔය වැඩේ ඇතුලේ කරන්න ඕනේ. ඉතින් අර එහෙම නැතුව බලාපොරොත්තු වෙන්න ගියොත් ගොඩක් කාලවට අර බලවෘතයක් රැකපු කෙනා බල්ලන් අතර ඉපදෙනවා කෝ වගේ බුදුරජාණන් වහන්සේ hina වෙනවා. මේ බුදු කෙනෙක් පහලලා තියෙද්දි මේ ධර්මයක් තියෙද්දි අපි මේ මොනවද හොයාගෙන යන්නේ? අපි මොනවද අපේක්ෂා කරන්නේ? අපි මොනවද මේ ජීවිතය තුළ එකතු කරන්න කියලා බැලුවොත් බොහොම නිහින දේවල් තමයි එකතු කරන්නේ. බොහොම වටිනාකම් අඩු දේවල් තමයි එකතු කරන්නේ. ඒ ඒ බව තේරුම් අරගෙන ටිකෙන් ටික මේකෙන් අත්මිදෙනවා කියන්නේ, ටිකෙන් ටික මේකෙන් දුරස් වෙනවා කියන්නේ අන්න ඔය කම්පන චංචල ගතිය තමයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒක තියෙන තාක්කල් සැනසීමෙන් තමයි ඉන්නේ. ඒක තියෙන තාක්කල් උපාදානයක් නැතුව තමයි ඉන්නේ. නමුත් අපේ හිත කැමති නැහැ. ඉතින් ඔය කතාව කොහොමද කියලා දෙන්නේ කියලා බලන්නකෝ. ඉතින් එතකොට මේ ධර්මයේ නොකියයි ඉන්න හිතුවයි කියන එක සාධාරණනේ එක පැත්තකින්. සාධාරණ. ඔව්. ඉතින් ඒකින්ද ඒක තමයි තියෙන ගැටලුව. ඉතින් ඒකින්ද බලන්න මේවා අපි මේවා කොහොමද අයින් කරන්නේ? මේ දැන් එදිනදා ජීවිතවල ගැලිලා යම් කිසි විදියක ඒ කල්ගත කරමින් ඒ කාලේ ගෙවන්නේ. එතකොට ඒකෙන් එකපාරට අත්මිදින්න හැකියාවක් නැහැ. මේ වැඩ කටයුතු කරන්න වෙනවා. ඒ වැඩ කටයුතු කරන කිරීමම මේ ප්‍රතිපදාවට උදව්වක් වෙනවා. මොකද හේතුව අන්න බලන්න පුළුවන් මොනවද මං අල්ලගන්නේ. ඇවිදින වාඩිලා ඉන්න වෙලාවෙ විතරක් නෙමෙයි. අනිත් වෙලාවෙදිත් ওই ක්‍රියාවලිය යනවනේ. එතකොට බලන්න ඒ වෙලාවෙදිත් මම දවස ගෙවනකොට මේ ගෙදර දොරේ කට්ටිය එක්ක වැඩ කටයුතු කරනකොට මොනවද මම අල්ලගන්නේ, මොනවද මම උපාදාන කරන්නේ, මම කොහොමද මම මේ පැවැත්මේ තියෙන මූලික තත්ත්වෙන් එළියට පැනලා නැවතත් අර කඹේක එල්ලෙන්නේ කොයි විදිහෙද කියලා අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්නකොට අන්න ඔය විදිහ උපේක්ෂාවකට, ඔන්න ඒ විදිහ ලුණු මිරිස් නැති තත්ත්වයකට, ගෙදර මොකෙක් හරි මලත් ඔහේ ඉන්න ගානකට තමයි ටිකෙන් ටික පත් වෙලා එන්නේ. ඒක ද්වේෂයෙන් කරන දෙයක්ුත් නෙමෙයි. සමහරු ඔය ජීවිතය ගැන තරහෙන් ඇවිල්ලා සමහර විට පැවිදි දම් පුරනවා. එහෙම නැත්නම් භාවනා කරනවා අර තනිකර අර ද්වේෂය නිසා. නමුත් එහෙම එකක් නැහැ. අපිට ඕනනම් ආපහු ගිහ වෙලා වුණත් ගිහිල්ලා ජීවිතයක් ගත කරගෙන ඉන්න පුළුවන්. කාල් බීලා ඉන්න පුළුවන්. ඒක දෙයක් නැහැ. හැබැයි යන්නේ නැන්නේ. යන්න නැති වෙන හේතුන්පත් ගියත් ඉතින් ඔය මොඩකම මේකට නේ වැටෙන්නේ. ඊට වැඩිය හොඳයි මෙහෙට වෙලා ඉන්නවා. දැන් මේ දවස්වල මේ සැලලීනියෝ ටිකක් ඇවිල්ලා විවිධ සංගීත රාව පවත්වන ශබ්ද 10ක් 15ක් තියෙන අමුතු ඒවා. ඉතින් මට මේ බණ කියන අතරේ ඒව තමයි ඇහෙන්නේ පිටිපස්සේ. ඈ බණ කියන අතරේ ඒකට තමයි අවධානය යන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් දාඩිය දැම්මහම ගිහිල්ලා අර දොලක් තියෙනවා. පොඩ්ඩක් ගිහිල්ලා පැම් පාස් වෙලා එනවා. ඊට පස්සේ මේ ගස් තියෙනවා අඩි 200 200 උඩ ගහක් දිහා බැලුවාමත් ඉතින් නිවන් වගේ තමයි. කිසිම නැහැ මුකුත් චෝදනාවක් නැහැ. කිසිම අල්ල ගැනීමක් නැහැ. කිසිම පැමිණිලි කිරිල්ලක් නැහැ. කිසිම උපාදානයක් නැහැ. අන්න අර දුක කෙලවර කරපු එක්කෙනෙක් කියලා බලන්න පුළුවන් ගහක් දිහා වුණත් බලනකොට. ඈ ඉතින් ඔය ගමන තමයි යදෙන්නේ. ඉතින් ටික ටික ශක්තිය හදාගන්න, ඔය ලුණු ඇඹුල් නැති ගතිය බාර ගන්න පුළුවන් නම්, ඔය තියෙන ලුණු ඇඹුල් නැති සුදු ලුණු නැති ලුණු කැඳ එක බාර ගන්න පුළුවන් නම් එතන අර රැස් කිරීමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන රැස් කරොත් දුකකටපත් වෙනවා. රැස් කරොත් දුකකටපත් වෙනවා. එතකොට මෙන්න මේ දැනගෙන පඬිත පුද්ගලයා මොකද කරන්නේ? මෙන්න මේ රැස් කිරීම නතර කරනවා. රැස් කිරීම නතර කරනවා කියන්නේ මොකද්ද? අන්න අර කම්පන චංචලයක තව තව වැඩි වෙලා ඉන්න බලනවා. රැස් කරන්න ඒක සිහියෙන් දැනගෙන අතාරින්න බලනවා. එදිනෙදා ජීවිතයේදී අල්ලගන්න දේවල් ඒක සිහියට හසු කරගන්නවා. අන්න මම මේක අල්ලගත්තා. මේ කියපු වචනේ අල්ලගත්තා. මේ වෙච්ච සිදුවීම අල්ලගත්තා. අන්න ඒ විදිහට අහුවෙන දේ ආපහු අතරින් උත්සාහ කරනවා. එතකොට ටික කාලෙකින් තමුන්ටම තේරේ දැන් එහෙම අල්ලගන්නේ නැහැ. ඉතින් අන්න අවිඥාව පහළ වුණා. මොකද්ද? දැන් අල්ලගන්නේ නැහැ කියන අදහසක් තේරුණා. ඉතින් මැරණකම් ඉන්න ඕනේ නැහැ ඒක ඊට පස්සේ අලුතෙන් දෙයක් නැහැ කියලා තේරුම් ගන්න. අන්න විශිෂ්ඨ ඥානය කියන්නේ මේ විදිහට දැනගන්න පුළුවන්. තම තමුන්ටම දැනගන්න පුළුවන්. දැන් ඔය දැනගෙන කතා කරන්නේ මේ 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 විදිහට කම්පන චංචලෙක් ඉන්නවා. ඒක ඔහේ තියෙනවා කිසි ගතියක් නැහැ කියන එක. ඒ වගේ තව තව ඉන්නකොට තේරේ ඔන්න ඔය කම්පන චංචලේ මම තව තව බාර ගන්නවා. අර විදියට අලුත් දෙයක් හොයන්න තියෙන උනන්දුව මා කෙරෙන් ටික ටික අඩු වෙලා එනවා. ඒකෙන් කියන්නේ අතක් පිට අතක් තියාගෙන ඔහේ ඉන්නයි කියලා. එහෙම ගියේ. එහෙම ගියොත් ඉතින් අමාරු වෙන වැඩේ කරන්නේ. ඒ වෙනකොට හොඳට වැඩ කරනවා. වෙනදට වැඩි උනන්දුවෙන් වැඩ කරනවා. අර පොඩි දල්ලුවේ දරුවෙක් යම් යම් වැඩකට යමු වෙනවද බොහොම උනන්දුවෙන් කඩාගෙන බිඳගෙන මේක ඇන්නේ. අන්න ඒ වගේ කඩාගෙන බිඳගෙන කරන වැඩ. හැබැයි කිසිම අපේක්ෂාවක් නැහැ. මෙහෙම දෙයක් මෙහෙම වෙයි කියලා අපේක්ෂාවක් නැහැ. හොඳට සැලසුම් හදනවා. හොඳට සැලසුම් හදන අලුත් රස්සාවලට ගිහිල්ලා අලුත් දේවල් අලුත් ප්‍රොජෙක්ට්ස් පාරගෙන ලොකු ලොකු සැලසුම් හදනවා. හැබැයි සැලසුම් අස්පත් ගියා කියලා සැලසුම් අපිට ඕන විදිහට තියුන්නේ නැහැ කියලා හිතේ දුකක් කනගාටුවක් වෙහෙසක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ தත්ත්වේ ළඟා කරගන්න කාලයක් තිස්සේ කරලා බලන්න මෙන්න මේ මෙච්චර උත්සාහ කළා කොහොමද මට පුළුවන් ඒ සැලැස්ම වලට අසාර්ථක වුණාම සැලසුම් මට ඕන විදියට තියු නැති වුණාම කොහොමද දුක් නොවී ඉන්න පුළුවන්? ඒ අතරේ කොහොමද පුළුවන් අලුතෙන් සැලැස්මකුත් අල්ලලා අලුතෙන් ක්‍රියාත්මක වෙන්න? අන්න ඒ වැඩේ තමයි තියෙන්නේ. ඉතින් එක පැත්තකින් හොඳ වටිනා වැඩක්. වැලි සෙල්ලම් බත් සෙල්ලම් මාලිගා වැලි මාලිගා හදනවා. කැඩුනට දුකක් ඇති වෙන්නේ නැහැ. නොයෙකුත් ලස්සන බඳුන් ගෙනහල්ලා මේ ගෙදර තියෙනවා. බිඳුනට දුකක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වෙනස ඇති කරගන්න ඕනේ. ඉතින් මරණයට කලින් කොහොම හරි ඇති කරගන්න නැත්නම් ඉතින් අමාරු වෙනවා වැඩි.
හරි ස්වාමිනාංශය, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
මම සුදීර මහත්මියගේ සමා වෙලනවා. කලින් මම මහත්මිය කියලා කිව්වා. ඒ අපහසුතාවයක් වුණා නම් සමා වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
මහත්මියනේ හරිනේ.
ඊළඟ අත උසලා තියෙන රාජිකා ස්වාමිනාංශ රාජිකාට අවස්ථාව.
අවසරයි ස්වාමීන් වහන්ස, මේක ඇත්තටම ප්‍රශ්නයකටත් වඩා මට තියෙන මේ අද ධර්ම දේශනාවත් එක්ක කල්පනා කරාම මගේ පෞද්ගලික අත්දැකීමක් ඉදිරිපත් කරන්න තමයි මම මේ අවස්ථාව ඉල්ලගත්තේ. ස්වාමීන් වහන්ස, මගේ තියෙනවා නිකන් පොඩි නිකන් පුරුද්දක්, නිකන් හැමදේම නිකන් බදා ගන්න වගේ ස්වභාවයක් තියෙනවා. කිසිම දෙයකට බෑ කියන්නේ නැති මේ පොඩි මානයත් එක්ක එන දෙයක් කියලා මට හිතෙනවා. මම ටික මානාධික කෙනෙක් නිසා වෙන්නේ නැති හැමදේම නිකන් කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ දොඩංගොඩ වගේ ඔක්කොම බදාගෙන එකක්වත් කරගන්න බැරුව ස්ට්‍රෙස් වෙන වෙලාවල් එහෙම තියෙනවා. දැන් සමහර කාලේ තියෙනවා, මම දැකලා තියෙනවා ඔක්කොම තැම්පත් වෙනවා මේ, සහ ඔක්කොම දේවල් හොඳට කාර්යක්ෂම ඔක්කොම කරන වැඩ ටික හොඳට කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ කාලේ ගැන දැන් බලනවා, කියන්නේ මම හරි මනාපයි ඒකට. සහ සමහර කාලේ තියෙනවා මගේ ඔක්කොම විසිරලා යනවා, කරන දේ වරදිනවා, හොඳට කරන දේවලුත් වරදිනවා, කාට හරි හොඳක් කරන්න ගත් එක නරකට පෙළෙනවා. අර හැමදේම නිකන් අවුල් වෙලා යන කාලක් තියෙනවා. එතකොට මම දන්නවා මං ඒ කාලෙට ගන්න පොඩි අමනාපයක් එහෙම තියෙනවා. ඊට පස්සේ ඇත්තටම සමහරට මේ ඔය ස්ට්‍රෙස් වෙන ගතිය එහෙම ඒවත් තිබුණා පහුගිය කාලේ. පස්සේ සතියයි මම යෝගා එහෙම පටන් ගත්තා. ඒවත් කොරෝනා කාලේ ඒ කොමනිකා ඇමිග්ලායික පොඩ්ඩක් එහෙම අඩු වෙලා ගිහිල්ලා ටිකක් ලොකු වෙනසක්
පරිවර්තනයක් එහෙම යන්න හිතුන්නේ නැහැ නේ. අතීතෙට ගිහිල්ලා තමුන්ව හම්බෙලා එන්න හිතුන්නේ නැහැ
නේ. එහෙමනම් හිතුනේ නැසයින්ාන්ස දැන් ඔහොම පොඩි පොඩි පරිවර්තනයක් වුණා කොහොම හරි පහුගිය කාලේ. ඊට පස්සේ ඇත්තරම දැන් මේ ඔය මනාපමනාප බලමින් මේ ඉන්න මෑතකදී මට තේරිච්ච දේ ඇත්තරම මේ මම කැෂුවල් වැඩ කරේ පහුගිය කාලේ. එතකොට හරි රිලැක්ස්, එහෙම ලොකු ස්ට්‍රෙස් එකක් තිබුණ නැහැ. දැන් මම මේ අවුද මට ආයේ පර්මනන්ට් එක දවසක ෂිෆ්ට් එකක් හම්බුණා. ඒනවාට දැන් මට පේනවා මුළු සතියෙම මගේ ලොකු උපාදානයක් තියෙනවා ඒ ඒ වැඩ කරන දවස ගැන. ඒක පොඩි නිකන්
ඒක ලොකු අමනාපයක්, ඒක ලොකු ද්වේෂයක්. يعني ඒති තය පහ වැඩ කරාට මට ඒකට ගොඩක් අර සිතන්න දේවල්, ප්ලෑන් කරන්න දේවල් එහෙම තියෙන නිසා මම මුළු සතියම පොඩක් ඉන්නේ ස්ට්‍රෙස් එකෙන් වගේ කියලා මට තේරෙනවා. සහ මම ඒක දන්නවා දැන් මම එතන වැඩට යන්න, ඒ කියන්නේ වැඩ කරන්න ආසයි ගියාම ළමයි එක වුණාට මේ අර ඒ ප්ලෑනින් එකට ඒ තියෙන ඒ වෙලාවත් එක කරගන්න බැරි එක ගැන පොඩි මට අමනාපයක් තියෙනවා. සා දැන් මේ දවස්වල පොඩ්ඩක් මට කලිනුත් ඒක තිබිලා තියෙනවා. ඒක හරි ගියා පස්සේ ඔය අමනාපනේ අමතක වෙන දේවල් තියෙනවා. අද උදේත් බුද්ධ පූජාවල ඇස්සෙ කළා. කොහොමද මේකටත් එන්න පරක් වුණා. බුද්ධ පූජාව තියලත් නැහැ. මම තමයි හස්බන්ඩ් ඇවිල්ලා කිව්වා බුද්ධ පූජාව තියලා නැහැ. ඊට පස්සේ මැසේජ් දානේවා, එවරිබඩි දානේවා, ප්‍රයිවට් දානේවා, එවරිබඩි දාන. කියන්නේ වැටනික ඔක්කොම අවුල් ගතියක් තේනවා. මට තේරෙන විදිහට මම කියන්නේ වෙන දේවල් අවුල් වුණාට මම එච්චර ඒව වොරි වෙන්නේ නැහැ. මගේ මං හදන මං හරියට සැලසුම් හදන කෙනෙක්. සැලසුම් හදලා වැරදුනාම ආයෙ මොකක් හරි සැලසුමක් අර නිකන් මොකක් හරි යන යන පැත්තට මැස්ස ගන්න පුළුවන් මට අනිත් දේවල් සම්බන්ධයෙන්. ඒවට එච්චර මං සැලෙන්නේ නැති ගතියක් මං දකිනවා මෑතකදී. එහෙම ලොකු අවුලක් නැතු ඒ යන විදිහට යන ප්‍රයත් මේ රාජකාරි වැඩත් එක්ක ඒක තියෙන අර ඒ ලීගල් ඒවත් يعني මොන හරි ඒක කරන්න විදිහක් තියෙන ඒක රසව නැති වුණා කියලාත් ලොකු අවුලක් නැහැ. උනාට ඒක තියෙන මගේ වගකීම මට හරියට කරගන්න බැරි වුණොත් කියන තියෙන ඒ මොකද්ද ඒ අල්ලා ගැනීම මට හරි දැනෙනවා. ඒක බරපතල විදිහට අද බණත් එක්කත් මට ඒක තේරෙනවා. මට ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේට උපදෙසක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඉතින් අපේ තියෙනවා කිසිම බාර දෙන්න දෙයක් එපයි කියන්නේ නැහැනේ. දැන් මේ රාජික ඇවිල්ලා කියනවා මොකද්ද අලුත් කට්ටියට වැඩසටහනක් කරමු ආධුනිකයන් සඳහා වැඩසටහනක් කියලා. ඉතින් බාර ගන්නවා. ඊට පස්සේ සතිපාසලක් මොකද්ද අරහේ එකක් තියෙනවා ඒක බාර ගන්නවා. මෙහෙ එකක් තියෙනවා ඒක බාර ගන්නවා. තව එකක් හම්බුනොත් ඒකත් බාර ගන්නවා. කවුරු හරි මොනවා හරි ගෙනහලා දුන්නොත් ඒකත් බාර ගන්නවා. වැඩකුත් නැහැ. ඒ වුණාට බාර ගන්නවා. එකක්වත් එපා කියන්නේ නැහැ. සාමාන්‍ය සංඝ කියන්නේ මේ ස්වරූපයක් තියෙනවා. දුන්නොත් ආයේ මොන මොකක හරි ගන්නවා තමයි එපා කියන්නේ. ඉතින් ඕක තමයි වැඩි. ඉතින් එහෙම බාර නොගෙන ඉන්න හිටියොත්, විවේකයෙන් ඉන්න හිටියොත් ඔය විවේකේ තියෙනකන් තියෙන නිවනක් ගැනනේ ඔය කියන්නේ. විවේකේ තියෙනකන් නිවන තියෙනවා. එහෙම නැති වුණාම ද්වේෂයක් මතුවෙනවා. එහෙම නැති වුණාම අවුලක් මතුවෙනවා. ඉතින් ඒක අමුතුම නිවනක් වෙනවනේ එතකොට. විවේකේ ඉන්නකන් නිවන් නැති වුණාම අවුල්. නමුත් විවේකයේ අවශ්‍යයි මුලදී. විවේකයේ අවශ්‍යයි මේක අඳුන ගන්න. විවේකයේ අවශ්‍යයි මේක ටිකක් හුරු කර ගන්න. නමුත් ඊට පස්සේ අර අර තියෙන ආරවුලටම පණින්න ඕනේ. තියෙන වළිය මැද්දෙම ඉන්න ඕනේ. ඒ ඉඳලා බලන්න ඕනේ කොහොමද මං මේව අල්ලගන්නේ. ඉතින් කරන්න මොකද වෙන්නේ? නැවත නැවත ඔක වඩන්න මොකද වෙන්නේ? අන්න කොච්චර දේවල් කරත් සාමාන්‍යයෙන් අල්ල ගැනීම ටිකෙන් ටික අඩු වෙනවා. ඒක ප්‍රැක්ටිස් එකෙන්මයි එන්නේ. මේ ප්‍රතිපදා වැඩි වීම තුලින්මයි එන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මුල් දවස්වල සාමාන්‍යයෙන් දැන් මේ බණක් කියනකොට සමහර වෙලාවට ඒක දැඩි ලෙස අල්ලගෙන තමයි කියන්නේ. මොකද හේතුව අන්න මේ විදිහේ ඔඩියන්ස් එකකට මේ විදිහේ බණක් කියනවා කියලා ලොකුවට බලාපොරොත්තු සහිතව සමහර විට ඒ ෆ්ලෝ එක හරියට ආවෙ නැත්නම් ගැළපිලා ආවෙ නැත්නම් ඔන්න ඉතින් එන දවස පුරාවටම ඔළුවට වද දෙන ප්‍රශ්නයක්. නමුත් ටික 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 දැන් වැඩසටහන් 30 ගාන කීයද? 30 කීයද?
අද්ද කරේ ස්වාමීන් වහන්සේ 38 වෙනි
වැඩසටහන. 38ක් කරලානේ. 38ක් කියලා ගුවහම දැන් ඉතින් සමහර වෙලාවට ඔහි ගානක් නැහැ. ඒ ගානක් නැති තත්ත්වෙ එන්නේ මොකද 38ක් කරපු හිඳ තමයි. ඉතින් ඒ එකම තමයි වෙනස තියෙන්නේ. එතකොට බලන්න තියෙනවා බාර ගන්න. අවශ්‍ය දේවල් කරන්න. සැලසුම් හදන්න. ඒ රැකී රක්ෂා කරන්න. කළා බලන්න කොහොමද මේක තත්ත්වේ කියලා, කොහොමද මේව අල්ලගන්නේ කියලා, කොහොමද මේ අපේක්ෂා කරපු විදිහට නොවුනහම මේක නැවත නැවත වද දෙන්නේ කියලා. අන්න ඒ වද දීම දැනගෙන දැකගෙන තමයි මේක කෙලවර කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අර කියන විදිහට විවේකයෙන් ඉන්න කන් නිවනක්, ඊට පස්සේ අවුල් ගියාම නැති නිවනක්නේ. එහෙම එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. දැන් පහුගිය දවසක මම කෙනෙක් ඇවිල්ලා ඉඳියා, මේ මාතකේ හිටින්නෙම නැහැ. මේ වම දකුණ කියලා කියන මේ කොල්ලෙක් පොඩි මොනව කරලාද මොනව කරගෙනද කියලා දන්නේ නැහැ. මේ වම දකුණ කියලා කිව්වහම වම 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 කියලා කිව්වහම විනාඩියකින් ඇහුවා මොක මොන පැත්තද කිව්වේ කියලා. වමද දකුණද කියලා කල්පනා කරනවා. ඉතින් මං කරප වැඩි දැන් මටත් අද වෙනවා. සාමාන්‍ය වගේ දෙක තුන් පාර කියනකොට තද වෙනවා. එක පාර කියන දෙක කියන තුන තුන්වෙනි එක කියනකොට යන්නේ අකා මක් තමයි ඉතින් යන්නේ. ඉතින් මං කරප වැඩි අර අපේ වෙන කෙනෙක් ඉඳියා ගුරුවරයෙක්, ලොකු ළමයින්ට ගුරුවරයෙක් උගන්නපු කෙනෙක්. ඉතින් කාලයක් තිස්සේ උගන්නලා දැන් මෙහෙ ඇවිල්ලා භාවනා කරන කෙනෙක්. ඊට පස්සේ මම එයාට බාර දීලා ගෝ මෙන්න මෙයා මේ පොඩි දරුවෙක් වගේ මෙයාට කියන එක තේරෙන්නේ නැහැ. මෙන්න මේ දේ මෙයාට කියලා දෙන්න. මේ කරන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න. දවස් දෙක තුනක් කරන්න. කරන්න යත් එක එකතු වෙලා කරලා කියලා දෙන්න කියලා මේ මනුස්සයාට වැඩේ බාර දුන්න මට කරගන්න බැරි වෙන්නේ. ඊට පස්සේ දවස් දෙකකින් එනවා අර නිකන් මේ යකා ආවේශ වෙලා ස්වාමීන් වහන්සේ මට නම් බෑ මේ මේ කරන්න මේ මෙයා කියන මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. මෙයත් එක කොහොමද වැඩ කරන්න කියලා ඔන්න ඇවිල්ලා මං කොයිද ඔහොමද එච්චර එතකොට මෙච්චර කාලය ළමයි ටිකන්නේ. ඔහොමද පන්ති ඉන්නේ උන් ගහලා එලවනවාද එතකොට මේ තේරෙන්නේ නැති උන් කියලා. ඊට පස්සේ ඔන්න ආව පොඩ්ඩක් අඩියක් පස්සට අරගෙන කිව්වා මං ආපහු පොඩ්ඩක් බලන්නම් කියලා. ඉතින් ඕක තමයි අපේ නිවන. ඉතින් අර භාවනාව හොඳට විවේකීව ඉන්නකන් නිවන් මොකෙක් හරි ඇවිල්ලා බැන්නොත් අන්න නිවන නැති වෙලා යනවා. මොකක් හරි අවුල් ජාලයක් වුණොත් නිවන නැති වෙලා යනවා. එහෙම වෙන්න බෑනේ. ඉතින් ඒ වෙන්න බැරි තත්ත්වේ හදාගන්න නම් අරක හරහම යන්න ඕනේ. පලා ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉතින් හොඳට දරුමංගේ වැඩ කරගෙන හොඳට රැකි රක්ෂා කරගෙන හොඳට මහත්යෙක් කරන්න වෙවි ඉන්දියානම් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික තේරෙයි ඔය උපාදාන ටිකෙන් ටික අඩු වෙනවා කියලා. එහෙම ගල්ලා බලමු. තව තව වැඩි වැඩියෙන් රණ්ඩු වෙන්න, තව තව වැඩි වැඩියෙන් මොනවද රැකි රක්ෂා බාර ගන්න, තව තව දරුවෝ හදා ගන්න. එතකොට හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම කියනවා මම ඔය 2018 කලින් කරපු පර්මනන්ට් කරපු රස්සාවෙන් අයින් වුණා. මේ ඔය මට තේරෙනවා ඒකත් එක්ක ඔය මගේ තියෙන ස්ට්‍රෙස් ඒවා වැඩි වෙනවා කියලා. ඉතින් ඇත්තටම මම දැන් ආයි කල්පනා කරේ දැන් මම මේකිනුත් අයින් වුණොත් එහෙනම් මම මේකෙන් එතකොට මට මේක එක්ස්පීරියන්ස් කරන්න බෑනේ. මේක හරහා යන්න බැරි නිසා මේක අයින් කරන්නත් කොහොමරි ඉන්න එක තමයි උත්තරේ නේ ස්වාමීන් වහන්සේ. කොහොමරි එතන ඉඳලා මේක මේව කරගන්න බලන්න
ඕනේ. හොඳට තව තව හොඳට පර්ෆෙක්ට් විදියට කරන්න බලන්න. කරන්න ටාගට් තියාගන්න. එතකොට හරි. එතකොට තේරෙනවානේ මේක කොච්චර ප්ලෑන් කරත් හරියන එකක් නෙමෙයි කියලා. එතකොට ඒ තියෙන මේවේක අඩු වෙනවා. නැත්තම් අර අපිට අන්තිමට දවසක වෙන මොකක් හරි අවුලක පැටලිච්ච දවසකනේ. දැන් සතිය පුරුදු කරන කට්ටිය සමහර කට්ටිය ඉන්නවා. සතිය තියෙනවා මොකක් හරි පැටලෙනකම්, මොකක් හරි වරදිනකම්. එතනින් එහාට සතියක් නැහැ. එතකොට ඉතින් මේ සතිය අමුතුම සතියක් වෙනවනේ. ඒක අමුතු ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවනේ. ඒ වෙනස අපි තුල ඇති වෙන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. ඉතින් ඒ වෙනස ඇති කරගන්න නම් අර අර තියෙන කුණු කන්දල් හරහාම යන්න වෙනවා. ඒ මඩගොඩටම පයින් වෙනවා. ඒ අසුචි වලටම පයින් වෙනවා. පැනලා බලන බලන්න වෙනවා. කලින් නම් මෙච්චර ගාගත්ත දැන් එච්චර ගෑවෙනවද? කලින් මෙච්චර ගඳයි දැන් එච්චර ගඳද කියන වෙනස තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒක අවුරුදු ගාණක් කරනකොට තමයි එන්නේ. දවසෙන් දෙකෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම එන්නේ නැහැ. ඉතින් ඔය ඔහොමම කියනවනේ දවසකට දැන් නම් ඉස්සර නම් මම මේව අවුල් කරගත්ත දැන් දැන් එච්චර නැහැ කියන හැඟීම තියෙනවනේ. ඉතින් එච්චරයි. ඒ කියන්නේ
රස්සාවේ පවා මට ඒක තේරෙනවා. ඉස්සර තරම් මං නැහැ ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. උනාට අනිත් දේවල් සාපේක්ෂව මගේ අනිත් පෞද්ගලික ජීවිතයේ සහ අනිත් දේවල් එක්ක සාපේක්ෂව තව මෙතන තමයි මගේ උපාදානේ හරි ගැටීම හරි වැඩිපුර කියන එක මට තේරෙනවා. වෙනසක් තේරෙනවා එතන.
ඒක තමයි හොඳට වැඩ කරන්නේ. ඉස්සර දොස්තර කාපාකෙක් ගාවට එන්න ඕනේ. මම දැන් දොස්තර ගාවට යනවා කියන වෙනස
තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කිරීමට.
අපේ
සාගර හාමුදුරුවෝ එහෙම නැහැ නේද? කමන්නේ අවස්ථාව දෙමු ටක් ගාලා.
පේන්නේ නැහැ ස්වාමීන්
වහන්සේ. සාගර හාමුදුරුවෝ යන්න බෑ සමහර වෙලාවට මේ විදියට මේ හොරාට ලොග්
අපි කුසල ස්වාමීන් වහන්සේ නැතුව සති තුනක් විතර කරානේ. ඒක වෙන්නේ ස්වාමීන් වහන්සේ ආදරෙස්
කරනවා. මට බැන බැන ඇවිල්ලා තියෙනවා ගිය සතිය මං කරනවා කියලා තමයි ඉන්දිය ගිය සතිය කොමාලි උදේ තමයි දන්නේ මම නැහැ කියලා. එතකොට බැන බැන වෙන්න දුන්න කොමල්. හරි ගමු.
නාමන්ත එහෙමයි සන්නත. නාමන්ත තන්ත්‍රීගේ මහත්මයාට අවස්ථා.
අවසරයි ස්වාමීන් වහන්සේ. බොහොම සුදී නදී ස්වාමීන් වහන්සේ රාජිකා කියපු විදිහටම මේ වැඩ කරන ඒ වැඩවල ලොකු ස්ට්‍රෙස් එකක් පහුගිය මාස 9ක් වගේ මටත් ඇති වෙලා තිබ්බා. මේ මොකද අපේ ටීම් එකේ කෙනෙක් අසුණා, ඊට පස්සේ යවිනට කෙනෙක් ගත්තේ නැහැ. ඊට පස්සේ මාසයක් විතර යනකොට මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ දෙන්නෙක් ඉන්නා. ඒ දෙන්නා අර එයාගේ වැඩ මට එන මටත් එන විදිහට කොහොම හරි මට දෙන්නෙක් ගහරි ඊටත් වඩා වැඩි කට්ටියගේ වැඩ කරන්න වගේ අවස්ථාවක් ආවා. ඒ වැඩත් ඒ වෙලාවට කරන්න ඕනේ නැත්නම් අපේ මේ කස්ටමර්ස්ලා කතා කරලා ටිකක් කරදර කරනවා. ඉතින් මට තේරෙනවා දැන් ලොකු වැඩ කොටසක් කරන්න ඉතාම අඩු වෙලාවක් තියෙන්නේ. ඉතින් මමත් ප්ලෑන් කරා සෑහෙන මේ වැඩේ මේ වෙලාවට කරන්නත් ඕන, වෙන්නත් ඕන, ඊළඟ වැඩේට ඊට පස්සේ යන්නත් ඕන, තව විනාඩි 20-25ක් යනකොට මම ඊළඟ වැඩේ දැන් පටන් ගන්නත් ඕන කියලා මට තේරෙන ලොකු සැලසුම් ප්‍රමාණයක් යනවා. ඒකේ මගේ අවධානය ගොඩක් ඒ සැලසුම් වලටත් යනවා. දැන් කරන වැඩේ සමානට ටිකක් අඩුත් වෙනවා කියලා. ඊට පස්සේ මට මේක කරන්න බැරියද කියලා තව මේ හිතුවිලි කොටසයක් වෙනම වෙනම නිකන් රෝදයක් කරගෙන වගේ හිතේ යනවා. ඉතින් ඒ අතර ඒ විදිහට යනකොට මේ මට ලැබුණ උපදේශයක් කරනවා මම මගේ හිතේ තියෙන මනාපමනාප දිහත් බලන්න ගත්තා. එතකොට මට තේරුණා මේක වරදීවිද කියලා. ඉතන සැකය නිසා මගේ හිතේ මේ මේ රස්සාව ගැන රැකියාව ගැන ලොකු අමනාපයක් දැන් තියෙනවා. ඒකත් එක්ක දැන් අධ්‍යක්ෂක මණ්ඩලයේ කෙනෙක් හරි මට මොනවා හරි කිව්වොත් මට ඒත් එක්කත් කේන්ති ගිහිල්ලා සමහරට කේන්ති ගොඩක් වෙලා තියෙනවා. එක දවසක් මොකක් හරි එහෙම කෙනෙක් කියලා යමක් කියලා කේන්ති පැය 24ක් තිබ්බා. මම කේන්ති දිහා හොඳට බලාගෙන ඉන්නවා. දැන් කේන්ති අඩු වෙන්නෙත් නැහැ. පැය 24 කියන්නේ හවස අද උදේ 10ට කියවන පස්සේ දවසේ හවස 4ටත් දැන් කේන්තියක් හිතේ තියෙනවා ඒ කෙනාගේ. ඒක අසාධාරණ ප්‍රකාශයක් කරලා කරේ පුද්ගලයා. ඉතින් මේ ඊට පස්සේ මම කල්පනා කරා මේ දැන් මේක අඩු වෙන්නේ නැති හින්දා මම හිතුවා මේක මේ අවිද්‍යාව නිසා තමයි මම මෙතන ඉන්නේ. ඒක නත් අවිද්‍යාව නිසා මම ඒක කරේ කියලා එහෙම පැයක් විතර ආපහු අවිද්‍යාව ගැන හිතනකොට ඒක ටිකක් මේ සංසිඳිලා නැති කලම ගියයි කේන්තිය. ඉතින් අර අමනාප සහ මනාප සහ අමනාප ගැන එහෙම බලාගෙන ඉන්නකොට සති හතරක් විතර සති දෙකක් විතර බලනකොට මට තේරෙනවා දැන් මගේ හිත කලින් තරම් වේගයෙන් සැලසුම් වලට යන්නේ නැහැ, වේගයෙන් දුවන්නේ නැහැ, වේගයෙන් වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේ මොන ටිකක් හැකියාවක් ආවා මේ අර කරන වැඩවල මේ කියන්නේ ප්‍රධානම කරන්න ඕන දේවල් ගැන විතරක් කල්පනා කරලා අනිත් අය හිතන දේවල් ගැන කල්පනා නොකර ඉන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ මට තේරුණා මම මේ වැඩ මගේ වැඩ කියලා තදින් ගත්තම මේ මාව ස්ට්‍රෙස් වෙනවා වැඩි. මම හිතාගත්ත මෙහෙම මම පොඩි උපක්‍රමයක් හිතන්නේ සතියෙම යෙදුවේ. මම හිතුවා ඕගොල්ලෝ මට මේ බාර දුන්න වැඩ දැන් මට වැඩි තනියෙන් කරගන්න බෑ. මම කෙලින්ම එයාට කිව්වා කියන්න පටන් ගත්තා. දැන් අර මෙහෙම මේ සතිමත් වෙනකොට හිතේ ඉදිරිතරකමක් ආවා. ඔය ආයෙ මට බාර දීපු වැඩ වැඩි මට මම කරනවා. නමුත් මට කරන්න බෑ. ඩෙඩ්ලයින් මට සමහරව මීට් කරන්න බෑ. මම ඒවා කෙලින්ම ප්‍රකාශ කරන්න ගත්ත බය නැතුව. ඉතින් ඒ අය ලංකාවේ කට්ටියත් මේ ඕස්ට්‍රේලියානු ජාතිකයත් මේ අය කොරියානු ජාතිකය. ඒයගේ සංස්කෘතිය අනුව කවුරු හරි ඒගොල්ලෝ දෙන වැඩ බාර දෙන්න මේ කරන්න බෑ කිව්වොත් ඒක ඒ අයට කර නිකන් වක්‍රව කරන අගෞරවයක් වගේ. ඉතින් ඒක ටිකක් එඩිතරව කරපු දෙයක්. ඒක කරන්න පුළුවන් වුණේ අර සතිමත්ව හිතලා මේ හිතේ පොඩි ඒකටම ඇලකේට් කරන්න පුළුවන් කැපැසිටි එක දියුණු වුණා. ඉතින් එතනින් පස්සේ ඒ අයට තේරුණා මේ අපි ඒගොල්ලෝ කරන විදිහ මං අඩුපාඩු පෙන්නවා. කම්පියුටරයිස් කරන්න ඕනේ ඒවා, මේ තැන් කම්පියුටරයිස් කරන්න ඕන කියලා පෙන්නවා. ඊට පස්සේ ඒ ටිකින් ටික පිළිගත්තා. මුලින් ටිකක් ඒ අයට කීති ගියා. ඉතින් මං ඒ අයට කීති යනකොටත් මට තේරුණා ඒ අයට කීති යද්දි මටත් ඒ අයගෙන ලොකු අමනාපයක් එනවා. ඒ අමනාප දිහත් මම බලන් ඉන්නකොට මං අන්තිමට ඒ අය කීති ගන්න ගණන් ගන්නෙම නැහැ. මම නිකම් මගේ වැටික් කරන් යනවා. ඒ සමහරට දොස් කියන එකත් කරා. මම කරේ ඒ වෙලාවෙත් මේ ඒක පැත්තකින්ම තියලා කරන වැඩේ පුළුවන් උපරිමෙන් කරන් යනවා. මම හැබැයි චෙක් කරා මෙහෙම දෙයක්. මම සතිමත්තම හිත ඉඳගෙන ඉඳලා හිටලා කයට හිත ආර ගන්න දැන් වැඩක් වරදින් යනකොට හිත ගන්නවා කයට. ආය ආරගෙන බලනවා අර වැඩි දැන් මං පුළුවන් උපරිම වේගෙන්ද කරන්නේ. වැරදුනට කමන්නේ. පුළුවන් උපරිම වේගෙන් මං කරනවද නැද්ද කියලා විතරයි මං චෙක් කරන්නේ. ඒ පුළුවන් උපරිමෙන් කරනවා නම් මං බොහොම මේ සතුටින් ඉන්නවා. පුළුවන් උපරිමෙන් නෙමෙයි නම් මං කරන්නේ එතන වගේ වැරද්දක් වෙනවා. මං ඒක විතරයි කල්පනා කරන්නේ. ওই විදිහට කරලා සොයනස දැන් ඇත්තටම මේ අය මුලදී මං කියන වචන ගණන් ගත්තෙම නෑ. පස්සේ මම මොකක් හරි කිව්වම ටිකක් ගණන් ගන්න ස්වභාවයක් දැන් දිනු වෙලා තියෙනවා. ඉතින් ඒක අර මේ ලොකු සොයනාංශ කියන වගේ සතියේ මේ අර ප්‍රධාන අමාත්‍යවරයා වගේ පහල වෙනවා කියලා එක වෙලාවක් කියනවා කියලා ලොකු සොයනාංශ බණ්ඩත් කියනවානේ. ඉතින් අර මනාප අමනාප බැලීම තුළින් මගේ හිතේ තියෙන මමත්වයත් සෑහෙන අඩු වුණා. ඉතින් මං ඒ ඇත්ත එක්ක කේන්ති යන ගතියත් සෑහෙන අඩු වුණා. ඉතින් මට හිතනවා මේ ඒක මනාපන අමනාපන මං කලින් බලලම නැහැ. මේ මෑතක තීතා මෑතක තමයි ඒක බලන්න ගත්තේ. ඉතින් ඒකෙන් සෑහෙන ලොකු මේ වෙනසක් වුණා මගේ හිතෙත් කියලා. හැබැයි තව ඉතින් තව ඉස්සරහට තව ඔය වගේ දේවල් තියෙනවා, අභියෝග තියෙනවා. නමුත් දැනට ප්‍රගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකයි මට ප්‍රකාශ කරන්න ඕනේ. බොහොම ස්තුතියි තෙරුවන්.
හොඳයි, එතකොට මේ හොඳ වටිනා අත්දැකීම් ටිකක්. ඉතින් ඔය ඕවා තමයි නියමම ධර්මයේ. එහෙම නැතුව අර පොතක තියෙන අධිගාරියට වැඩක් නැහැ. දිගේ අනුපිළිවෙලට කියාගෙන ගියට වැඩක් නැහැ. ඔන්න තියෙනවා ඒ නිකන් ගහෙන් බාපු ගමන් බඩු. ඈ කිසිම අවුලක් නැතුව හොඳ ෆ්‍රෙෂ් පිට තියෙනවා. ඉතින් ඔය වැඩේ තමයි තියෙන්නේ. ඉතින් අපි මේ වේදිකාව හදාගන්නෙත් ගොඩක් වෙලාවට අර විදිහට කටපාඩම් කිරිල්ලක් කරන්න නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ විදිහේ තම තමුන්ගේ අත්දැකීම් බෙදා හදාගන්න, මේ ප්‍රතිපදාව තුළින් නැගිලෙන අත්දැකීම් බෙදා හදාගන්න, වෙච්ච අඩුපාඩු බෙදා හදාගන්න. එතකොට අපිටත් සමහර විට මතක් වෙලා එනවා, අපිටත් කියවෙනවා මොකද්ද ඒ වගේ සිදුවීමක් අපිට වෙච්ච අවස්ථාවක්, මගේ අත්දැකීම කොහොමද ඒකට ගැබ්බෙලා එන්නේ ගැලපිලා එන්නේ කියලා මේ අඳුර ගන්න පුළුවන්. ඉතින් එන්නේ දෙක අතර ගැලපීමක් තමයි අතර මේ කරන්නේ අපි. ඒව නැතුව මම නිකන් පොතක තියෙන ඒවා කිව්වා කියලා වැඩක් නැහැ. කරන අහන මනුස්සයට වැඩකුත් නැහැ, කියන මනුස්සයට වැඩකුත් නැහැ. ඒ වෙනුවට අර තම තමුන්ගේ මෙන්න මේ අද්ද කැරීම් ටික බෙද හදා ගැනීම, මේ වැරදි තැන් ටික අඳුන ගැනීම, ඔය වැඩේ තමයි තියෙන්නේ. ඉතින් ඔය මම කාලයක් මේ මාස 6ක් වගේ කාලයක් යම් කිසි මේ මේ ට්‍රේනින් ඉන්දියා ඔය වාණි සංස්ථාව කියලා කියන්නේ මං හිතන්නේ මැතිනිගේ කාලේද කොයිද පටන් ගන්න තියෙන්නේ. ඒක ගවර්න්මන්ට් තිවිලා ප්‍රයිවටයිස් කරපු එකක්. එතකොට කොරියන් කාර්යෝ ටිකක් තමයි ඒකෙත් තියෙන්නේ. අප්පා කම්මැලිකම කියන්නේ පාම කරපු කම්මැලිකමක් තියෙන්නේ. ඒකට මොකද්ද හේතුව? අර අර ගවර්න්මන්ට් ජොබ් එකනේ. ගවර්න්මන්ට් ජොබ් එකනේ දැන් ඒ කම්මැලිකම ප්‍රයිවටයිස් කරලා අවුරුදු 10කින් විතරක් තියෙනවා. ඉතින් දිවුරලා කියලා ආවා මාස හය ඉවර වෙනකොට ආපහු ගවර්න්මන්ට් එකකට නම් යන්නේ නැහැ කියලා. ගවර්න්මන්ට් ජොබ් එකකට නම් යන්නේ නැහැ කියලා. දැන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා මේ තරුණ උපාධිධාරියෝ මේ හොඳට ඉගෙන ගත්ත කට්ටිය මේ ගවර්න්මන්ට් ජොබ් එකක් ලැබෙනකන් කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ලැබුණා කියන්නේම ජීවිතේම කාලකන්ණි වුණා වගේ දෙයක් තමයි වෙන්නේ. මොකද අර කම්මැලිකම කියන එක ආයේ ඉස මුදුනටම වදිනවා. ඉස මුදුනටම වදිනවා. ඒ වෙනුවට ප්‍රයිවට් සෙක්ටර් එකට ගියාම ඒගොල්ලෝ බලන්නේ කොහොම හරි හූර්ලා වැඩ ගන්න. තියෙන ඔක්කොම හුරලා හුරලා අරගන්න තමයි කල්පනාව. දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා ඒ ආයතනයක් පවත්වන මහත්තයෙක් මේ කොරෝනා වලින් ඒ විදිහට ආයතන පවත්වන කට්ටිය තේරුම් ගත්තලු මේ ඉන්න වර්ක් ෆෝස් එකෙන් 30%ක් විතර ගෙද තියන්න ඕනේ නැහැ කියලා. ඒක ලොකු සේවින් එකක් කියලා ඒගොල්ලෝ තේරුම් ගත්තලු. එතකොට ඒගොල්ලෝ ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් කියලා තේරුම් ගත්තලු. ඉතින් බලන්න සයින්ස් ඒකෙන් කොච්චර නම් සේවින් එකක් වෙනවද? මේ ඔෆිස් ෆ්ලෝ එකක් රෙන් කරන, ඊට පස්සේ ඉලෙක්ට්‍රිසිටි ඒ විදිහේ පිරිසක් නඩත්තු කරනවා. අන්න 30%ක් ඒ ප්‍රමාණි වර්ක් ෆෝස් එක අඩු කරන්න පුළුවන් කියලා ඔෆිස් එක ඒගොල්ලෝ තේරුම් ගත්තලු. ඉතින් ඒ විදිහට තේරුම් අරගෙන අර ඉන්නේ උන් ටික මිරිකලා හොඳට ඉතින් වැඩ ගන්නවා. ඉතින් ඒක හොඳයි ඒක අතකින්. නැත්තම් අපි නිකන් මහා කම්මැලි જાතියක් වෙනවනේ අප්පා. ඒ වෙනකොට හොඳට උනන්දුවෙන් වැඩ කළා. හොඳට නිකන් මේ හදවත ගැහෙන, ඇඟ හොඳට වැඩ කරන, හොඳට මනස වැඩ කරන මිනිස්සු බවට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ කාලසටහන ගත්තත් බොහොම හොඳට උනන්දුයෙන් දවස පුරාවට වැඩ කරපු කෙනෙක්. වැඩ කරපු කෙනෙක්. තියෙන රාජකාරි ඔක්කොම හරියටම කරපු කෙනෙක්. ඒ අපේක්ෂාවක් නැතුව කරපු කෙනෙක්. සමහර විට හැතැම්ම ගණන් යොදුන් ගණන් ගිහිලා තියෙන මේකෙත් බණ කියන්නේ. අන්තිමට ඌ බණ අහලත් නැහැ බලනකොට. ඉතින් ඔය වගේ ඒවා තමයි තියෙන්නේ. ඉතින් එතකොට කොහොමද එහෙම උනන්දුවක්? කොහොමද එහෙම ජවයක් කියලා ප්‍රශ්නයක් ඇති වෙනවානේ. ඉතින් එන්නේ ඒ ජවය තමයි ඔය ප්‍රතිපදාව තුලින් වැඩිලා එන්නේ. මේ වර්තමාන මොහොතට තුලින් මොහොතට අවදි වීම තුලින් වැඩිලා එන්නේ. දැන් ඔය මහත්තයා කියපු කතාව මොකක්ද? අර දැන් මේ හැම එකටම ප්‍රයොරිටි දෙන්න බෑ. එතකොට අපි අඳුන ගන්න ඕනේ මොනවද අපි ප්‍රයොරිටයිස් කරන්න ඕනේ. සාමාන්‍ය අර 80-20 රූල් එකක් තියෙනවානේ. ඕක මම දාගෙන ඉන්නේ ඒ දවස්වල රැකිරා කරන කාලේ. සාමාන්‍යයෙන් 20% actions වලින් 80% results ගන්න පුළුවන්. දැන් මෙහෙ වුණත් දැන් මේ අලුත් ඔය උපාසක යෝගීන් වෙන කට්ටියගේ වතපිළිවෙත කරනකොට දැන් මම කල්පනා කරනවා පිස්සොමයි එන්නේ. ඉතින් එනකොට දැන් මේ පිස්සෙක් පසෙලවන්න ගියාම මටත් පිස්සුනේ. වෙන වෙන වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. දවස පුරාම අරු ගැන ඇහගාගෙන ඉන්න ඕනේ. ඉතින් ඊට වැඩිය හොඳයි ඌට යන දිහා යන දීලා අර 80% රැකගෙන ඉන්න පුළුවන්. මේ නේවුන්ගෙන් 10ක් ආව නම් 8 දෙනෙක් සාර්ථකව මේ වැඩේට යොමු කරන්න පුළුවන් ද කියන උත්සාහය තමයි තියෙන්නේ. ඒතොර මේ 8 දෙනා ගත්තොත් ඒ 8 දෙනා යොමු කරන්න අපිට ලොකු බලයක් ලොකු ෆෝස් එකක් යොදන්න ඕනේ. අර 20% actions වලින් පුළුවන්. 20% force එකකින් පුළුවන්. ඉතුරු 20 cover කරන්න ගියොත් අන්න 80%ක බලයක් හදන්න වෙනවා. ඒ බැලන්ස් බලය හදන්න වෙනවා. ඉතින් ඒකින්ද 80% success rate එකක් කියන්නේ සාමාන්‍ය A+ එකක් නේ. අපි අහලා තියෙනවා ඉතින් A+ එකක් ඇතිනේ අප්පා 100%ම ගන්න ඕනේ නැහැ. ඒකට A+ එකක් තියුණාම ඇති. එන්නේ මේ විදිහට තමුන් හිතලා මතලා බැලන්ස් එක හදාගෙන කරගෙන යන්න ඕනේ. ඊළඟට අර අර තමුන්ගේ අදහස කෙලින්ම ප්‍රකාශ කිරීම තුලින් අමුතුම සුද්ධියක් තියෙනවා. ඒක නම් මොකද්ද මම දන්නේ නැහැ. මට මගේ ජීවිතයේ සාමාන්‍යයෙන් ටිකක් නොතිබුණු අංගයක්. නමුත් මම ටික උත්සාහ කරනවා. අන්න ඒ අවස්ථාවේදී හැමෝටම නෙමෙයි, හැම දෙයකටම නෙමෙයි. නමුත් තමුන්ට ක්‍රිටිකල් දෙයක් තියෙනවා නම්, වැදගත්යක් තියෙනවා නම්, වටින දෙයක් තියෙනවා නම් අන්න ඒ වෙලාවේ ඒක කියලා දාන්න පුළුවන්ද? කෙලින්ම ඔන් ද ස්පොට් අතට සල්ලි දුන්නාම මොකද්ද ලැබෙන ප්‍රතිචාරය? එහෙම නැත්නම් අර දවස් ගණන් සමහර විට ඕක පැසෝ තියෙනවා. පැසෝලා තියලා අන්තිමට අර ප්‍රකාශ කරන්න ලැබුණු අවස්ථාවට වැඩිය සමහර විට වැරදි විදිහක තමයි මේක ප්‍රකාශ වෙන්නේ. විශේෂයෙන් ඔය පෞල් සංස්ථාවල දේවල් මේ පරණ කෝන්තරයක් මොකක් හරි හිතේ තියෙනවා. හැබැයි යන්නේ මොකකින්ද? යන්නේ මේ පොඩි දෙයකින්. සමහර විට මේ හිතාගන්න බෑ මේ වගේ දෙයකටද රන්ඩු වෙන්නේ කියලා. සමහර කියනවා මේ මොකද්ද මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඩේටා මොකක් හරි සම්බන්ධයෙන් ඔය වගේ දෙයක් සම්බන්ධයෙන් මේ පවුලේ ආරවුලක් ගෑණි මිනිහයි ගහගෙන. මොකද්ද හේතුව? අන්න අර පරණ කේස් එකක් තියෙනවා. පරණ ඇරියස් එකක් තියෙනවා. නමුත් යන්නේ අරක පිටින්. අන්න අර ඇතුලේ තියාගෙන ඉඳලා පැසෝල අන්න එළියට පයින් විදියට. ඒ වෙනුවට අන්න ඒ අවස්ථාවේ අතහැරලා දැම්ම නම් ඒකත් අතහැරීමම තමයි. අතාරින්නේ කොහොමද? අන්න තමුන්ගේ අදහස වචනයෙන් ප්‍රකාශ කරනවා. ද්වේෂයට යට වෙලා නෙමෙයි, ඒ වෙනුවට සාමාන්‍ය විදිහට ප්‍රකාශ කරනවා. ඒකත් හැම වෙලේම නෙමෙයි, සුදුසු වෙලාවේදී සුදුසු අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අර ලොකු සයින්හන්සේ කතාවක් කියන මොකද්ද? අර මොහොන් පැලස්ස කතාවේද කොහෙද? අන්න පළවෙනියට හොරාගේ බිඳලා මුට්ටිය දාලා බලනවලු. එතන මුට්ටියට ගැහුවොත් අරූ පැනලා යනවා. එතන පළවෙනියට මුකුත් නොකර ඉඳලා දෙවෙනියට ඔළුව දානගන් දෙවෙනියට ඔළුව දානවනේ. අන්න ඒ වෙලාවේ දෙන්න ඕනේ ඔළුව පැලෙන්න හොඳට. අර මුට්ටියට ගැහුවොත් අරූ පැනලා යනවා. ඉතින් ඒකින්ද සුදුසු අවස්ථාව බලලා ප්‍රතික්‍රියා කිරීමක් තියෙනවා අනිවාර්යෙන්. අක්‍රීය විඳීමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ චරිතයේ ඒක හොඳට ලියවිලා තියෙනවා. කියන එක කියනවායි නෑ, බිමට වැටෙන්නම කියනවා. අනම්මනම් නෑ. දැන් අර අද අපි කියපු කතාවෙත් වටේ එන්න දෙනවා, පඳුරු තලාගෙන එන්න දෙනවා. මෙහෙම මම බලවුතයක් රකින්න කෙනෙක්, මෙන්න මේ විදිහට මම වැඩ කටයුතු කරනවා, මෙන්න මගේ ප්‍රශ්නේ. අයියෝ, ඒ ප්‍රශ්නේ අහන්න එපා. දෙවෙනි පාරත් අහනවා, තුන්වෙනි පාරත් අහනවා, අහන්න එපා. ඔක ඕනේ. අන්තිමට ඇහුවෙන් තමන් කියන්නම් කියලා ගහන්නේ. හැබැයි බිමටම වැටෙන්න තමයි ගහන්නේ. අඬන්නම ගහනවා. ඊට පස්සේ කියනවා, අනේ ඉතින් භාග්‍යවතුන් වහන්සේ මට දැන්වත් එහෙනම් නිවැරදි මාර්ගය පෙන්ලා දෙන්න. එහෙම නැත්නම් ඔය වගේ එකක් හදන්න බෑනේ කවදාවත්. ආයි හැදෙයි කියලා හිතනවා. දැන් ඔයාගේ මත වැරදි කියලා කෙලින්ම කියවන. කවදාවත් හැදෙන්නේ නැහැ. ඒ වෙනුවට අර ග්‍රහය ගැළපිලා එනකන් ඉන්න ඕනේ. ඉතින් ඒ ඉවසීම අපිට හරි අමාරුයි. ඉවසීම අමාරුයි. ඉතින් අපිට එවලේ ප්‍රතික්‍රියා කරන්න, එවලේ වැඩ අහවර කරන්න වගේ හැඟීමක් නෙතිනේ. නමුත් අර සුදුසු අවස්ථාව ලැබිලා, සුදුසු අවස්ථාව ලැබිලා ප්‍රතිචාරය දක්වවහම අමුතුම සුද්ධියක් තියෙනවා. ඒක කීම තුළින්, විශේෂයෙන් ওই වගේ අවස්ථාවලදී ප්‍රකාශ කිරීම තුළින්, මගේ මතය ප්‍රකාශ කිරීම තුළින් මෙන්න මේ විදිහට වැඩ කන්දරාවක් මට බාර දීලා තියෙනවා, මම කරනවා. නමුත් මේක ඕව මෙච්චර කරන්න අපහසුයි මේ කියලා සමහර විට ඒගොල්ලන්ට නිග්‍රහයක් වෙන්න පුළුවන්. නමුත් පොලයිට්ලි කරා කියන්න ඕනේ. කොරියන් කාර්යය හින්දා තමයි අවුල තියෙන්නේ මම හිතන්නේ. මේ සුද්ධොන්ට එච්චරම අවුලක් නෑ ඔය වගේ දේවල් ප්‍රකාශ කිරීම තුළින්. ඉතින් කොහොම හරි බලන්න ওই බැලන්ස් එක හදාගන්න පුළුවන්ද කියලා. ඒක සඳහා ඉතින් වැඩියෙන් වැඩ ලැබෙන්න ඕනේ, වැඩියෙන් ගේන් තියන්න වෙනවා නේද? එහෙම කරගන්න වෙනවා.
එහෙමයි ස්වාමීනි. සාමාන්‍යයෙන් මම දැකලා තියෙන දැන් සුදු ජාතිකයන් එහෙම බොහොම විරුද්ධව, ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු ඔරිජිනල් ඔස්ට්‍රේලියා ඉපදිලා හැදින් වැඩුණා නම් සාමාන්‍යයෙන් ආනි මට මේක කරන්න බෑ කියලා කෙලින්ම කියනවා. කියන්නේ පල්ලෙහාම ඉන්න මට්ටමේ ඉන්න සේවකයෙක් කියතේ ඉහළම මට්ටමේ ඉන්න සේවකයෙක්ට, ඒ කියන්නේ CEO ලෙවල් එකෙක් කෙනෙක්ට කියතේ මට මේක කරන්න බෑ කියලා ඒගොල්ලෝ බොහොම සුවදවේක පිළිගන්නවා. නමුත් අර සමහර වෙලාවට ආසියානු සංස්කෘතිය අනුව ඒක මේ එහෙම ප්‍රකාශ කරන්න බොහෝ මැලි වෙන්න ඉඩ තියෙනවා. ඒක ප්‍රකාශ කරොත් ඒක ඉතාම ගෞරවයක් විදිහට සැලකෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මට ඒක අර තේරුණා, මේ මම මගේ හිත තුළ ඒක නිකන් මේ බොයිල් වේවි වගේ තිබ්බා, කෙකෑරිමින් වගේ තිබුණා. මේ කියන්න විදිහක් නෑ, කිව්වොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එහෙම කියලා. ඊට පස්සේ අන්තිමට ප්‍රකාශ කරන්න ගත්තම තමයි තේරුණේ, අර සත්‍යවාදීව උපරිමවත් උත්සාහ කරලා මේක මෙහෙමයි කියලා කිව්වා, මේකේ තියෙන ලොකු බලයක් කියන එක තේරුණා. අර නිකන් සත්‍යක්‍රියා කරනවා කියලා ඉස්සර කියන්නේ ඒ වගේ බලයක් වගේ දෙයක් එතන සිද්ධ වුණා කියන එක තේරුණා. අනිත් එක ස්වාමීන් වහන්සේ, මේ දැන් ගොඩක් මානසික ආතතිය තියෙන වෙලාවකදී දැන් ඔය උදාහරණයක් ගත්තොතින් ඔය රේසින් කාර් ට්‍රැක් එකේ රේසින් කාර් එකක් සාමාන්‍යයෙන් 5 කිලෝමීටර් 100ක 300ක වගේ වේගුණත් යන්න පුළුවන්. සමහර ඒවා 400 නුත් යනවා. නමුත් ඒ වාර ලැප් එකක් ලැප් කීපයක් කම්ප්ලීට් කරාට පස්සේ ඒක පැත්තකට අරගෙන ඒකේ රෝද මාරු කරලා මේ වෙනසක් කරනවා. ඒ වගේ අර ඒ මේ ආතතිය අධික අවස්ථාවල කයට හිත අරගෙන මම දැන් පුරුද්දක් ඉදිරි කරන දෙයක් තමයි මේ මම මටම ප්‍රකාශ කරනවා කමටහන් වார்த்தාවක් වගේ. දැන් මම කයට හිත ගත්තා. ඒකේ සාක්ෂිය තමයි එක්ක වම් මත මේ සිවුද වදින එක දැන් මට දැනෙනවා. මේකෙන් මම දන්නවා දැන් හිත කයට අරගත්තා කියලා. ඊට පස්සේ සමහරට සිතුවිලි වලට හිත ගියමත් මම මටම ප්‍රකාශයක් කරගන්නවා දැන් මේ සිතුවිලි වල තමයි මගේ සිත දුවන්නේ කියලා. එතකොට එතන අර ලුකු සවින්නාංශයට කමඨාන වார்த்தාවක් ඉදිරිපත් කරනවා වගේ මම මටම ඉදිරිපත් කරගන්නවා. එතනින් සෑහෙන විවේකයක් ඇති වෙනවා. ඒක තමයි අනිත් මේ මම පාවිච්චි කරපු උපක්‍රමයේ මේ ටිකක් මේ සනීපෙන් ඉන්න ඔය ඔක්කොම මැද.
ඔය එතකොට අර සැරින් සැරේ නිදහස් වීමක් තියෙනවා, සැරින් සැරේට අතහැරීමක් තියෙනවා. දැන් ඔය පෞගේ කාලේ අපි ඔය අලුතෙන් මේ කට්ටියට කියන දැන් මේ බස් හෝල්ට් එකක ඉන්න වෙලාවේ සමහර විට ලොකු ආතතියකින් ඉන්නේ. ඒ වෙලාවට බස් එක කොච්චර දඟලුවත් එන්නෙත් නැහැ, ඔලෝසු දිහා බැලුවට එන්නෙත් නැහැ. අන්න පුළුවන් ද විවේකයක් පොඩි මොහොතක් ඒ තමුන්ගේ කයට අවධානය යොමු කරගෙන පොඩ්ඩක් අතහැරීමක් කරන්න. ඊළඟට බැංකොක පෝලිමක ඉන්නවා නම් අතහැරීමක් කරන්න පුළුවන් ඒ ඉන්න කාලේ විනාඩිය තප්පර කීපයක් ඇතුළත. අන්න ඒක තුලින් සමහර විට බැංකුවේ කවුන්ටරේට යන්නේ, එහෙම නැත්නම් බස් එකට නගින අලුත් මිනිස්සෙක්. අර වෙනදා වගේ දඟලගෙන දත්මිටි කාගෙන නගින මනුස්සයෙක් නොවෙන්න පුළුවන්. අන්නේ වෙනස අය අතහැරීම කරන්න ඕනේ. ඉතින් වේගය වැඩි වෙන්න රෝද ගෙවෙනවා වැඩි. ට්‍රැක් එකේ රෝද ගෙවෙනවා වැඩි, වේගය වැඩි වෙන්න. එතකොට සැරින් සැරේට සර්විස් කරලා ගන්න වෙනවා. රෝද මාරු කරලා ගන්න වෙනවා. ඉතින් ඒ සඳහා උපක්‍රම අපි ළඟ තියෙනවා. ඒ සඳහා උපක්‍රම අපි දන්නවා. ඉතින් ඒ දැනගෙනනේ දැන් මේ කරන්නේ. එතකොට ගැටලුවක් නැහැ. නොදන්න කෙනෙක්ට කොහොමද කියන්නකෝ එකපාරට වඩ මොහොන දෙන්නේ. නොදන්න කෙනා අමාරුවේ අපහසුවේ වැටෙනවා. ඒකින්ද ওই විදිහට කරගෙන යන් ඒ තමුන්ගේ උපක්‍රම හදාගන්න. හැම වෙලේම සැරින් සැරේට මේ මේ බිල් දෙන ආතතිය අන්න කට්ටක් ගැහුවාගේ යවලා දාන්න ඕනේ. එහෙන් බිල් දෙවි ගිහිල්ලා අන්තිමට එනවා පීක් පොයින්ට් එකකට බැලුම පුපුරන තත්යකට. ඊට කලින් යවුවාම පහසුයි. ඉතින් ඒ විදිහට දවස පුරාවට සැරින් සැරේට පොඩි පොඩි ඇක්ටිවිටීස් හදාගන්න. සමහර විට තේ එකක් බොන එකක්, කෝපි එකක් බොන එකක් වෙන්න පුළුවන්. සමහර විට මේ පොඩි කපාක් එක හරහා පොඩි රවුමක් ගිහිල්ලා එනවා වෙන්න පුළුවන්. අන්න මේ විදිහට පොඩි පොඩි විවේක දෙන්න ඕනේ. ඒ විවේකය තුලින් අන්න අර ෆ්‍රෙෂ් වෙලා එනවා. පොඩ්ඩක් ස්වභාව ධර්මයට ගිහිල්ලා පොඩ්ඩක් ගහක් දිහා සතෙක් දිහා බැලීම තුලින් වෙන්න පුළුවන්. ඒක එක්කෙනාට හරියන ක්‍රම තියෙනවා. ඒ විදිහට සැරින් සැරේට අර ආතතිය පොඩ්ඩක් රිලීස් කරනවා නම් ඒකම තමයි ඉතින් අතහැරීම කියන්නේ. අර අල්ලගෙන ඉන්න ටික පොඩ්ඩකට ලෙටින් ගෝ. ඊට පස්සේ ආපහු රිෆ්‍රෙෂ් වෙලා එනවා. තේ එකක් බිව්වොත් අන්න රිෆ්‍රෙෂ් වෙලා එනවා. ඒක බොන්න ඕනේ මයින්ඩ්ෆුලි හැබැයි. එහෙම නැතුව ඉතින් හරියන්නේ නැහැ. ඊට පස්සේ අර බෙල් සද්දයක් පොඩ්ඩක් ඇහුවොත් අන්න රිෆ්‍රෙෂ් වෙලා එනවා. ඊට පස්සේ වෙන මොකක් හරි අදාළව නැති පොඩි වැඩක් කරොත් අන්න රිෆ්‍රෙෂ් වෙලා එනවා. ඉතින් ඒ වගේ උපක්‍රම හදාගෙන හිමීට ඉතින් ටිකෙන් ටික යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම කරගෙන යමු කියලා කියමු නේද?
එහෙම සවනත් බොහොම පින්. බොහොම ස්තුතියි තෙරුවන්
සරණයි.
මටත් විනාඩි දෙකක් දෙනවද ස්වාමීන් වහන්සේ? පොඩි අදහසක් ඉදිරිපත් කරන්න.
ගමු ගමු අද මේ තැටිය රත් වෙලා තියෙන දවසක් ඒකයි.
නාමන්තේ අය අදහස කියනකොට ස්වාමීන් වහන්සේ මාත් දැන් අවුරුද්දක් විතරම ගියා ඔය සයිකල් එකේම මගේ බොස් ස්වාමීන් වහන්සේ මේ චයිනීස් එක්කෙනෙක්. ඉතින් මට වෙච්ච දේ තමයි ස්වාමීන් වහන්සේ මම අර රිලැක්ස් ඉන්න එක නිකන් ඒ මේ බොස්ට මේ දිරන්නේ වගේ මේ ගතියක් තේරුණා ස්වාමීන් චයිනීස් රාසවලන්ට මෙහෙ මේ ඔස්ට්‍රේලියන් බෝන් නමුත් අර තාම තියෙන අර ඒෂියන් මේ ජීන්ස් ඒගොල්ලන්ගේ ඇතුලේ. ඉතින් මට පස්සේ යනකොට තේරුම් ගත්ත මේ මම රිලැක්ස් වෙලා අර සීරියස් නෑ වගේ පෙන්වන එක මේ එයාට හරි අර වැඩේ මන් නොසලකිල්ලක් දක්වනවා වගේ. නමුත් මම හරි රිලැක්ස් මගේ වැඩ ටික ඔක්කොම කරගෙන ගියා. අන්තිමට මේ අර එයාට නිකන් මන් දැන්න තේරුණාද කියලා ගණන් ගන්නෑ. ගණන් ගන්න තික නේ ස්වාමීන් වහන්සේ. මම අර මගේ වැඩේ මමම වැඩේ වෙනවා ස්වාමීන් වහන්සේ. එනේ දැන් අර මං කයට ඔටෝමැටිකලි මේ මගේ කය ඉන්නවයි කියලා හිතක් දාන්න එකක් නෑ. මේ වාඩි වුණ ඉන්නවයි කියලා වැඩේ පටන් ගන්නකොට දැන් කම්පියුටරේ මේ කීබෝඩ්ස් වල මට මේ ඇඟිලි තුඩු වදින එකට මම ඒකෙලිම ඇති අවධානය යොමු කරා. මගේ වැඩේ මම වෙලා ඉතින් පස්සේ කාලෙක ඒක ඉතින් දිරවන්න නැතුව මට ගොඩි ප්‍රෙෂර් එකක් දුන්නා. නමුත් මං කල්පනා කරේ සමන්වහන්සේ මේ ඒකම මගේ මේ ප්‍රැක්ටිස් එක මේ ටෙස්ටිං එන්වයරන්මන්ට් එකක් දැන් මට හදලායි කියලා. ඉතින් අන්තිමට බැරිම තැන ඒගොල්ලන්ට මට ප්‍රෙෂර් එක දාලා ඒගොල්ලෝ මම රියැක්ට් කරන්න නැති පාර මට වෙන ප්‍රශ්නයක් දුන්නා. නමුත් ඉතින් මම ඒකත් බොහොම සතුටින් බාරගෙන මම අයින් ගලා වෙන ජොබ් එකක් මම හොයාගත්ත සවන්නාත් ඇත්තටම. ඉතින් අර ඒ ප්‍රෙෂර් එක තුලින්ම මම ලොකු ශක්තියක් හදාගත්තා. ඒකට ඉතින් මුහුණ දෙන්න සවන්නාත් තිරුවන් සරණයි.
එතකොට දැන් ඔය මේ සාමාන්‍ය දැන් ඔය ප්‍රෙෂර් එක සයිකල් එක යන්න ඕනේ. එහෙම නැතුව මේ එන්නේ නැහැ. දැන් මම දවසක් කෙනෙක්ට කිව්වා මොකද්ද මේ 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 අලුත් ආරම්භ නිව් බිගිනින්ස් හැම වෙලේම සැඟවිලා තියෙන්නේ මේ පේන්ෆුල් එන්ඩින්ග්ස් අතර කියලා. නිකන් මොකද්ද දුක්ඛිත අවසාන අතරේ තමයි අස්සේ තමයි මේ අලුත් ආරම්භ සැඟවිලා තියෙන්නේ කියලා. ඉතින් මේ මනුස්සයා කියනවා මේ ඔය කිව්වට ඉතින් ඔහොම එක පාට නිකන් මේ එන් සීන් කියලා මේ අලුත් ආරම්භ පටන් ගන්නෙ නෑ. සමහර විට අවුරුදු ගාණක් තිස්සේ මේ ඇදි 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 යනවනේ. එතකොට එපා වෙනවනේ කියලා. ඉතින් එහෙම තමයි. එහෙම නැතුව ඉතින් මේ දවසෙන් දෙකෙන් සතියෙන් දෙකෙන් ඉවර වෙලා හරි දැන් අලුත් ආරම්භයක් කියලා එනවා නම් ඒක හරියන එකක් නෙමෙයිනේ. ඒ වෙනුවට ජීවිතයේ ස්වභාවය ඕක තමයි. සයිකල්ස් යනවා. එතකොට සයිකල් එක සමහර විට මේ අවුරුදු ගණනාවක් වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔය පවුල් ප්‍රශ්න තියෙන කට්ටියට, විශේෂයෙන් ඔය මේ නොයෙකුත් රෝගාබාධ තියෙන කට්ටියට මේ විදිහට අවුරුදු ගණනාවක් යන්න වෙනවා. ඉතින් ඒ යෑම කෙනෙක් හිතනවා මේ ප්‍රතිපදාව වැරදිලාද කියලා. නෑ, දවසින් දවස දවසින් දවස අරක තව තව මුහත් වෙවි තමයි යන්නේ. තව තව රත් කරනවා, වතුරේ දානවා, රත් කරනවා, වතුරේ දානවා. එහෙම දාන 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 මොකද වෙන්නේ? අන්න කාලෙත් එක්ක ආයි මොකක වැදුනත් කැපිලා යන තත්යකට, මොකක වැදුනත් ඉවසන තත්යකට අන්න මේ ප්‍රතිපදාව දියුණු වෙලා එනවා. ඉතින් ඒක සඳහා කොච්චර කාලයක් යන්න ඕනේද? ඉතින් ඔය අතරමඟ බ්‍රේක් නොවි ඔය තියෙන ප්‍රශ්න දරාගෙන කොච්චර කාලයක් යන්න වෙනවද? තමුන්ගේ ඒ චිත්ත පීඩාව දරාගෙන කොච්චර කාලයක් යන්න වෙනවද? අන්න එහෙම ගිහිල්ලා බලනකොට, එහෙම උත්සාහ කරලා බලනකොට තේරෙනවා අන්න ඇත්තටම දුක්ඛිත අවසාන ඇතුලේ අලුත් ආරම්භ සැඟවිලා තියලා තියෙනවා. එහෙම තියෙනවා. දැන් මගේ ජීවිතේ දිහා හැරිලා බැලුවොත් දැන් මේ වගේ ගමනක් මේ නවිල්ල නතරලා තියෙන තැන හීනකින්වත් හිතපු දිහාවක් නෙමෙයි. හීනකින්වත් හිතුවේ නෑ. අවුරුදු 29ක් වෙනකන් බොහෝම වේගෙන් ගමනක ගියා. සම්පූර්ණ විරුද්ධ දිශාවට ගියේ. නමුත් ඔන්න දැන් ඇවිල්ලා ඉන්නවා. දොඩ හැරිච්ච හැරිල්ල බැලුවොත් අවුරුදු ගණනාවක් ඇතුළත හැරිලා තියෙන හැරිල්ලක් අර සම්පූර්ණ අංශක 180ක් හැරිලා තියෙනවා. ඉතින් බලන්න කොහොම නම් ගමනක් එන්න ඕනේද එහෙම හැරිල්ලක් හැරෙන්න. ඉතින් ඒ ගමන ඇවිල්ලා තියෙනවා. දැන් අද කල්පනා කරලා බැලුවාම තේරෙනවා මේ 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 වෙච්ච දේවල්, මේ හැප්පෙච්ච බිත්ති ඔක්කොම හේතු වෙලා තියෙනවා මෙන්න මේ මේ දිහාවට යමු වෙන. ඉස්සරහට තව මොන මොනවා වෙයිද දන්නේ? ඒක වෙනම කතාවක්. නමුත් මෙතෙන්ට වෙනකන් ඇවිල්ලා තියෙනවානේ. ඒ ආපු ගමන දිහා බැලුවාම බිත්ති වලම හැප්පිලා තමයි එන්නේ. බිත්තිවලම හැප්පිලා තමයි එන්නේ. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දේශනාවක ඕක කියනවා. මොකද්ද මේ දුක, මේ බාධාවල්, මේ කම්කටොළු, මේ කටුපඳුරු, මේ බිත්ති, මෙන්න මේවා නිසාම තමයි කෙනෙක් සෙවිල්ලකට වැටෙන්නේ. සෙවිල්ලකට වැටෙන්නේ. මොකද්ද මේ දුක? මොකද්ද මේ තියෙන අවුල? මොකද්ද මේ බිත්තිය? මොකද්ද මේ ගැටලුව කියලා ඔන්න හොයන්න යදෙනවා. ඒ හෙවීම තුලින් අන්න එතකොට යම් කිසි විදිහක සත්‍යයක් තමුන්ට හම්බ වෙනවා. තම තමුන්ගේ පමණින් ශක්තියක් හදාගන්න පුළුවන් වෙනවා, සහනයක් හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ගමන යන්න ඕනේ, ඒ සයිකල් එක කරකෙන්න ඕනේ. ඊළඟට අර සාමාන්‍ය අඳිනකොටත් අඳින්න ඕනේ අය උපරිමෙන් හොඳ තාත්විකම විදිහට රඟපාන්න ඕනේ. ඒ වෙනුවට අපි නිකන් මේ රංගනේ බොරුවක් කියලා ඉඳියොත් එතනත් පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අපි ඉස්සර බැජ් එකක ඉඳියා මු බොන්නේ නැහැ. ඉතුරු ටික ඔක්කොම බේබද්ද තමයි ඉඳී වැඩි හරියට. ඉතින් මේක බොයුවේ නැති වුණාට මොකද අර පාටි වලට එහෙම ගිහිල්ලා මේ පුටු කරේ තියාගෙන මූ තමයි වැඩියම බීලා විදිහට දඟලන්නේ. වැඩියම මේ තාත්තික හොඳ තාත්තික විදිහට රඟපානවා බීපු එක. බීලා නැතුව. ඉතින් බලන්න කොච්චර වටිනවද කියලා ඒක. බොන්නේ නැතුව බීලා රඟපාන එක බීපු එක නෙවෙයි උප්පරිමේ. හා කෙරෝලේ. බීපු වුණට බෑ එච්චර දඟලන්නේ බීපු නැති එක දඟලන ඔක්කොටම වැඩි. අන්න ඒ ක්‍රමයට හොඳට තාත්තිකට රඟන්න ඕනේ. එහෙම නැත්තම් මේ ලෝකෙ මිනිස්සු වෙනවා අපේ ඒවා මේවා ඇඟිලි ගහන්න. ඇඟිලි ගහන්න දෙන්න හොඳ නැහැ. දෙඩි ලෙස අල්ලගෙන වගේ ඉන්න ඕනේ. හොඳට රඟපාන්න ඕනේ. රඟපාල බලන්න ඕනේ. ආ දැන් මොකද කියන්නේ? දැන් මොකද කියන්නේ? අර කී වගේ මුට්ටියට ගහන්න හොඳ නැහැ. ඔළුවටම ගහන්න ඕනේ. ගහලා බලන්න ඕනේ. ආ දැන් මොකද කියන්නේ? අන්න ඒ විදිහට ක්‍රමයට යන ප්‍රතිපදාවක් තියෙන. ඉතින් ආ අලුත් සයිකල් එකක් පටන් අරගෙන ජොලි ඉන්න කාලේ යන්නේ. බලන්නකො ඒක කොහොම යයිද කියලා.
එහෙමයි සම්සම්.
කමලේ අතට තවත් තවත් දෙමුකෝ.
හොඳ
වෙලාවට අපි අර සත්‍ය පාසල අත්හැරලා දැන් මේ ඉරිදා තියුණ එක.
ඒක තමයි උපරිමම අපි ප්‍රයෝජනේ ගන්නවා. මදුබාසිනීට අවස්ථාව අන්විට් කළ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කියන්නේ
ස්වාමීන් වහන්සේ, මමත් මේ කතා කරන්න හිතුවේ මේ ඇත්තටම ඔය මේ රාජකම් මහත්මියයි අර අනිත් මහත්මයා කියපු ඒ සමානම වගේ අත්දැකීම් ටිකක් මටත් තියෙනවා. ඒකදී මේ ඒ ගැන මේ මම මේ රාජකාකත් එක නම් කතා කරලා තියෙනවා. මේ මොකද මට ඒ රාජකාරි සම්බන්ධයෙන් වෙච්ච ගැටලු ඒවා මේ මට ඇත්තටම විසඳගන්න බැරි මට්ටමකටම ආපු කාලයක් තිබුණා. එතකොට මේ මම මේ රාජිකාකගෙනුත් අහලා තියෙනවා මොකද කරන්නේ ඒ දේවල් ගැන මම කතා කරලා තියෙනවා. ඉතින් මේ පස්සේ පස්සේ යනකොට මටම තේරුණා මේ දැන් මේකේ මුල කොටසට මම ගිහින් නෑ, මේ ප්‍රශ්නේ මුලට ගිහින් නෑ. ඉතින් එතකොට ඒ වගේ අවස්ථාවක මේ මම ඊට පස්සේ ඒකේ ප්‍රශ්නේ මුලට යන්න උත්සාහ කරා. ඒකේ මේ ඒක හරි ගියා. ඒ පොඩ්ඩක් මේ ඒකට මේ ඒ ප්‍රශ්නේ මුලට ගියේ හින්දා මට පොඩි chance එකක් ආ මේක ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ගොඩාක් කල් ගත වුණා මට ඇත්තටම මේ රස්සාව ඇතුලේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එකත් තේරුම් ගන්න. ඉතින් මේ මම රජේ රැකියාවක් කරන්නේ. එතකොට එතෙන්දී දැන් මට උන ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ මගේ මම නිලධාරියෙක් විදියට එතනින් පහල ඉන්න මගේ මේ يعني මට උදව් කරන්න ඉන්න අය ඒ අය මට උදව් කරේ නැහැ. ඒ කියන්නේ ඒ අය මේ මම ඒ කියන්නේ මම මගේ අඩුපාඩු ගැන කියලා ඒ වගේ يعني මට ටිකක් කේන්ති යන ස්වභාවයක් තිබුණා. ඉක්මනටම ඒක ගැන කියලා මේ ඒක ප්‍රයෝජනෙට අරගෙන මේ ඒක මගේ දුර්වලකම ප්‍රයෝජනෙට අරගෙන ඒගොල්ලෝ නිකන් වැඩ නොකර ඉන්න වැඩ අතාරින්න අන්න ඒ වගේ ගතියක් තමයි තිබුණේ. ඉතින් ඒක ඇත්තටම මම තේරුම් ගත්තේ ගොඩක් ඒක මේ තත්ත්වය ඇනලයිස් වුණාට පස්සේ. ඒක මේ තේරුම් ගන්න මට ගොඩක් කල් ගියා. දැන් ඒක තේරුම් අරගෙන මම ඒක ඒගොල්ලන්ට මේ ආයතන ප්‍රධානියට ඒ ගැන කිව්වහම ඒකට මේ සාර්ථක විසඳුමක් ලැබුණා. සාමාන්‍ය මට්ටමේ විසඳුමක් ලැබුණා. ඉතින් අන්න ඒ වගේ දේවලුත් මේ සිද්ධ වුණා. දැන් ඒ කියන්නේ මමත් මේ ධර්ම සාකච්ඡාව අහනවා. ඒ කියන්නේ මට හැකි අවස්ථාවල මම මේ මෙඩිටේෂන් ඒ දේවලුත් කරනවා. ඉතින් ඒ දැන් මට ඇත්තටම තිබ්බ ප්‍රශ්නේ තමයි රාජකාරිය ඇතුලේ මම ගොඩක් පෙළීමෙන් ඉන්නකොට මට මේ මයින්ඩ්ෆුල් ඒ දේවල් කරගන්නත් බැරි තත්ත්වයක් තිබුණා. ඉතින් අර ඒක දැන් ගොඩක් මම රිලැක්ස් වුණා අතනේ ප්‍රශ්නේ විසඳුන නිසා. එහෙම දෙයක් තමයි ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීම තියෙන්නේ.
හොඳයි. එතකොට දැන් ඔය මේ ඔය විදිහට කාලයක් තිස්සේ මේක කරමින් යන්න ඕනේ. විශේෂයෙන් සක්මන් පරියන්ක විදිහට ඒ ප්‍රතිපදා වඩන්න ඕනේ. ඒ වඩමින් තමයි ඔයාලට මුහුණ දෙන්නේ. එතකොට නැත්තම් අපි ගොඩක් වෙලාවට අතරමං වුණ ස්වරූපයක් තමයි අපේ තියෙන්නේ. ඒ අතරමං වීම කරගන්න හොඳ නැහැ. ඒ වෙනුවට තමුන්ගේ හැම වෙලේම අන්න පදනමක් තියෙනවා, බේස් එකක් තියෙනවා. එහෙම නැත්තම් සේෆ් හවුස් එකක් තියෙනවා. ඒ සේෆ් හවුස් එක මොකද්ද? අන්න අර කිව්ව විදිහට අර කලිනුත් අර මහත්යෙක් සඳහන් කරා. මොකද්ද? මම හැම වෙලෙම මගේ කයට ඇවිල්ලා බලනවා මේ letting go, මේ තියෙන මේ පීඩනය පොඩ්ඩක් අතහැරලා දාන්න පුළුවන්ද? මේ වෙහෙස පොඩ්ඩක් අතහැරලා දාන්න පුළුවන්ද? ඒක මම දවසේ කිහිප වටක් සිද්ධ කරනවා. අන්න ඒ විදිහට තමුන්ගේ බේස් එක අඳුර ගන්නවා. ඒ බේස් එක අඳුර ගන්න නම් නිතිපතා අනිවාර්යෙන් සක්මන පරියන්කයකට දවසේ පැයක්වත් වෙන් කරන්න වෙනවා. ඒ නැතුව ඒක අඳුර ගන්න බෑ. ඒ අඳුර ගැනීම තුලින් තමයි ඕකට යන්න පුළුවන්. නේ එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අපි ආර ටික දවස් යනකොට අතරමං වෙනවා. ඒ අතරමං වීම හොඳ නැහැ. තමුන්ගේ හැමෙලෙම දැනගන්න ඕනේ මුල මොකක්ද? ආරම්භය මොකද්ද? මගේ බේස් එක මොකද්ද? මගේ සේෆ් හවුස් එක මොකද්ද කියලා. හැබැයි සේෆ් හවුස් එකේ ඉඳලා යුද්ධ දිනන්නත් බෑ. යුද්ධ භූමියට යන්න වෙනවා. ඒක අනිවාර්ය ආයුතු ගමනක්. නමුත් ආරක්ෂා භූමියක් අවශ්‍ය වුණොත් එන්න තැනක් අඳුනගෙන තියෙන්න ඕනේ. ඉතින් අපි කයනේ අඳුනලා දෙන්නේ. කය තමයි සේෆ් හවුස් එක විදිහට අඳුනගන්නේ. ඒතකොට කයට දාලා බැලුවොත් ඕනම වෙලාවක කය නිවන්. කය ඔහොම විවේකීව ඉන්නවා. අර හිතේ කොච්චර කලබල බාධක තියුණත්. ඉතින් අන්න ඒ වෙනස ඒ සේෆ් හවුස් එක අඳුනගෙන තමයි යුද භූමියට යන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අර ඒ අපි අතරමං වීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ගවර්න්මන්ට් සර්විස් කිව්වා අපි කියන වට තරහ වෙනවද දන්නේත් නැහැ. ගවර්න්මන්ට් සර්විස් වල ඉතින් තියෙන්නේම ගොඩක් කලාවර ඉතින් අර මේ බෙලි කැපිලි කේලම්
එහෙමයි
පිටිපස්ස රැදී තමයි. ඉතින් අර මම මොකද ඒ දවස්වල බලපෙන්න තියුණා මේ දැන් අද කාලේ ලෝකයේ හැටියට කරන්න බැරි වැඩක්, impossible වැඩක්. මොකද්ද? ගවර්න්මන්ට් ඔෆිස් එකකට ගිහිල්ලා පායකට ගිහිල්ලා ලියුමක් සයින් කරගෙන එන්න ඕනේ. ඉතින් ඔය ගිහිල්ලා දැන් අර කවුන්ටරේට යන මේකට යන මේ ෆ්ලෝ එකට යන අරකට යන මේකට යන ආය ලන්ච් එකකට ගිහිල්ලා එයා ටී බ්‍රේක් එකකට ගිහිල්ලා ඔහොම ගිහිල්ලා අන්තිමට යන්නේ කා පිස්සු ඇදිලා ඌ ඔළුව විකාර වෙලා දුකගෙන එනවා ලියුම් නම් අස්සම් කරන්න බෑ කියලා. එන්නේ ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම යථාර්ථයක් තියෙනවා ඇත්තටම. ඒක අපිට නෑ කියන්න බැහැ. ප්‍රයිවට් ඒවත් තියෙනවා,
එහෙමයි.
එහෙම නෑ කියන්නත් බෑ. ඉතින් මේ ඒ වුණාට ඉතින් අපි වැටිලා තියෙනවානේ මොකක් හරි ෆීල්ඩ් එකකට. එතකොට ඒකේ තත්ත්වය අනුව වැඩ කටයුතු කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමන්ගේ ඇතුළතින් පාලනයක් තියෙන්න ඕනේ. ඒ පාලනය ඇති කරගන්න පුළුවනි අර විදිහට තමන් තුළ ප්‍රතිපදාවක් වැඩිම තුලින්. මේ තරහ යනවා නම් තරහ යන බව දැනගෙන ඉන්න එක කොච්චර වටිනවද? සමහර හිතනවා ඒක අවුල් කියලා. මම මේ දැනගත්ත එක තමයි අවුල් කියලා හිතෙන්නේ. ඉතින් එතන සම්පූර්ණ වරද්දගත් අවස්ථාවක්. ඒ වෙනුවට අන තරහ යන බව දන්නවා නම් ඒ දැන ගැනීමම තමයි මේක නැති කරන්න උදව් වෙන හේතුව. ඒක දුරු කරන්න උදව් වෙන උපකාරය වෙන්නේ අන්නේ දැන ගැනීමම තමයි. එහෙම නැත්නම් ওই තරහ කියන එක අපේ අර ස්පර්ශයට කලින් තමයි ඕක එන්නේ. ඒ කියන්නේ ස්පර්ශ වෙන්නෙම තරහ විදිහටනේ. එන්නෙම යකාමාවක් කියලා තමයි එන්නේ. එතන තීරණයක් ගන්න අවස්ථාවක් නැහැ. ඒක ඊට කලින් තීරණ වෙලා ඉවරයි. මේකට මට තරහ යනවා කියන එක තීරණ වෙලා ඉවරයි. ඉතින් කොහොමද ඒකෙන් අත්මිදෙන්නේ කියන එක හරියම ගැටලු සහගත තත්ත්වයක්. අත්මිදෙන්නේ කොහොමද? දැන ගැනීම තුලින්. මගේ මේ විදිහේ කන්ඩිෂන් වීමක් වෙනවා. මගේ මේ විදිහේ ස්පර්ශ වීමක් වෙනවා. මේ වගේ දේවල් වලට මට තරහ යනවා. මේ වගේ වචන වලට මට තරහ යනවා. මේ වගේ සිදුවීම් වලට මට තරහ යනවා. අන්න ඒක දැන ගැනීම තුලින් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අන්න අර කන්ඩිෂන් වීම නැති වෙලා යනවා. ඒ මැටි පිලිස්සෙන ගතිය නැති වෙලා යනවා. මැට්ට තියෙනකන් හොඳයි. පිලුස්සපු ගමන් අච්චුවක් හැදෙනවා. මේක වෙනස් වෙන්නේ නැහැ අවුරුදු 20000 ගානකටද 80000 ගානකටද කොහෙද? අන්න එච්චර කාලයක් එක දිගට පැවැත්මක් හැදෙනවා. අන්න පැවැත්ම දැන ගැනීම තුලින් නැවත නැවත දැන ගැනීම තුලින් අන්න අපිට පුළුවනි ඒකෙන් ටිකෙන් ටික අත්මිදින්න. ඉතින් අර ලොකු සයින්ස් එදාකුවා මේ අර බුදුරජාණන් වහන්සේගේ මේ කතාවක් කියන මේ යන යන පාරට මම මේ ගේ හදන වඩුව හොයාගෙන ගියා. හැබැයි යන යන පාරට මේ ගේ හදලා හදලාම තමයි තියුනේ. නමුත් මෙච්චර සංසාරයක් පුරාවට මම මේ වඩුවව හොය හොය ආවා. අද මට මාට් වුණා කියලා කියනවා බුදු වෙච්ච දවසේ. අද මට අහු වුණා කියලා කියනවා. අන්න අර කලින් කලින් බැලුව බැලුව වාරයක් ගානේ මේ ගේ හදලා ඉවරයි. තරහා ගිහිල්ලා ඉවරයි. නමුත් දැන ගැනීමක් කරනවා. නැවත නැවත බලාගෙන ඉන්නවා. හරි. අදත් තරහ ගියා. අද හවසත් තරහ ගියා. හෙටත් තරහයයි. ඔන්නඔහොම බලාගෙන 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 ඉන්නවා. ඔහොම මාස ගණනක් අවුරුදු ගණනක් බලා ඉන්නකොට දවසක අහුවෙනවා අද තරහ ගියේ නැහැ. ඔන්න වඩුව අහුණා. අන්න ගේ හදන්න කලින්ම බඩු මාට් වුණා. ඔන්න ඔය විදිහේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම කොහොම හරි ඉතින් මේ වගේ සබාවක උපකාරයෙන් ඔගේ පිස්සෙප්පි හට්ටේට ගිහිල්ලා කිව්වට හරියන්නේ නැහැනේ. රාජිකාට කිව්වා සොල්ලාට මුල් දවස්වල විතරක් කියලා නවත්තලා තියෙන්නේ. ඉතින් මේ එහෙම සබාවක එහෙම තැනක කියලා හරියන්නේ. එතකොට ලැබෙන උපදේශය ගොඩක් වෙලාවට එහා ගියපු එකක්. තව තව අපිව පහළට අදින උපදේශයක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ විදිහේ පිරිසක් සමග මේ විදිහට අපි පොඩි උත්සාහයක් දරනකොට අන්න අපිට එකිනෙකට අලුත් මිත්‍රත්ව ටිකක් අලුත් වේදිකාවක් ගැලපිලා එනවා. ඉතින් ඒ වේදිකාවකට එකපාරට ඉදිරිපත් වෙලා අපිට අදහසක් ප්‍රකාශ කරන්නත් අපි මැලි වෙන්න පුළුවන්. අපේ තියෙන ප්‍රශ්න එහෙම කියන්න අඬ ගන්න මැලි වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ සුද්ධියක් අපි ලබා ගන්නවා ටිකෙන් ටික. ඉතින් ටිකෙන් ටික උත්සාහ කරලා තමුන්ගේ ඇතුළත තියෙන දේවල් නිදහස් කිරීමක් තියෙනවා. උත්තරයක් බලාපොරොත්තු වෙනුන් නෙමෙයි උත්තර දෙන්න එහෙම පුළුවන් කට්ටියක් නැහැ. මේ වෙනුවට අන්න පොඩ්ඩක් නිකන් මේ අහගෙන ඉන්නවනේ කීප දෙනෙක්. ඕක හොස්ල හරි දාගෙන අපි කොහොම හරි 10ක් විතර නවත්තගෙන ඉන්නවනේ මේක ඇතුළේ. අන්න ඒ 10 අහගෙන ඉන්නවනේ මේක. ඒ අහගෙන ඉඳීම තුලින් අන්න අපිට පුළුවනි ටිකෙන් ටික පිළිතුරක් ලැබෙන්නේ නැහැ. හැබැයි නිකන් අහගෙන ඉන්නවා. අර නිකන් කුඩු කෑවෝ වගේ කියලා නිකන් කී කී ඉන්නවා. කී කී ඉන්න ටික ටික සුද්ධියක් ලැබෙනවා. ඉතින් බලන්න හරි වේදිකාවක් තෝරගෙන, හරි ප්‍රතිපදාවක් තෝරගෙන ඕක කියන තරම් අපි කොච්චරනම් දුරක් ඇවිල්ලා තියෙනවද කියලා. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට අපි වැරදි තැනක ගිහිල්ලා, වැරදි තැනක කියලා සංසාර ගමනක් පුරාවට ඇවිල්ලා තියෙන්නේ ඕකෙන් තමයි. නමුත් දැන් මේ අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ලද අවස්ථාව ආයිතින් කවදා කල්ප ගානකින් එයිද කියන්න බෑ. ඉතින් ඉන්න මේ වෙලාවේ වැඩේ කරගන්න ඕනේ. ලද අවස්ථාව වැඩේ කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ වගේ වේදිකාවක් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒවා ඒ සඳහා මේ වගේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසක්, කල්යාණ මිත්‍රයෝ විදිහට ගන්න පුළුවන්. ඒ අරගෙන ඕමම දිගට කරගෙන යමු කියලා යෝජනා කරන්න කැමතියිම.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩක් පිං.
තෙරුවන් සර්.
බොහෝමත්ම පිං ස්වාමීන් වහන්සේ. වෙන ප්‍රශ්න මොනවාක්වත් නැහැ. අද